नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। अत्ता हि अत्तनो नातो को हि नातो परोसिया अत्ता अत्तना हि सुदन्तेन नातं लभति दुर्लभन्ति।
සාදු සාදු සාදු
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ ලෝකයේ විවිධ කට්ටියට යහපත සලසන්න, විවිධ කට්ටියව පහසුවේ පිහිටවන්න ගොඩක් උත්සාහ කරනවා. නොයෙකුත් උත්සාහ තියෙනවා ඒ සඳහා. නොයෙකුත් විදිහට කටයුතු කරනවා. ඕකේ ලොකුම උදාහරණය තමයි ඉතින් දෙමව්පියෝ. ඒගොල්ලෝ උත්සාහ කරනවා මේ දරුවෝ යහපතේ තියන්න, දරුවන්ට මාර්ගය පෙන්වන්න. ඔය විදිහේ උත්සාහයක් දරනවා. එතකොට අන්නේ උත්සාහය ගොඩක් දුරට අසාර්ථක වෙන දෙයක්. මොකද හේතුව, කුඩා කාලේ නම් ඔය මොන මොනවා හරි ටිකක් අහගෙන ඔළුව වනාගෙන ඉඳී. නමුත් අන්නේ යම්තන් දැනුම් තේරුම් ඇති අවදිය එනකොට මේ දෙමව්පියන්ට ද්වේෂ කරන්න පටන් ගන්නවා දරුවෝ. මොකක් නිසාද? අන්න අර උත්සාහය නිසාම තමයි. ඒ දරුවන්ගේ යම් කිසි අර 14 15 වගේ එනකොට හොඳ ගාන්ට කියලා දෙනවා. ආයි අම්මට තාත්තට ඇඟිලි කණේ ගහ ගන්න දානට කියලා දෙනවා. එතකොට අන්න මොකද උනේ? යහපතක් සලසලා තමයි කරේ නම්, යහපතට තමයි උත්සාහ කරේ නම්, නමුත් අන්න ඒකම අයහපතකට පිහිටනවා. ඒකම වෙහෙස පීඩාවකට පිහිටනවා. එක්තරා විදිහක අන්නේ දරුවෙට හොඳ නරක කියලා දෙන්නත් ඕනේ. නමුත් ඒක යම් කිසි විදිහක සියුම් ආකාරයකින් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ද්වේෂයක් විතරක් ඉතුරු වෙනවා. මොකද අන්න තමුන්ගේ වැඩ කටයුතු ඔක්කොම බහා තබලා වෙන කෙනෙක්ගේ ජීවිතයට පහසුවක් යහපතක් සලසන්න, එයාව හරි දේ පිහිටවන්න උත්සාහ කරා. ඒ උත්සාහය අන්තිමට බොහෝ වෙලාවට අහෝ දුකකි තිතකි රකි කියලා අහවර වෙන ස්වභාවයක් දකින්න පුළුවන්. හරි විදිහට ද්වේෂයෙන් අහවර වෙන ස්වභාවයක් දකින්න පුළුවන්. එතකොට එක්තරා විදිහක දරුවෙට හරි වැරද්ද ප්‍රඥාවන්ත දෙමව්පියෙක් විදිහට පෙන්වන්න පුළුවනි. නමුත් අර හැම දෙයකම ඇඟිලි ගාලා ගහලා නිකන් අවුල් කර ගන්නවට වැඩිය හොඳයි පොඩ්ඩක් අන්න මේ නිදහසේ ඒකට ක්‍රියාත්මක වෙන දීලා බලන්න. නිදහසේ පොඩ්ඩක් ඉඩ දීලා බලන්න. වරද්දෝ ගනි, වරද්ද ගන්නත් ඉඩ දෙන්න. වැරදුනාට මගේ දොර උඹට කවදත් ඇරලා මොන ලෝකෙන් ප්‍රතික්ෂේප වුණත් මගේ ගෙදරට එන්න පුළුවන් කියන විශ්වාසය දුන්න නම් අන්න එවුන් වැරදි වැරදි හරි ජීවිතේ හොයාගනි. එහෙම නැතුව මොකද වෙන්නේ? ගොඩක් කලාවට අන්න අපි මගක් පෙන්වන්න ගිහිල්ලා, අපි හදන්න ගිහිල්ලා අන්තිමට තියුණ දේත් නැති වෙලා තමයි අහවර වෙන්නේ. ඉතින් ඒක ආකාරයක්. තව තව විවිධ විවිධ ආකාර තියෙනවානේ. ඊළඟට ස්වාමි පුරුෂයෝ භාර්යාවන් හදන්න යනවා. මේ ගෑනු කට්ටියට මෙහෙම තේරුමක් නැහැ, අපිම කියලා දෙන්න ඕනේ කියලා අමුතු ආධිපත්‍යයක් පතුරවගෙන ඉන්න කට්ටිය ඉන්නවා. සමහර වෙලාවට ඔය ලෝකෙට බොහොම හිනා වෙලා විවේකීව කටයුතු කරගෙන ඉන්න කට්ටිය වුණත් අන්න ගෙවල් වලට ගියාම ඒ මනුස්සයාට, ගෑනු මනුස්සයාට අමුතු නිදිහේ ආධිපත්‍යයක් පතුරවලා, අමුතු විදිහේ රෙගුලාසි පනෝලා, අමුතු පිස්සුවක් තියෙනවා. ඉතින් ඒ වගේ පිරිස් දැනටත් අපේ සමාජේ ඉන්නවා. මේ ලංකාවේ තියෙන මොකද්දෝ ගුණයකට එහෙම ලොකුවට අන්තයකට ගියේ නැති වුණාට බොහෝ සෙයින් ඇත. මේ සමාජේ මොකද්දෝ පිනකට ඉතින් අර කොහෙවත් අන්තයකට යන්නේ නැහැ. නිකන් එක අන්තයකට අනිත් අන්තයට යන ගතියක් නැහැ. මොකද කවුරු කවුරු වුණත් ගෙදර යන්න ඕනි. ගෙදර ගියාම නෝනට, දුවට, අම්මට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒක නිසා ගොඩ දෙනෙක් කෝක වුණත් අන්න ඒ විදිහේ අන්තවාදීන් ඉන්දියත් යම් කිසි පමණකට සමබර වීමක් මොකද්දෝ හේතුවක් මත තියෙනවා. ඉතින් අර කොහොම තෙරපලා නැති කරන්න උත්සාහ කරත්, පීඩණයට පත් කරලා වෙහෙසට පත් කරලා වහන්න උත්සාහ කරත්, ඒ වගේ අනුන් හැදිල්ලක්, අනුන්ට බලපෑම් කිරිල්ලක් එච්චර සාර්ථක වෙන්නේ නැහැ. අසාර්ථක උත්සාහයක්. ගොඩක් කලාවට අසාර්ථක වීමෙන් තමනුත් වෙහෙසට පත්වීමෙන් තමයි අහවර වෙන්නේ. දැන් අර ඉරානේ මේ දවස්වල යන රැල්ල බලන්න, මේ ගෑනු පාරට බහැලා තියෙන්නේ, මේ කෙල්ලෝ පාරට බහැලා තියෙන්නේ, මේ ඉස්කෝලේ යන පොඩි දරුවෝ ගෑනු ළමයි පාරට බහැලා තියෙන්නේ, හිජාබ් ගලවලා වීසි කරනවා, කොණ්ඩේ කපලා වීසි කරනවා. ඈ අන්න ඇවිල්ලා පිරිස ඉස්සරහා නර්තනයක් දාලා තමයි හිජාබ් වින්ඩට වීසි කරන්නේ. අර විදියට කොණ්ඩේ කපලා වීසි කරන්න පුළුවන් ඉහළම නිග්‍රහය අර විදිහේ සමාජයක. නමුත් සිද්ධ කරනවා පුරුෂයොත් යම් කිසි පමණක් බොහෝ දෙනෙක් උදව් කරන පාටයි. නැත්තම් ඔහොම එකක් කරන්න හැකියාවක් නෑ, ඔය විදියට පවතින හැකියාවක් නෑ. අන්න වාහන උඩට නැගලා කතා පවත්වන්නේ මේ තරුණ කෙල්ලෝ, කාන්තාවෝ තමයි ප්‍රමුඛත්වය අරගෙන තියෙන්නේ. මෙච්චර කාලයක් තොපි අපිව පාලනය කරගෙන ඉන්න හැදුවා, තොපි අපිව වෙහෙසටපත් කළා, තොපි අපිව මේ විදියට විවිධ කුරිරුකම් වලට යටත් කරා, තවදුරටත් අපි ඉවසන්නේ නැහැ කියන පණිවිඩය කියනවා. එලිමයි මැද ඇඟිල්ල මුස්සල පෙන්නන්නේ අන්න අර උතුම් වූ ආගමික නායකයාට, ඈ මරණයම වේවා තොපිට කියලා අන්න ප්‍රාර්ථනා කරනවා. දෙවියෝ යදිනවා. ඉතින් ඕක තමයි වැඩේ. අන්න පීඩනයකට පත් කරාද, වෙහෙසකට පත් කරාද, ඒක කොහෙන් හරි පිටපයින්නවා. මොකද එහෙම වෙන කෙනෙක් හදන්න පුළුවන් ලෝකෙක නෙමෙයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ විදිය හැකියාවක් අපිට හරිම අල්පයි. ඒකට හේතු කාරණාවක් තියෙනවා. ඒ හේතු කාරණාවට අපි ටිකෙන් ටික බැසගමු. ඇයි වෙන කෙනෙක් තව කෙනෙක්ව හදන්න, තව කෙනෙක්ට උපදෙස් දෙන්න නුසුදුසු කියන එක අපිට හොයාගන්න පුළුවන්. එහෙම නුසුදුසු භාවයකට මූලික කරුණු තියෙනවා. අන්නේ කරුණ නොදැන තමයි අපි මේ වෙන කට්ටිය හදන්න යන්නේ, දරුවෝ හදන්න යන්නේ, ගෑනු වුණු විදියට හදා ගන්න යන්නේ. ඉතින් ඔය වගේ විකාර. ඉතින් අර වගේ මුස්ලිම් සමාජයක, ඒ වගේ අන්තවාදී සමාජයක වුණත් අන්න මොකද එළියට බැහැලා හිජාබ් ගලවලා විසි කළා, කොණ්ඩේ කපලා පෙන්නලා කියනවා, තොපිට එහෙම හැකියාවක් නැහැ. තොපිට අපිව මරන්න පුළුවන් එකෙක් දෙන්නෙක්, නමුත් අපි මේක නවත්තන්නේ නැහැ කියන අදහසින් කරගෙන යනවා. ඉතින් මොකද්ද මේ කෙලින්ම රජයෙන් කියන්නේ ඇමරිකානු කුමන්ත්‍රණයක්. මේ කැරලි ගහන්නේ කවුද? කැරලි ගහන්නේ මේ රටේ මිනිස්සු. ඇමරිකාවත් කොහරි ගෑවිලා ඇති. ඉතින් ඔය වගේ එකක් ආම පෙට්‍රල් කෑන් එකක් වීසි කරනවා කියන එක නෙච්චර දෙයක් නෙමෙයිනේ. ඒක ඉතින් කවුරුත් කරන දේ. නමුත් අන්න පදනම තියෙන්නේ කොහෙද? අර විදියට. එතකොට පුරුෂයෝ හිතනවා මේ කාන්තාවන් ඕන විදියට කපලා කොටලා ඒ විදියට තියාගෙන, අවශ්‍ය විදියට තියාගෙන, අර බොයිලර් කුකුල් පැටව වගේ කූඩුව දාගෙන තියාගෙන ඉන්න කියලා. එහෙම කට්ටියත් ඇත. දැන් චීනයේ එහෙම දස්වල තිබිලා තියෙනවා. ඒ ලස්සන සපත්තු දාන කට්ටියටත් හොඳයි, අඩියුස සපත්තු එහෙම දාන කට්ටියටත් හොඳයි. අන්න ඒ සපත්තුව වෙනුවට මේ පතුල කපලා සපත්තුවක් ආකාරයෙන් හදන ක්‍රමයක්. අන්න සපත්තුව අලුතෙන් දාන වෙනකොට කකුල කපලා සපත්තුවක් හදනවා කාන්තාවන්ගෙන්. කාන්තාවෝ ඒ ස්ටයිල් එක තියලා තියෙන්න ඕනේ. එතකොට කකුල කපලා විකෘති කළා, බැඳලා අවුරුදු ගාණක් එහෙම එහෙම තියලා අන්න හරි ලස්සන සපත්තුවක, අඩියුස සපත්තුවක හැඩයකට පතුල හදනවා. ඒ විදිය වද වේදනත් දීලා තියෙනවා මේ පුරුෂ මූලික සමාජයක් කියන දෙයකින්. අන්න නිකන් විසිතුරු භාණ්ඩයක් වගේ, විසිතුරු භාණ්ඩයක් වගේ මේ විදිහට අලංකාර විදිහට කපලා කොටලා හදන්න පුළුවන්. අනේ ඒ ජෙනරේෂන් එක අන්තිමට 2007 8 වගේ වෙන කාලේ වෙනකම්ම ඉඳලා තියෙනවා. අනේ මේ මිනිස්සු අන්තිමට මැරිලා ගිහිලා තියෙන්නේ ඒ වගේ අවදීදි තමයි. මේ ෆොටෝස් එහෙම තියෙනවා බලන්න. අන්න මේ කොහමද සපත්තුවක් ආකාරයෙන් පතුල කපලා හදලා තියෙන්නේ, කොහමද කාන්තාවෝ මේ විදිහට විසිතුරු භාණ්ඩයක් වගේ වෙනස් කරලා තියෙන්නේ කියලා දකින්න පුළුවන්. එතකොට එක එක විදිහට, එක එක ආකාරයෙන්, එක එක විකෘතියෙන් මේ විවිධ කෙනෙක්ව පාලනය කරන්න උත්සාහ කරනවා. දෙමාපියෝ විදිහට දරුවෝ පාලනය කරන්න උත්සාහ ගන්නවා. එහෙම නැත්නම් වැඩිහිටියෝ විදිහට තව කෙනෙක්ව පාලනය කරන්න උත්සාහ ගන්නවා, උපදෙස් දෙන්න උත්සාහ ගන්නවා. අරක කරාද, මේක කරාද, ටොයිලට් එහෙම ගියාද කියලා අහනවා. ඉතින් ඇහුව ගමන් අර කලිසමේම තමයි යන්නේ. ඉතින් ආයි වෙන කියන්න දෙයක් නැහැ, උත්තරයක් දෙන්න දෙයක් නැහැ. ආයේ අහපු ප්‍රශ්නේම කලිසමේම ගියා කියලා කියන්න පුළුවන්. කියන්න පුළුවන් මොකද අර වෙන කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්නේ නැහැ. අර ආච්චි අම්මලා වගේ තමයි. ඉස්සර අපේ ආච්චිගේ තියුණ හනස්සක් අරන් තමයි එන්නේ. ආයි ඉන්නේ අහු වෙන්න පලාතක ඉන්නේ නැහැ. ආයි කොහෙ ගියාද කියලා හොයාගන්න නැහැ. හනසු අරංාවට ගහන්න අම්බුවෙන්නේ නැත මිනිහව අල්ලන්න බෑ. ඒක තමයි ක්‍රමේ. අයි එහෙම අහන කලාවක් නැත. එහෙම අහන තත්ත්වයක් නැත. මේ විදිහට පාලනය කරන්න පුළුවන් හැකියාවක් එදා ඉඳලා තිබුණෙත් නැත. එපා කිව්වොත් අන්න මොකද වෙන්නේ? ඒ දේම කරලා ඇති. දත් බඩට ගිහිල්ලා තියෙනවා. එපා කියන දේවල්ම කරන්න ගිහිල්ලා. ඈ මූණෙන් මැහුම් දාලා තියෙනවා. අතපය කැඩිලා තියෙනවා. එපා කියන දේවල්ම කරන්න ගිහිල්ලා මොනවා හරි එපා කුවානේ. අන්න ඒකම කරන ඇබ්බැහියක්. ඒකටම විරුද්ධව නැගී හිටින ස්වභාවයක් ඇත. ඉතින් ඒක තමයි අන්න වෙන කෙනෙක්ට බලපෑම් කරන්න යනවා. වෙන කෙනෙක්ව හික්මවන්න යනවා. දෙමාපියෝ විදියට දරුවෝ හික්මවන්න යනවා. වැඩිහිටියෝ විදියට හික්මවන්න යනවා. අර විදියට ස්වාමි පුරුෂයෙක් විදියට හික්මවන්න යනවා. නොයෙකුත් හික්මිලි අපිට දකින්න පුළුවන්. ගොඩක් කලාවට වෙහෙසකින් පීඩාවකින් අහවර වෙනවා. තමනුත් වද වේදනා විඳිමින් වෙන කෙනෙක්ටත් වද වේදනා දෙමින් අහවර වෙනවා. ඉතින් මේ එකිනෙක කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් කොහොමද අපි කෙනෙක්ට සලකන්නේ? කොහොමද මේ ඒ ගැන බලන්නේ? ඒගොල්ලෝ ගැන බලන්නේ කොහොමද? මම එහෙනම් මගේ බිරිඳ දිහා බලන්නේ, යාට උපදෙස් දෙන්නේ කොහොමද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඇත්තරම මනුස්සෙක් දිහා බලන විදිහට බැලුවා නම් අන්න ඒතර එපාමනකුත් ඇති. මම මේ ගනුදෙනු කරන්නේ තවත් මනුස්සෙක් එක්ක. එන්නේ හැඟීම් ඉදිරියෙන් තියාගන්නකෝ. මම මේ මගේ දරුවා එක්ක ගනුදෙනු කරනවා කියලා හිතා ගන්නවට වැඩිය මේ තවත් මනුස්සෙක්. මේ මම මේ මගේ නෝනා එක්ක ගනුදෙනු කරනවා කියලා හිතා ගන්නවට වැඩිය මේ තවත් මනුස්සෙක්. මම මේ හාමුදුරු කෙනෙක් එක්ක ගනුදෙනු කරනවා කියලා හිතා ගන්නටත් වැඩිය හොඳයි මේත් මනුස්සෙක් කියලා හිතා ගත්තනම් හරි. ඒක ලාභයි. මොකද හාමුදුරුවෝ කියලා හිතුවාම හිතන්නේ මැෂින් යන්ත්‍ර කියලා තමයි හිතාගෙන ඉන්නේ කට්ටිය. කෙලින්ම පැය දෙකක් තුනක් හරි ගිහිල්ලා ආපු ගමන් ආයන ස්වාමීන් වහන්සේ වැඩේ හරි යන් වඩින්න ඕන පෙතිනවා ශාලාව හදලා තිනවා යමු මෙන්න පා වැඩේ මේක දිගේ එන්න ඕනි කියලා ඔන්න එලාගෙන යනවා. ටොයිලට් එකක් එහෙම වොෂ්රූම් එකක් එහෙම දිනවද කියලා ඇහුවොත් උඩ බිම් බලනවා යකොට්ට ඔය ටොයිලට් උත් යනවද මේ හාමුදුරුවෝ කියලා. ගාමුතු පැකේජ් එකකින් ඇවිල්ලා වගේ අමුතු ග්‍රහලෝකිකකින් ඇවිල්ලා වගේ ටොයිලට් යන්න මූණ හොද ගන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. අර විදියට පැය ගණනක් ගිහිල්ලා හරි ආන්ත්‍රා කරගෙන ඇවිල්ලා කෙලිම වැඩසටහනට යන්න පුළුවන්. එහෙම විවේකයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අමුතු විදිහේ අදහසක් තමයි තියෙන්නේ. අනේ මන් දන්නේ අර කොණ්ඩේ නැති හින්දා එහෙම හිතෙනවද දන්නේ නැහැ. සමහර විට අර හෙයාර් ස්ටයිල් එක වෙනස්නේ. එහෙම හිතෙනවද දන්නේ නැහැ. එහෙම නැත්තම් අර විදියට මේ ඇඳගෙන ඉන්න ඇඳුම් ඒකේ වෙනස හින්දාද දන්නේ නැහැ. මොකද්දෝ මන් දා එහෙම අදහසක් එන්නේ නැහැ ගොඩ දෙනෙට. එහෙම අවශ්‍යතාවයක් නැතුව ඇති. මේ මනුස්සයෙක් නෙවෙයි වෙන්නේ. නැතිනම් මේ රොබෝ කෙනෙක් යන්ත්‍රයක් වගේ තමයි වැඩ කරනවා ඇත්තේ කියලා ඉතින් කල්පනා කරනවා. ඉතින් අනේ වැරදිලාව දොස් රූම් එකක් තියෙන තැනක් ඇහුවොත් ඉතින් මුල ඉඳලා මැප් එකේ කෙරවලක ඉඳලා ඔයාගෙන ඉන්න ඕනේ. එයාගේ බ්‍රේන් එකට ඒක වැඩ වෙලා වැඩ කරලා තිබුණේ නැහැ. මෙච්චර වෙලා වැඩ කරලා තිබුණේ නැහැ. අන්න දැන් කල්පනා කරනවා මෙතන ඉඳලා ළඟම ලොකේෂන් එක මොකද්ද? ටොයිලට් එකක් වොෂ් රූම් එකක් තියෙන කියලා ඕන්නේ. ඉතින් වටපිට බලනවා වැඩවිට බලනවා. මෙච්චර වෙලාවක් කල්පනා තුනේ නැහැ මේත් මනුස්සෙක් මමත් මනුස්සෙක්. මග දිගට පෑ ගණන කාවට පස්සෙ වෙහෙසයි. මුණ ටිකක් හොදගන්න, බොන්න වතුර ටිකක්, මේ විදිහට පොඩි විවේකයක්, වැසිකිලියක්, ඒ වගේ ගැන අදහසක් නැහැ. ඒ වගේ ගැන කල්පනාවක් නැහැ. මොකද වෙන්නේ මේ අනේ මේ මම ගනුදෙනු කරන්නේ මං වගේම තව මනුස්සෙක් කියලා දැනගෙන ඉඳියා නම් එපමණකුත් ඇති. එපමණකුත් ඇති. ඒක නෑ, ඒක අමතක වෙනවා. එතනින් එහාට ගිහිලා විශේෂයෙන් සලකන්න පටන් ගන්නවා. මම මේ මගේ දරුවෝ එක්ක තමයි ගනුදෙනු කරන්නේ. මම මේ වැඩිහිටියෙක් විදියට තමයි ගනුදෙනු කරන්නේ. මම මේ නෝනා විදියට නැත්තම් මහත්තයා විදියට තමයි මේ අනිත් වෙන එක ගනුදෙනු කරන්නේ. එහෙම නැත්තම් මම මේ හාමුදුරු කෙනෙක් එක්ක තමයි මම ගනුදෙනු කරන්නේ කියලා එතනින් එසරහාට ගිහිල්ලා විශේෂ වරප්‍රසාද පිහිටවන්න උත්සාහ කරනවා. විශේෂ ගරු සැලකිලි දක්වන්න උත්සාහ කරනවා. නමුත් අන මනුස්සෙක් එක්ක ගනුදෙනු කරනවා කියලා දැනගෙන ඉඳියා නම් එපමණකුත් ඇති. එපමණකුත් ඇති. ඒ පදනමම ප්‍රමාණවත්. ඊට වැඩි සැලකිලි නම් නැතුවත් කමක් නැහැ. ඕනේ නැහැ. ඒ වගේ ඕනේ නැහැ. අන්න අර තියුණා නම් ඇති. ඒ පදනම නැතුව ගිහිල්ලානේ අර වැඩි සැලකිල්ලට ගියාම ඒකනේ වැඩි. වැඩි ආරක්ෂාවට ගියා අර මම මේ මනුස්සෙක් එක්ක ගනුදෙනු කරනවා කියලා තේරෙන්නේ නැහැ. මෙයත් කනබොන කෙනෙක්, මෙයාටත් විවේකයක් ඕනේ, මෙයන් නිදිය ගන්න ඕනි කියලා එහෙම තේරෙන්නේ නැහැ. එහෙම තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට පුදුම වෙහෙසයි. දැන් මේ වගේ වැඩසටහනක් එහෙම අවසන් කළා ඕම ගියාම නිකන් මූතු වෙහෙසක් තියෙනවා. ඒ වෙලාවට අනේ කෙනෙක් ඇවිල්ලා ප්‍රයිවට් ටැක්සියක් අරගෙන ඇවිල්ලා එයාගේ වෙනම අපොයින්ට්මන්ට් එකක් අනේ මෙන් මට මේ විනාඩි 5ක් දෙන්න බැරිද කියලා පටන් ගන්නවා. පහ කියපු ගමන් දන්නවා වැඩේ අවුල්. අන්න අද දානෙට යන්න වෙන්නේ නැහැ කියලා තමයි ඉතින් අදහස එන්නේ කෙලින්ම. ඔන්න පහෙන් පටන් අරන් 15 වෙලා 25 විතර යනකොට ඔන්න කට්ට පයින්නවා, රතු ඉර පයින්නවා. දැන් මොකද්ද ඔය කියන්නේ? තාම මේ ප්‍රශ්නෙට ඇවිල්ලා නැහැ. 25කුත් ගිහිල්ලා ප්‍රශ්නෙට ඇවිල්ලා නැහැ. අනේ මේ මේ මම මේ ගනුදෙනු කරන්නේ මිනිස්සෙක් එක්ක කියන එක අමතක වුණා. එක්තරා විදියකින් ඉතින් එයා ඉතින් අහිංසකයි. මොකද හේතුව එයාටනේ අර දැන් ප්‍රශ්නේනේ. දැන් මේක ඇවිල්ලා කියා ගන්න ඕනි කාලඟ හරි. කියා ගන්න ඕනේ අනේ අන්තන් ඉතින් හාමුදුරුවනේ හම්බුණා මගේ තියෙන ඔක්කොම වමාරලා මම අවසන් කරනවා කියන විදිහින් ඔන්න පටන් ගන්න අවුරුදු 10කට විතර ඉස්සර ඉඳලා පටන් අරගෙන ඔන්න වමාරගෙන වමාරගෙන යනවා. දැන් මේ කොහේ ඉඳලා දාවේ මේ විදිහේ මේ පැයක් හමාරක් මේ වගේ එකක් කරාට පස්සේ වෙහෙසක් නැද්ද? මේ විදිහට මට දිගට කතා කරන්න පුළුවන්ද කියලා එහෙම අදහසක් නැහැ. එහෙම නැත්තම් ඔය රිට්‍රීට් එකක වගේ සමහර වෙලාවට පැයක් හමාරක් කිව්වන්නේ එකක් කරලා ඉවර වෙලා ඇවිල්ලා යන්තම් වාඩි වුණා විතර තව එකෙක් ඇවිල්ලා දොරට තට්ටු කරලා ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකෝ දැන් පැයක හමාරක් විතර දැන් කිව්වන්නේ එකක් කරලා නෑ ආවේ. ආ නෑ කිව්ව භාවනා සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. එව්වා බෑගොයෝ ඵලයන් යන්න කියලා කෙලින්ම ආයේ එවලිම කනට ගහලා එලෙව්වා නම් හරි ලාබයි අප්පා. හරි ලාබයි. ඉඩක් දුන්නොත් ආයි පහ නෙමෙයි 15 නෙමෙයි 25කින්වත් නවත්තන්නේ නැහැ. පහයි කියලා තමයි පටන් ගන්න. පහයි කියලා තමයි පටන් ගන්න. ඉතින් එක්තරා විදියක දෙන්න පුළුවන් යම් කිසිම කරුණාවක් මෛත්‍රියක් නැහැ කියලා. ඒ වගේ වෙලාවට නම් නෑම තමයි ඇත්තටම. නෑම තමයි බෑ කරන්න. බෑ කරන්න. මොකද දැන් අර පැයක් හමාරක් අච්චර පිරිසක් ඉදිරියේ මේ විදිහට කතා බහ කරලා ඉවර වෙලා ආවට පස්සේ යන්තම් හුස්මක් ගන්න හදනකොට ඔන්න අහනවා තව ප්‍රශ්නයක් තියෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා අවශ්‍ය නැහැ ඊට වැඩි කරුණා මෛත්‍රියක්. තියෙන ඔය කරුණා මෛත්‍රිය උපරිමේ තමයි ඒක. එතනින් එහාට අවශ්‍ය නැහැ. දැන් ඊයේත් කෙනෙක් අහනවා මේ මේ කට්ටිය ඇවිල්ලා මට උපදෙස් දෙනවා. එක එක දේවල් ප්‍රකාශ කරනවා මේ විදිහට කරන්න මේ විදිහට කරන්න කියලා අර වැටපළනලා ඇවිල්ලා මගේ ජීවිතේ නෑඟිලි ගහනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ පුහුණුවට අනුව මම මොකද්ද කරන්න ඕනේ? මම මෙත්තද මගේ මදි මම මෛත්‍රී කරන්න ඕනේ දෙගොල්ලන්ට කියලා අහනවා. මෛත්‍රී කරන්න ඕනේද මෛත්‍රී පතුරවන්න ඕනේද මේ කට්ටියද මේ පව් ඒගොල්ලොත් ඒගොල්ලොත් අමාරුවෙන් ඉන්නේ කියලා. එහෙම නැත්නම් මට මේ ප්‍රඥාව දඩු මම අර සතියත් එක්ක ගිය මන නුවණක් වගේ එකක්ද මේ පුරුදු කරන්න ඕනේ මේ වගේ වෙලාවට මේ වගේ අවස්ථාවකට මම කොහොමද මුහුණ දෙන්න ඕනේ කියලා අහනවා. ඉතින් මං ගොම් මගෙන් ඕක ඇහුවේ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මටත් ওই ප්‍රශ්නේ හරියට දැනෙන දෙයක්. ආ මම නම් තියාගෙන ඉන්නේ මෛත්‍රී නෙමෙයි මෛත්‍රිය මගේ ගාව නෑ වෙනුවට මගේ ළඟ තියෙන ක්ලබ් එකක්. අර රෑට රෑට ගිහිල්ලා බීලා නටන ක්ලබ් එක නෙමෙයි. ඒ වෙනුවට තියෙන අර යගදාව කියන ක්ලබ් එකක්. පොල්ලක් පොල්ලක්. අන්නේ පොල්ලක් තියෙනවා. පොල්ල එකක් දුන්නාම හරි. අර වැට පැනලා අර ඉර පැනලා එනවනේ. අන්න පොල්ල එකක් දෙන්න තියෙනවා. අර ක්ලබ් එක පොඩ්ඩක් උස්සලා හොඳට පාරක් ගැහුවා නම් යගදා පාරක් ආයේ එතනම ප්‍රශ්නේ ඉවරයි. නඩු අහන්න පස්සේ තියන්න ඉතුරු කරන්න හොඳ නැහැ. එවලෙම ඔන් ද ස්පොට් අතට සල්ලි දුන්නා හරි. එදේ අහවරයි. ඔන්න බලපන්. කොහොමද? ජොලිද? සැපද කියලා අහන්න පුළුවන්. දැන් සැපද කියලා අහන්න පුළුවන්. අර වැට පැනගෙන ඇවිල්ලා සෑහෙන දුරක්. තියෙනවනේ සාමාන්‍ය අර තියෙනවා අර සෝන්ස් තියෙන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට තියෙන සෝන්ස් කීපයක් තියෙනවා. ඒ සෝන් එකේ එක එක සෝන්ස් තියෙනවා. සාමාන්‍ය දැන් අර අතේ අත සාමාන්‍ය අත දිගහැරියාම නෙමෙයි ඔය නිකන් වැලමිට ගාවට වෙනකන් අතේ දිගට වගේ තියෙන සෝන් එකේ සාමාන්‍ය ඉන්නේ දූදරුවෝ. ඊළඟට තමුන්ගේ පෙම්වතිය පෙම්වතා එහෙම නැත්තම් අඹු සැමියෝ අන්න ඒ වගේ සෝන් එකක් තියෙනවා. මේ බොහෝ සමීප කට්ටිය ඉන්න එකක්. අන්න ඒ සෝන් එකේ කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ සාමාන්‍ය භික්ෂුවකට තියෙන්නේ අත්පස කියලා තමයි කියන්නේ. අත දික් කරනවා. අන්න අත දික් කරන මානේ තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. අන්න දැන් පොහේ කරනකොට අත්පසෙන් වාඩි වෙන්න කියලා තමයි කියන්නේ. අත දික් කරාම අර වැලමිටත් දිග ඇරලා දික් කරාම ගෑවෙන දුරින් ඉන්න ඕනේ තව හාමුදුරු කෙනෙක්. අන්න පොහොය කරනවා එහෙම නැත්නම් උපෝසතේ කරනවා පාතිමොක්ක දේශනා කරනවා කියනකොට අන්න ඒ විදිහට තමයි වාඩි වෙන්නේ. එතකොට භික්ෂුවගේ අන්න අර පළවෙනි සෝන් එකේ ඉන්න කට්ටිය අයින් කළා තියෙනවා. අයින් කළා තියෙන්නේ ආයතනෙන් එහාට එන්න කවුරුත් නැහැ. ඒ කට්ටියව හලලා ඇවිල්ලා තියෙන දැන්ටම ඒගොල්ලෝ හලලා ආපු නිසා තමයි භික්ෂුවක් කියලා කියන්නේ. අන්න දෙවනි සෝන් එකට ඒ වගේම තව සුදුසු පිරිසක් ගැලපිලා එනවා. ඒ වගේම අන්න යම් කිසි විදියක මාර්ගයකට බැසගත්ත පිරිසක් අත්පසෙන් ඉන්නවා. අත්පසෙන් ඉන්නවා, පොය කරනකොට ඉන්නවා, වන්දනාවකට ගියාම ඉන්නවා. අන්න අවශ්‍ය වෙලාවට ඉන්නවා. සාමාන්‍ය දැන් ඔය දානේ වළඳනකොටත් ඉන්නවා. සාගර හාමුදුරුවෝ ඉන්න මට එහා පැත්තේ. අපි දෙන එකම බොට්ටුවේනේ. මට වැඩි වැඩිමත් එන්න ඉන්න මගේ හැබැයි. ඉතින් හදිස්සියකට මොන හරි ඉර වුණොත් අන්න දාහනේ ගන්නකොට අන්න පිටට තට්ටු කරන් ඉන්නේ එයා හමුදුරු තමයි. දැන් වැඩේ කියන්නේ මේ දවස්වල ඔයා ගන්න නැහැ. දැන් ඒ කියන්නේ මොන හරි ඉර වුණොත් එහෙම පොඩ්ඩක් අවුලක් තියෙනවා. අවුලක් තියෙනවා. මේ පිටට තට්ටු කරගන්න හැකියාවක් නැත. ඉතින් ඒ වගේ අත්පසක් ගලපලා තියෙනවා බුදුරජාණන් වහන්සේ එක්තරා විදියක. මම තනියම මේක කරාට, මං මෙච්චර වෙහෙසක් වින්දට උඹලට එච්චර වෙහෙසක් අවශ්‍ය නැහැ. මෙන්න තියෙනවා කමියුනිටි එකක්, මෙන්න තියෙනවා ඉන්නවා සංඝයා, මේ පිරිසට යම් කිසි විදියක උදව් උපකාරගෙන කරගෙන කටයුතු කරපල්ලා. හැබැයි අන්න අර අත්පස දුර ඊට වැඩි ලඟ වෙන්නේ නැහැ, ඊට වැඩි ළඟට එන්නේ නැහැ. අත්පස දුර ඇති, අත්පස දුර ඇති. ඉතින් එම්බිරිස්සාවක් තියෙනවා, ඔක්කොටම එම්බිරිස්සා තමයි. ඉතින් අය කොහෙන් ආපු වෛරස් එකක්ද කියලා ඔයන දෙයක් නැහැ. එක්කම වෛරස් එකයි තියෙන්නේ, වෙන වෛරස් නැත. අන්න අත්පසේ දුර තමයි තියෙන්නේ. සාමාන්‍ය වෛරස් එකක් එන දුර ඇති, ඒ දුර ඇති. කොරෝනා නම් ඔක්කොටම කොරෝනා. අය වෙන මොකද්ද අර හාමුදුරන්ට තියෙන ලෙඩේමද කියලා අහන දෙයක් නැහැ. අන්න කමියුනිටි එකක් විදිහට ජීවත් වෙන්න කියලා කියනවා. එතකොට අන්න අර අතේ දුර තමයි. එතනින් එහාට එන්න එපා. එතනින් එහාට ආව ගමන් කෙලින්ම තියෙන්නේ ක්ලබ් එකක් තමයි. මෛත්‍රී නෙමෙයි තියෙන්නේ, පොල්ලක් තියෙන්නේ. පොල්ලක් තියෙන්නේ, ආයේ පොල්ලෙන් එකක් ගැව්වහම එතනම ප්‍රශ්නේ විසඳෙනවා. ආයි නඩු අහන්න, පොලිසියන්න, සමත මණ්ඩල යන දෙයක් නැහෙනි. ආයි සුද්දායි, ආයි ඉතුරු කරන්න හොඳ නැහැ. පස්තර ඉතුරු කරන්න හොඳ නැහැ. ඉතින් අර මනුස්සයා බලන්නේ ඉතින් මොකද්ද දෙයියනේ මේ කිව්වේ? පොල්ලක් තියාගන්න කිව්වා මෛත්‍රී වෙනුවට. ඒක තමයි නියමම කමටහන. වැට පැනලා එන්න දෙන්න ඕනේ. එන්න දීලා අර ඉරි පැන්නුම් මල පැන්නුම් තියෙනවානේ කීපයක් පැනගෙන එනවා. ඈත තියා තියෙනවා සෝන්ස් කීපයක් තියෙනවා. ක්‍රොස් කරගෙන එනවා, 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 එනවා. බලාගෙන ඉඳලා අන්තිම ඉර ක්‍රොස් කරපු ගම ආයි පොල්ල ගත්තා. හොඳට එකක් නෙළුවානම් අනේ එතකොට හරි වැඩේ හොඳට निराකරණය වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මම බලාගෙන සෝන්ස් කීපයක් පව් කරගෙන ආවා. අන්න ඔයාට හම්බුණ දේ මෙන්න ඔයාට තෑග්ග. අන්න රිලවෙට් උනත් ඉතින් ඒක තමයි. රිලවට උනත් තේරෙනවා ඒ භාෂාව. රිලවත් දන්නවා මේ සෝන් එකට එහාට එන්න හොඳ නැහැ. මොකද අතේ තියෙන්න පුළුවන් පොල්ලක් තියෙන්න පුළුවන්. නැත්නම් ගලක් තියෙන්න පුළුවන්. රිලවත් පොඩ්ඩක් ඒක තේරෙනවා උට උනත්. උඩ උනත් තේරෙනවා මේ දුරෙන් ඉන්න ඕනේ. සමහර වෙලාවට ඔය පාරේ යනකොට ඉන්නවා ලැගගෙන කරගෙන මැක්කෝ බලාගෙන ලව් කරගෙන ඉන්නවා. හැබැයි ඈත දෙනකොට දන්නව ඔන්න එනවා පොඩ්ඩක් අයින් වෙලා ඉඩ දුන්නොත් යහපති. ඉඩ දුන්නොත් යහපති. නැත්තම් පොළු පාරක් ගල් පාරක් වදින්න පුළුවන්. අනේ පහලින් කවුරු හරි එනවානේ අලුත් කට්ටියක් සිරි නරඹන්න. ආයි මොකා කරත් මොක කරත් අයින් වෙන්නේ නැහැ රිලවා. උගේ රාජ්‍යේ උඹලා කොහොමද එහෙම මගේ අර යන්නේ කියලා අර බ්ලොක් කරගෙන ඉන්නවා. රාලි ඉන්නේ පාල බ්ලොක් කරගෙන. ඒ වගේ තමයි. ඒ පහල ඉඳලා උඩට එන කට්ටියට උනුත් වෙනස් විදියට තමයි සලකන්නේ. චෙක් පොයින්ට්ස් තුනක් විතර තියෙන රිලවුන්ගෙම ආයෙ ටික පව කරගෙන ඩෙන්ටි පෙන්නල එන්න ඕනේ. එන්න ඕනේ. ආවේ නැත්නම් එන්න බැර නම් ඉතින් බෑ තමයි. පහල තමයි. කරගන්න දෙයක් නැත. ඉතින් ওই විදිහට මේ යම් කිසි මිනිස්සෙක් විදිහට දැනගෙන කටයුතු කරා නම් මේත් මිනිස්සෙක් මාත් මිනිස්සෙක් කියන්නේ මනුස්සකම ඉදිරියෙන් තියලා ගණන් දෙන කරා නම් ඔය ප්‍රශ්න ඔච්චරම ලොකු ප්‍රශ්න නෙමෙයි. මොකද හේතුව අපි වෙන කෙනෙක්ව හදන්න සුදුසු නෑ. අපි වෙන කෙනෙක්ව හදන්න සුදුසු පදනම අපිට නෑ. මොකද්ද ඒ පදනම? අන්නේ පදනම තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරන්නේ. මොකද්ද කියනවා? අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා. මේ තමන්ට තමන්ව තමයි පිහිට. වෙන කෙනෙක් වෙන කවරෙක් නම් වෙන කවරෙක් නම් මට පිහිට වෙනවද? වෙන කවරෙක් නම් මට මේ විදියට සරණ වෙනවද? අත්තාහි අත්තනාහි සුදන්තේන නාතං ලබති දුර්ලභං. අන්න තමන් තමාව මනාකොට දමනය කරලා අන්න දුර්ලභ වූ ඒ විදිහේ පිහිටක් හැකියාවක් ලබා ගන්නවා. අන්න ඒ දුර්ලභ පිහිට හැකියාව නොලබපු කෙනෙක් කවදාවත් සුදුසු නෑ වෙන කෙනෙක්ට උපදේශයක් දෙන්න. වින කෙනෙක්ට අර විදියට පිහිටක් වෙන්න හැකියාවක් නැහැ ඒ තැනැත්තට. මොකද ඒ තැනැත්තා තමුන්ට පිහිටක් වෙලා නැහැ. මේ අනුන්ට පිහිට වෙන්න ගියාට. අන්න තමන් තමන්ට පිහිට වුණා නම් ඒ පදනමම ඇති අන්න වෙන කෙනෙක්ට පිහිටක් වෙන්න. ඒ පදනම නැත්තං අන්න ඒකට සුදුසු තැනැත්තෙක් නෙමෙයි. එතකොට ඒකනේ බුදුවරේ කන ලෝකෙ දිහා බැලුවාම අන්න කෙනෙක්ට පිහිටක් වෙන්න පුළුවන්. මොකද හේතුව තමුන් තමුන්ට පිහිටක් හදාගෙන තියෙනවා. තමුන් තමුන්ව මනාකොට දමනය කරලා තියෙනවා. ඒ විදිහේ දුර්ලභ වූ පිහිටක් ලැබලා තියෙනවා. අන්න ඒ පදනමම ඇති අන්න බුදු කෙනෙක්ට මේ විදිහට ලෝකී කෙනෙක්ට පිහිට වෙන්න. ලෝකී කෙනෙක්ට මේ විදිහට අවකාශයක් ඉඩක් හදලා දෙන්නේ ඒ පදනම ඇති. එහෙම නැත්නම් අපි හිතමු අර විදිහේ රහතන් වහන්සේ කෙනෙක්ට මේ විදිහට අන්න තමුන් තමුන්ට පිහිටක් හදාගෙන තියනවා. ඒ පදනම ඇති අන්න ලෝකී කෙනෙක්ට පිහිට වෙන්න. හැබැයි ඉතින් වෙන්නේ අමුතුම විදිහේ පිහිටක් තමයි. අමුතුම විදිහේ පිහිටක් වෙන්නේ අපි බලාපොරොත්තු වෙන ලෝක සම්මත පිහිට නොවෙන්න පුළුවන්. ලෝක සම්මත ඒ අපේක්ෂාවට අනුව සිද්ධ නොවෙන්න පුළුවන්. වෙනස් විදිහේ පිහිටක් තමයි වෙන්නේ. වෙනස් විදිහේ පිහිටක් වෙන්නේ. දැන් මේ දවස්වල කටිනෝසවයකට එන්න ගුවා නම් එහෙම බුදුරජාණන් වහන්සේට ආයි කොස්සක් ගන්නවා ෂුවර් තමයි. හොඳ වෙලාවට මේ දවස්වල වැඩේ ඉඳී නැත්තේ. නැතනම් අන කොස්සක් ගන්නවා කියන එක බොහොම සරල දෙයක්. මේ මේ යන ක්‍රියාවලිය හැටියට මේ තියෙන தත්ත්වය හැටියට. මොකද ඕක නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම. ඕවා මේ නිකං අර නිකං විසිතුරු සඳහන් විතරයි. අවශ්‍ය දේ නෙමෙයි කරලා තියෙන්නේ. තමන් තමන්ට පිහිට නැතිකොට ලෝකෙට පිහිටක් වෙන්නේ කොහොමද? වෙන කෙනෙක්ට පිහිටක් වෙන්නේ කොහොමද? ඉස්සෙල්ලා තමන් තමන්ට පිහිට වෙන්න. තමන් තමන්ට පිහිට වෙන ඒ පදනම හදා ගන්න. අනේ ඊට පස්සේ පුළුවන් වෙන කෙනෙක් ගැන බලන්න. අර දැන් අර ප්ලේන් එකක උණක් තියෙන්නේ. එහෙම පොඩි චාරිත්‍රයක්. අනේ ඒගොල්ලෝ ඒ ගුවන් ගාමනට කලින් ඉන්න පිරිසට පැහැදිලි කරනවා. පැහැදිලි කරනවා මේ මෙමය මේ මෙමය මේ මෙමය. මෙන්න මෙතන තියෙනවා දොරවල් ටික. මෙන්න මෙතන තියෙනවා ඔබගේ ඒ අදාළ සේෆ්ටි කිට් එක. මේ විදිහට කටයුතු කරනවා. හදිසියවත් ඔක්සිජන් මාස්ක් එකක් එහෙම වැටුනොත් කලබල වෙන්න එපා. ඒක නිකන් දාගන්න තියෙන ඔක්සිජන් නැතුවම නෙමෙයි. එහෙම නිකන් මැරෙන්න වෙන එකක් නෑ. ඒ වුණාට දාගන්න. තමුන්ගේ දරුවෙක් එක්ක ඉන්නව නම් දරුවට දාන්න කලින් ඉස්සෙල්ලා තමුන් දාගෙන ඉන්න. ඊට පස්සේ තමයි දරුවට දාන්නේ. ඉස්සර එහෙම නෙමෙයි තියලා තියෙන. ඉස්සර කියලා තියෙන දරුවට දාන්න කියලා. නෑ දැන් කියනවා දරුවට දාන්න කලින් තමුන් දාගන්න. තමුන්ගේ ඔක්සිජන් සැපයුම ලබා ගන්න. ඊට පස්සේ පුළුවන් දරුවා දිහා බලන්න. එහෙම නැත්තම් මොකද වෙන්නේ? දෙන්නම සී නැති වෙනවා ඔක්සිජන් නැති වෙලා. මොකද ඇයිසෙල් අර පැත්තේ දාන්න ගිහිල්ලා මේ වැඩේ කරන කෙනාට ඔක්සිජන් නැති වෙලා අන්න ඊට පස්සේ දෙන්නටම සී නැති වෙන්න තමයි වෙන්නේ. අන්න එහෙනම් මේ විදියට ඉස්සර වෙලා තමුන් මේ විදිහේ පිහිටක් ආරක්ෂාවක් ලබා ගන්න. ඊට පස්සේ පුළුවනි වෙන කට්ටියට පිහිට වෙන්න. අර පදනම මත ඉඳගෙන පුළුවනි වෙන කට්ටියට පිහිට වෙන්න. එහෙම නැතුව කරන්න හැකියාවක් නැහැ. දැන් ඊයේ කෙනෙක් තමුන්ගේ අදැකීම ඉදිරිපත් කරනවා. මේ කරන පුහුණුවත් එක්ක ගලපලා මං මේ විදියට කරන කෙනෙක්, මං කාලයක් තිස්සේ මේක පුහුණු කරන කෙනෙක්, මෙන්න මගේ එදිනෙදා ජීවිතයේ අත්දැකීමක්. මොකද්ද? මට මේ විදියෙ ගෙදර කෙනෙක් වැඩිහිටියෙක් අසනීප වුණා. එතකොට ඒ ගමනක් යන දාගෙන ඉඳියා කිලෝමීටර් 50ක් වගේ දුර අන පන්සලකට ගිහිල්ලා යම්කිසි දානයක් දෙන්නද කොහෙද. ඉතින් අර වැඩිහිටිය අසනීප වුණාන් මට සිද්ධ වුණා ඒ ගමන කැන්සල් කරන්න. මම එතකොට මේ ක්‍රියාවලියේ හොඳට සීකල්පනාවෙන් තමයි සිද්ධ කරේ. අන්න මම බැලුවා දැන් මට මේ විදියට මේ අසනීප කෙනාට මම මොකද කරන්න ඕනේ. ඒ ටික මම කරා. හැබැයි මගේ හිත තුල වෙනදා වගේ අරක පිළිබඳ හැඳීමක්, වෙහෙසීමක්, ඒ විදිය අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. සාමාන්‍ය ලෝකයා අනුමත කරන්නේ ඇයි ඔයගොල්ලෝ අඬන්නේ නැද්ද? ඇයි ඔයගොල්ලෝ අපි ගැන දුකේ නැද්ද? ඇයි මම මැරෙයි කියලා බය නැද්ද කියලා අන්න ලෝකයා බලනවා. බලනවා ඒක ලෝකයාගේ අනුමැතියට හසු වෙන්නේ නැහැ. සාමාන්‍ය ඒගොල්ලෝ කැමති, අපි වැළපෙනවට කැමති, හඬනවට කැමති. හරි ආස්වාදයක් ඒක ඒගොල්ලන්ට. ඉතින් එහෙම නැති වුණ ගමන් ඒක ලෝක සම්මතයට විරුද්ධයි. ඒක බාර ගන්න සූදානම් නැහැ ලෝකයා. කියනවා බෑ බෑ, ඔබගේ අම්මා තාත්තා, ඔබගේ දූ දරුවෝ ඔබ හඬන්න ඕනේ, ඔබ වැළපෙන්න ඕනේ, ඔබ ක්ලාන්ත වෙන්න ඕනේ, මේ විදියට දුකෙන් ඔබ කල්ගත කරන්න ඕනි කියලා අන්න ලෝක සම්මතයක් තියෙනවා. ඔය මලගේ වල අඬන්නේත් ඕකට තමයි. කට්ටි වැඩි හරියා අනේ ඇඬුවේ නැත්තම් හරි නෑ වගේ කියලා අඬනවා. හරි අලංකාරය බලාගෙන ඔන්න එක අනේ මා මේ බලන්නක වෙච්ච දෙයක් අම්මා කියගෙන ඔන්නන්න. ඊට පස්සේ ආපහු එනවා අයියා කෙනෙක්, අයියේ අම්මා කියගෙන අයියා නනවා. ඊට පස්සේ ඔන්න එන බාප්පා කෙනෙක්, බාප්පේ අම්මා කියගෙන නනවා. මේක මොකද්ද මේ කරන්නේ? අන්න මේ ඇඬුවේ නැත්තම් හොඳ නෑ. ඇඬුවේ නැත්තම් පොඩි මොකක් හෝ මොකද්ද අඩුපාඩුවක් තියෙනවා, මගෙන් යුතුකම ඉස්තුනේ නෑ වගේ. ඉතින් අර අඬන අතර බ්‍රේක් වලට ඇවිල්ලා තේ එකක් ගාලා, මාළු පාන් එකක් ගාලා, බුරුස් ගාලා ගිහිල්ලා ආපහු වඩනවා. අර මොකද්ද පොඩි බ්‍රේක් එකකුත් තියෙනවා අතරමැද. එහෙම එකකුත් ගන්නවා. හරි ලලංකාරයි ඔය ඔය සංදර්ශනේ. මට සෑහෙන අර ඉන්නේ ඉන්න කට්ටිය සෑහෙන පිරිසක් මැරිලා මැරිලා ගියපු හින්දා සෑහෙන දැක ගන්න පුළුවන් වුණා ඔය සංදර්ශනේ. ඉතින් ওই විදිහට තමයි අන්න මේ අපි හැඬිය යුතුයි, වැළපිය යුතුයි. ඒක තමයි ලෝක සම්මතය. ඒකට අනුගත විය යුතුයි. එහෙම නැත්නම් ලෝකයා ප්‍රතික්ෂේප කරනවා අපිව. අන්න එතකොට අන්න මේ විදිහට ලෙඩෙක් වුණාම යුතුකම ඉෂ්ට කරන්න පුළුවන්. ඒක දෙයක් නැහැ. හැබැයි අන්න හැඬුවේ නැහැ, වැළපුණේ නැහැ, දුක්ුණේ නැහැ. ඒකට ලෝකයා කැමති නැහැ. ඊළඟට අර විදියට දැන් ඊට පස්සේ මම පන්සලට කතා කරලා කිව්වා මට එන්න වෙන්නේ නැහැ කියලා කියලා. අර මනුස්සයා තමුන්ගේ අත්දැකීම් එකතු කරනවා. එතකොට පන්සලේ හාමුදුරුවෝ ගවලු, ආ එහෙනම් අම්මේ අම්මට සනීප නැද්ද, තාත්තට සනීප නැද්ද, අපි එන්නම් කිලෝමීටර් 50 දුවාගෙන අපි ඇවිල්ලා ආශිර්වාද කරලා යන්නම් මේ වෙලාවේ කළ යුත්තක් මේක කියලා. ඔන්න දැන් ස්වාමීන් වහන්සේ එනවලු අපේ ගෙදර. මේ මම යන්න තියුණ ගමන පන්සලට. ඒ දැන් හාමුදුරුවෝ පන්සලේ ඉඳලා මෙහෙ එනවා. ඊට පස්සේ ඉතින් මම ෂොපින් ගියා, බඩු ගත්තා, දානේ හැදුවා, දානේ හදලා පූජා කරා, හාමුදුරුවෝ වැඩියා, වැඩලා ආශිර්වාද කළා, දානෙත් වළඳලා ආපහු වැඩියා. දැන් ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකුනොත් බලාපොරොත්තු වෙන දේ තමයි ඒක ඇත්තටම. දැන් කෙනෙක් අසනීප වුණාම අනේ ගෙදරට පොඩ්ඩක් වැඩියොත් බුදුන් වැඩියා වගේ තමයි. අර විදියට ඇවිල්ලා ආශිර්වාද කරලා ගියොත් හිතා ගන්න බෑ. නිකන් අනේ ආයස කාලේ දීර්ඝ වුණා කියලත් හිතෙනවා සමහර කෙනෙක්ට. නිකන් අර නිකන් මේ අද මැරෙන්න තියුණ එක තව අවුරුදු 10කින් විතර කල් ගියා කියලා හිතෙනවා සමහර විට. ඉස්පිරිතාලවල ඉන්න කට්ටියත් ඔය වගේ මුලාවක ගත කරන පාටක් තියෙනවා. සාමාන්‍ය ඉස්පිරිතාලවල කට්ටියත් කියනවා අපි තමයි මේ ජීවිතේ රැකගත්තේ, අපි තමයි බේරගත්තේ කියලා. අපිට පුළුවනි මේ මායාව නවත්තන්න. මාරයාගේ ගමන මේ විදියට නවත්තන්න අපිට හැකියාවක් තියෙනවා, බාධා කරන්න හැකියාවක් තියෙනවා. දැන් එහෙම ඕගොල්ලෝ බේරගත්ත එක්කෙනෙක් ඉන්නවද කියලා ඇහුවොත් නොමැරි. අනේ එතකොට වටපිට බලනවා මොකද්ද මේ ඇහුවේ, මෙයා මොකක් හරි කුමන්ත්‍රණකාරයෙක්ද කියලා හිතෙන්න පුළුවන්. නෑ එහෙම බේරගන්න හැකියාවක් නෑ. අර කල් දාගන්න පොඩි උත්සාහයක් දරන්න පුළුවන්. කල් දාන පමණට දුක වැඩි වෙනවා. අර පළවෙනි යන්න තියුණ ගමනේ යන්න දුන්න නම් ලාබයි. කල් දානවනේ, පෝස්ට්පෝන් කරනවනේ, දස ගුණයක් වැඩි වෙලා තමයි දුක ඊළඟට එන්නේ, මරණ ඊළඟට එන්නේ. ආපහු පෝස්ට්පෝන් කරනවනේ, සිය ගුණයක් වැඩි වෙලා තමයි එන්නේ. ඊට පස්සේ තව සාරයක් පෝස්ට්පෝන් කරනවනේ, දහස් ගුණයක් වැඩි වෙලා තමයි එන්නේ. අනේ අර මුලින් මලා නම් ලාබයි, බට ගාලා පළලා අරවා මේවා කළා, අන්තිමට ඒත් මලා, ඒත් මලා. අනේ අර ඉස්සර කාලේ තියෙන ක්‍රමේ හරි ලාබයි. දන්නේ නැහැ මොකුත්, ඔය ස්කෑනින් මැෂින් නැහැ, ඔය විදියට බේජ් ජාති නැහැ, අනම්මනක් නැහැ. අනේ මිනිහා ඉන්දියා එකපාරට යකා ගැහුවා මලා. අනේ පිටේ ඇඟිලි පහකුත් තියෙනවා, හරි ලාබයි, යකා ගහලා මලා. බල්ලොට මේ වෙන එකෙක් ගහලා මරලා තියෙන එක වෙනම කතාවක්. එහෙම නැත්තම් හදවතේ රෝගයක් නිසා මලා කියලා අද කාලේ හැටියට කියන්න පුළුවන්. නමුත් කහොයා ගන්න විදියක් නැහැ, පරීක්ෂා කරන්න විදියක් නැහැ. මලා හරි ලාබයි. අන පළවෙනි පාරේ ආපු ගමන බාරගත්තාම දුක අඩුයි. කල් දානවනේ ඕක, කල් දාන දාන පමණට දුක ආයේ සිය දහස් ගුණයකින් වැඩි වෙලා ඉන්නේ. හිතනවා ඉතින් ලොකු දෙයක් කරේ, අනේ ඒ දවසල මැරෙන්න තියුණ එක අපි තව අවුරුදු පහක් දික් කරගත්තා කියලා. නෑ ඒ අවුරුදු පහට විදින වද වේදනා ටික ගත්තාම කලින් මැරුණ එක ලාබයි කියලා හිතා ගන්න පුළුවන්. කලින් මලා නම් හොඳයි කියලා හිතෙන තරමට අර මනුස්සයා වද වේදනා විඳිනවා. සමහර වෙලාවට කට්ටි ඇවිල්ලා අහනවා නිකන් මේ 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 නිකන් අර උපදෙස් දෙන්න වගේ නිකන්. දැන් උපදෙස් දෙන එකනේ අපි මේ කතා කර කර ඉඳි. එළ එන මේ ඔච්චර මේ මේ ෂුගර් ගන්න හොඳ නැහැ ස්වාමීන්. මේ දිවැඩියා වෙයිද දන්නේ නැහැ කියලා. දිවැඩියා වෙම නැද්ද බහසට? මං කියන්නේ ඉතින් මම මේ කාල මරණ නේ, අකාල මරණ නෙමෙයි. ඒකින්ද මං කාල මරණ. ඒකින්ද අදාළ නැහැ. අදාළ නැහැ. දිවැඩියාව තියනවාද කියලා හොයාගන්න ඉන්නේ, පරීක්ෂා කරොත් නේ. නැත්තම් පස්සේ යන්නේ පරික්ෂා කරේ නැත්තම් පස්සේ යන්නේ. අනේ මේ අපිට දිවැඩිය වැඩනවා. ඉතින් කාට දිවැඩිය නොහැදි තියෙන. එහෙම ප්‍රශ්නකුත් තියෙනවානේ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒකින්ද කාල මරණ අකාල මරණ නෙමෙයි. හරි ලාබයි හොයන්න බෑ මොකෙන්ද මලේ කියලා. ඉතින් ඒකම තමයි තියෙන සැනසීම. මොකද නැත්තම් කට්ටක් ගහනවා ඉස්සෙල්ලා ඇවිල්ලා. ඊට පස්සේ බටයක් ගහනවා. ඊට පස්සේ බඩ පලනවා. එහෙම නැත්තම් වෙන මොකක් හරි කරනවා. ওই විදියට ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. අන්තිමට කලින් මලාන ලාබයි කියලා හිතෙන තරමට ගිහිල්ලා තමයි මේ කහවර වෙන්නේ. ඒක නිසා අර ස්වභාව ධර්මයෙන් එන එක ලාබයි. ඒක බාරගත්තාම දුක අඩුයි. ඒක බාරගෙන යන්න තියෙන තැනකට ගිහිල්ලා ඉතුරු ටික විඳ ගන්න පුළුවන්. දැන් මේ වෙලා තියෙන්නේ කෙලින්ම මේ අපාය යන්න දෙයක් නැත. අපාය යන දෙයක් නැහැ. අනේ මේ තියෙන වද වේදනා ටික ඔක්කොම දීලා තමයි ආහාර කරන්නේ. මැරිලා ඒ වල්ලා දාන්නෙත් නැහනේ. මැරිලා තියා ගන්නවා කරවල කරනකන් තියා ගන්නවා තව සති දෙක තුනක්. කට්ටියට ගරුම් බුහුමන් දක්වන්න. දැන් රජිනා වුණත් කල්පනා කරන්නේ යකෝ මොයි අන්තම් මලා තාම මුං මාව වල දැම්මේ නැණි කියලා හිතන්නේ නැති. ඉතින් මෙහෙන් කට්ටිය ගිහිල්ලා ගරු බුහුමන් කරලා දෙනවා. ওই විදියටත් විජිත මානසිකත්ව තියෙන කට්ටිය ඉන්නවනේ තාම. ඒගොල්ලෝ ගිහිල්ලා ගරු බුහුමන් කරලා එනවා. දැන් මොකටද ඒ ගරු බුහුමන් කළේ? ආයේ දවස්වල කරපුනස් පැත්තියටද? ඒ දවස්වල ඒ දරුවෝ මැරුවටද? මොකටද ගරු බුහුමන් කරේ කියලා පස්සෙකුත් තියෙනවා. අනේ ගිහිල්ලා ගරු බුහුමන් කරලා එනවා. තව කට්ටිය යනවා. ඕම ඕම කරවල කරලා තමයි අන්තිමට වල දැම්මේ. මැරිලවත් නැත. මැරිලවත් බෑ. අහවර වෙන්නේ බෑ. ඒ විදිහට අන්න මොකද වෙන්නේ? නැවත නැවත මේ ලෝකයා යම් කිසි විදියක උත්සාහයක් දරනවා. නමුත් අන්න අපි හිතමු අර පන්සලේ ආමඳුරු ඇත්තටම හරි කරුණාවෙන් එන්නේ මේ කිලෝමීටර් 50ක් දුර ගෙවාගෙන ආශිර්වාද කරන්න. ඒක හරි කැමති මේ මරණය පොඩ්ඩක් කල් දාන්න පුළුවන් මරණින් වළක්වන්න පුළුවන් කියන අදහසින් එන්නේ. නමුත් අපි ඕක කියමු නිකම් මෙඩිටේටින් මංක් කෙනෙක්ට භාවනා යෝගී භික්ෂුවකට ඔය ආරාධනාව කරා කියලා. ආයි පලාත කෙන එකක් නැහැ. පලාත කෙන එකක් නැහැ. ආරාධනා කරපු එකාගේ මුහුණ බලන එකකුත් නැහැ ඊට පස්සේ. ඉතින් ලෝකයා කැමති නැහැ. ලෝකයා කියනවා මේ කිසිම අනුකම්පාවක් තෙතක් නැති පිරිසක්. එසියම වටිනාකමක් නැති පිරිසක්. මොකද හේතුව අපේ ගෙදරට වැඩි නෑ. අපේ අපිට මෙහෙම සෙත් පැතුවේ නෑ ඇවිල්ලා. ඒ විදිහේ චෝදනාවක් එළවෙන්න පුළුවන්. වැඩක් නෑ ඕක සෙත් පැතුවා කියලා. මොකද සෙත් පැතුවා කියලා ඔය මරණේ ඔය විදිහට මේ වළක්වන්න පුළුවන් දෙයක්ද? අර විදිහට මේ මැරිලා ගියපු කට්ටියට පින් අනුමෝදන් කරා කියලා ඒගොල්ලෝ නිවන් යනවායි ඔහොම. එහෙම නිවන් යනවන හරි ලාබයි මේ වැඩේ. එහෙනම් ඔය දානවල තියෙන පින් අනුමෝදනා හැටියට මැරිච්ච එවුන් ඔක්කොම නිවන් ගිහිලා තියෙන ඉපැයි. මලාට පස්සේ තමයි ඒ කෑල්ල තියලා ඉතුරු කරලා තියෙන්නේ. නමුත් එහෙම සැනසීමක් ලැබෙන්නේ නැත. එහෙම යථාර්ථයක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඊට වැඩිය හරි ප්‍රායෝගිකයි මේ ප්‍රතිපදාව. අන්න සී දරුවෝ සීයක් බලාගෙන ඉන්නවා. සතිපාසලක් කරන්න කිව්වා නම් මේ ප්‍රතිපදාවට බැස ගන්න කිව්වා නම් අන්න එහෙනම් හොයාගෙන ගිහිල්ලා හරි කමක් නැහැ. අන්න පහසුව සලසලා දෙනවා. මෙන්න වැඩි. මෙන්න වැඩි මොකද කරන්නේ? මෙන්න මේ විදිහට පුහුණු කරන්න. මෙන්න මේක තමයි නියම ක්‍රමේ. මෙන්න මේක තමයි නියම පිහිට. අන්න ඒක අඳුන ගන්න කියලා පයින් හරි කමක් නැහැ ගිහිල්ලා කරලා දෙනවා. මොකද හේතුව අන්න වටිනාකම් දෙක වෙනස්. වටිනාකම් දෙක වෙනස්. දැන් පහුගිය දවසක යාළුවෙක් ඔය තුන්වෙනි පාර තමයි මගේ ජීවිතේ හම්බ වෙන්නේ. එහෙම නිකන් යාළුවෙක් වට නිකන් අර ඇච්චරම ගොඩාක් ළඟින් ආශ්‍රය කරපු කෙනෙකුත් නෙමෙයි නැත්තෙත් නෑ. කොහොම හරි ඔන්න හත වසරේදී හම්බුණා. ඊට පස්සේ වැඩපලේදී හම්බුණා. ඊට පස්සේ ආපහු මේ ඊයේ පෙරේද හම්බුණා. කියනවා දැන් ඔබ වහන්සේ පැවිදි වෙලා හිතා ගන්න බෑ අපිට මේ විදිහට. මං කිව්වා දැන් තුන්වෙනි පාර තමයි මේ අපේ පාරවල් හරස් වෙන්නේ. තුන්වෙනි පාරට තමයි අපි මේ හම්බ වෙන ජීවිතේ. හත වසරේ ඉඳලා දැන් මෙහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් මෙහෙම තත්ත්වයක් තියෙන්නේ. අනේ ඇවිල්ලා ඉන්දියා වැඩසටහනකටත් ඇවිල්ලා දැන් මේ මොකද්ද කරන්නේ කොහොමද කරන්නේ කියලා හරි උනන්දුයි. බුදුම සපෝට් එකක් දෙනවා. කරන ඕන දෙයක් කරලා දෙනවා. මොනවද ඕනේ මෙන්න තොරතුරු කරලා බලන්න. කරලා බලන්න. දාන එකට ආරාධනා කරනවා. එහෙම නැත්නම් සෙත් පතන්. ඒකට අදාළ නැහැ. ඒකට අපි අදාළ නැහැ. ඒකට වෙන කට්ටියක් ඉන්නවා. ඒවටම සැදී පැහැදිච්ච පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ එක කරගන්න පුළුවන්. නමුත් අන්න මේ විදිහේ දෙයකට බැසගත්තනේ අන්න ඒ දෙයට අපිට යොමු වෙන්න පුළුවන්. අර විදියට ලෝක සම්මතේ නොවෙන්න පුළුවනි. ලෝක අනුමත නොකරන්න පුළුවනි. නමුත් අර කෙනා කියනවා මෙන්න බලන්න ලෙඩෙක්, මෙන්න බලන්න මේ හාමුදුරු ඇවිල්ලා අපිට උදව් කරා, මෙන්න බලන්න මට ඒක නිසා තියෙන වෙහෙස, දැන් ලෙඩා මදිවට ඔන්න දැන් දානෙකුත් හදපන්. කමක් නැහැ, ඔන්න ඔයක දකින්. මේ විදිහට තමයි මේ යන ක්‍රියාවලිය, මේ විදිහට තමයි මේ ලෝකය අනුමත කරන්නේ. අපි ඒකේ තවදුරටත් නැහැ, සමහර විට අපි තවදුරටත් ඒ සම්මතේ නැහැ. නමුත් අන්න කළ යුත්ත සිද්ධ කරනවා. අර හඬන්න වැළපෙන්න ඕනි කියන්නේ නෝ නම් ඉතින් ඒක ඉතින් ඔයා බලාගන්න, අපිට ඒ සඳහා කරන්න දෙයක් නැත. අර විදියට මේ එහෙම කරලා විතරක් හරියන්නේ, අඬන්න ඕනි කරලා විතරක් හරියන්නේ, දුක් වෙන්න ඕනි, මේ විදියට මේ විඳවන්න ඕනි කියලා කෙනෙක් ආරාධනා කරනවා නම් එන ඉතින් ඒගොල්ලන්ට විඳව ගන්න කියලා. ඒකෙන් මගහැරලා යන එක තමයි හොඳම වැඩේ. මොකද ඔයාට උත්තර දීලා හවර කරන්නත් බෑ. හොඳ වැඩේ උත්තර නොදී ඉන්නවා. එකක් කියවන උත්තර නෑ, දෙකක් කියවන උත්තර නෑ, තුනක් කියවන උත්තර නෑ. අනේ ඊට පස්සේ තේරුම් ගන්නවා මොකක් හරි පණිවිඩයක් වෙන එකක් මෙතන තියෙනවා. වෙන එකක් මෙතන තියෙනවා, වෙන මොකද්දෝ එකක් කියනවා. හරි, ඒක සමහර විට ඔම යනකොට යනකොට තේරෙන්නත් ඉඩ තියෙනවා. විශ්වාස නෑ ඉතින්. විශ්වාස නෑ, බලමු දවසක තේරේ සමහර විට මොකද්ද මේ කියන්නේ කියලා. මෙතනින් එහාට කතා කළ වැඩක් නැත. අන්න ඒක නිසා තමන් තමන්ට පිහිටක් වෙන්න, තමන් තමන්ට පිහිටක් හදාගන්න. ඊට පස්සේ වෙන කෙනෙක් ගැන ඒ පදනම ඉඳගෙන උදව්වක් ඔන්නම් කරන්න පුළුවන්. වෙන කෙනෙක්ගේ ජීවිතයට ඇඟිලි ගහන එක වළක්වන එක තමයි වෙන්නේ ගොඩක් වෙලාවට. තමන් තමන්ගේ යථා ස්වභාවය අඳුනගත්තට පස්සේ වෙන කෙනෙක්ගේ ජීවිතයට ඇඟිලි ගහනවා කියන යම් කිසි හැඟීමක් තියුණාද ඒක දුරෙන් දුර වෙලා යනවා. මොකද මේ කියලා කරන ක්‍රියාවලිය කොච්චර අමාරුද, මේ යන ගමන කොච්චර අමාරුද, මේ මගේ තුළ යන ක්‍රියාවලියම කොච්චර චපලද කියලා කෙනෙක් අඳුරගත්තොත් ඒකම ප්‍රමාණවත් ඒ කෙනාට වෙන කෙනෙක්ගේ ජීවිතයකට අත නොදා ඉන්න, වෙන කෙනෙක්ගේ දේවල් වලට කටයුතු හරස් නොකර ඉන්න ඒකම ප්‍රමාණවත්. හරස් කරන කට්ටියට එක්තරා විදිහක හිතෙනවා නිකන් මේ වගේ වැඩේ ජයට නැගලා යනවා, මංග ලොකු පිරිසක් අනුගාමිකයෝ ටිකක් හොයාගත්තා, මේ විදියට ලං කරගත්තා, මම බොහොම සාර්ථකව කරනවා කියලා. නෑ, ඔය මල්ලගම තමයි ඔක ලියවිලා තියෙන්නේ, වෙන මොකුත් සාර්ථකත්වයක් ලියවිලා නෑ. ඔය සාමාන්‍ය ඉතින් අර ස්වභාව ධර්මෙම නියමයක් තියෙනවානේ, ඉතිපන්දම නිවෙන්න කලින් පොඩ්ඩක් ආලෝකේ හොඳ ලස්සනට විහිදෙනවා, විහිදිලා තමයි නිවිලා යන්නේ. එහෙම නැත්නම් වෙන විදියක කියනවා මොකද්ද, අන්න මේ ස්වභාව ධර්මෙන් කෙනෙක්ව විනාශ කරනවද උස්සලා තමයි පොළවේ ගහන්නේ. ආයි නිකන් එහෙම නිකන් පාත තියලා ඒක කරන්නේ, හොඳට උඩට උස්සනවා, උඩට උස්සනවා, හොඳට ආලෝකයක් දෙනවා, ආලෝකයක් දීලා තමයි ඉටිපන්දම නිවෙන්නේ, හොඳට උඩට උස්සලා තමයි පොළවේ ගහන්නේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාව ධර්මයේ ක්‍රමය. එතකොට නිකන් හොඳට උඩට ඉස්සීගෙන යනවා නම් බොහෝ ආලෝකයක් දිස් වෙනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. අන්න ඔය විදිහේ ඊළඟ පියවර මොකද්ද කියන්න බෑ. මොකද වෙන්නේ අර නම්බුනාම රස කරගෙන ලොකු අනුගාමීව පිරිසක් රැස් කරගෙන අමුතු කතන්දරයක් තමයි ගොතාගෙන යන්නේ. නමුත් දන්නේ නෑ වැරදුනේ කොහෙන්ද, කාටද වැරදුනේ කියලවත් හොයාගන්න බැරි තරමට අන්න විනාශයක් ගැලපිලා එනවා. ඉතින් ඕක තමයි ධර්මතාවය. එතකොට ඒ සඳහා පොඩ්ඩක් තමුන් තමුන්ට යහපතක් වුණොත්, තමුන් තමුන් හොයාගත්තොත්, තමුන් තමුන් නිවාගත්තොත් අන්න ඒ කෙනාට ඒ අනතුර නැහැ. අර මේ ලෝක වඩන ප්‍රතිපදා, ලෝකය හදන ප්‍රතිපදා තමයි ඒ කරගෙන යන්නේ. නමුත් අනිත් පැත්තට කැරකුණොත් අන්න කොහේ යයිද කියන්න බෑ. ඒක නිසා ඔය ලෝකේ අපිට දකින්න බල කඳවුරු සමහර විට ගොඩාක් පෝෂණය වෙවි වෙවි එනවා කියලා දකින්න පුළුවන්. ආවට මොකද ඔය උඩට උස්සන්නේ අය පොළවේ ගහන තමයි. ඔය මුදු රැල්ලට අහුනාම කරන්නේ, මුදු රැල්ලට අහුනාම උඩට උස්සන, උස්සල තමයි ගහන්නේ පොළවේ. ගහන්නේ තයි වතුර නෙමෙයි ගහන්නේ, අර වැල්ලෙම ගහන්නේ, බිම්මම තමයි ගහන්නේ. ආයා යෝනි නෑ. ඒ පාර වැදුනට පස්සේ තේරෙනවා මේක සෙල්ලම් වැඩක් නෙමෙයි, මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. අන්න මේ විදිහේ බොහෝ උඩට උස්සලා එක පාට අතෑරියා පොළොවේම ගැහුවා. අනේ ඒ වගේ යන ක්‍රියාවලිය ඕන තරම් අපිට ලෝකේ දකින්න පුළුවන්. අපි හිතනවා මේ සාර්ථකයි, බලන්න මෙච්චර ලෝකෙ මට්ටම් කරගෙන යනවා, මෙච්චර රටක් පාලනය කරගෙන යනවා, මෙච්චර මේ නීති රෙගුලාසි දාගෙන මේක කොහොම හරි බැඳගෙන කරගෙන ඉන්නවා කියලා. නෑ, ඒවා පවතින දේවල් නෙමෙයි. අන්න නිවෙන්න කලින් පොඩ්ඩක් වැඩිපුර ආලෝකයේ දිස් වෙනවා. ඒවා එහෙම පවත්වන්න පුළුවන් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියනවා මේ සක්විති රජ තනතුරක්වත් එහෙම නොපවතින එකේ කොහොමද මේ දේවල් පවතින්නේ සක්විති රජ කෙනෙක්ටත් අන්න කනකොක හඬන වෙලාවක සක්විති රජ කෙනෙක් අර විදියට මැරිලා ගියාම ඒ ඉන්න පුත්‍රයෝ ඒ ඉන්න සේනාව කොහොමාරි උත්සාහ කරනවලු මෙන්න මේ රජකම දිගට පවත්වන්න මේ අල්ලගත්ත මුළු ලෝකේ දිගට පවත්වන්න උත්සාහ කරනවා. නමුත් වෙහෙසක් පීඩාවක් මිසක් එතනින් එහාට දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවලුත් විනාශ වෙන මේ ලෝකේ මේ වගේ දේවල් ගැන කුමන කතාවද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්න එහෙනම් කෙනෙක් නිවැරදි පිහිටක් සහනයක් හොයාගන්නවද නිවැරදි පදනමක් හදාගන්නවද තමුන් තමුන්ට පිහිටක් විය යුතුයි. ඒ මොකක්ද ඒ පිහිට කියලත් අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. අන්න මොකද්ද මේ කියන කතාව? අන්න තමුන් තමුන් දිහා බලන්න. මම මොන වගේ දෙයක්ද මේ පදනම් කරගෙන කටයුතු කරන්නේ? මම මොන වගේ ක්‍රියාවලියකද ඉන්නේ කියලා පොඩ්ඩක් තමුන් දිහා හැරිලා බලන්න. තමුන් අඳුන ගන්න සෙල්ෆ් ඩිස්කවරි කියලා ඔකට කියනවා. තමුන් අඳුන ගන්න උත්සාහ කරන්න. දැන් එයාපෝට් එකට කවුන්ටර් එකකට මනුස්සයෙක් ගියාලු හදිස්සි. ගිහිල්ලා ඉන්න පිරිස ඔක්කොම පව කරගෙන ගිහිල්ලා කවුන්ටරේට ගියාම ඒ කවුන්ටරේ ඉන්න නෝනකවලු අර පොලිමේ ඉඳලා එන්න මහත්තයා කියලා. එතකොට ගාලා බෑ බෑ මට හදිස්සි මට පොලිමේ ඉන්න වෙලාවක් නැහැ කියලා. ඊට පස්සේ ගිහවල ආ මේ ඉන්න කට්ටියත් හදිස්සිකාරයෝ තමයි. ඔයා මේ පොලිමේ ඉඳලා එන්න කියලා. ඊට පස්සේ මේ මනුස්සයා අනලු මේ මේ තම දන්නවද මං කවුද කියලා? අර එහෙම අහන කට්ටියනි හරි ජොලි අප්පා එක. දන්නවද මේ මං කවුද කියලා? අර ලොක්කො ගිහිල්ලා අහන්නේ නිකන් දන්නවද මං කවුද කියලා කියලා අහනවා. එතකොට මේ නෝන අර මයික්‍රෝෆෝනේ අරගෙන මුළු ශාලාවට ඇහෙන්න කියනවලු මෙන්න මෙතන ඉන්නවා තමුන් 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 කවුද කියලා අඳුරන්නේ නැති කෙනෙක්. අනේ පුළුවන් නම් කවුරු හරි ඇවිල්ලා උදව් කරන්න කිවලු. මම කවුද කියලා දන්නේ නැහැ. වෙන කට්ටියකින් අහනවා. වෙන කට්ටියකින් අහනවා. සාමාන්‍ය හරි හරිම මේ උත්ප්‍රාසයක් දනවන ප්‍රශ්නයක් ඕක. නෝනලා අහනවා මහත්තයාගෙන්. ඈ මම ලස්සනද? මං හැඩද? මේ බලන්න අලුත් ඇඳුමක් මං ඇඳා කොහොමද කියලා අහනවා. අනේ වෙන කෙනෙක්ගේ අප්‍රූවල් බලාපොරොත්තු වෙනවා. ඔය ඉතින් හරියට උත්තරයක් දී ගන්න බැරි වුණොත් ඔය වෙලාවේදී සිහිය තියුනේ නැත්තම් ඔය වෙලාවේදී අන්න මොකද වෙන්නේ? දවස් ගණනක් පාළු වෙලා යන්න පුළුවන්. දවස් ගණනක් ලුණු වැඩි වෙන්න පුළුවන් කෑමට. දවස් ගණනක් ප්‍රශ්නයක් ඇදී ඇදී යනවා. අනේ අර මනුස්සයා ඉඳලා තියෙන වෙන මොකද්දෝ එකක. ඉතින් ප්‍රශ්න. ප්‍රශ්න. කියලා නිකන් අර හුස්මකුත් එක්ක තමයි කියන්නේ. අමාරුයි. මොකද උනේ අර ඇප්‍රූවල් බලාපොරොත්තු වෙන්නේ. අනේ ඉතින් කවුරු හරි ඇප්‍රූව් කරන්න ඕනේ. මොකද තමුන් තමුන් අඳුරන්නේ නැහැ. තමුන් තමුන්ව දන්නේ නැහැ. ඒ වෙනුවට වෙන ඇප්‍රූවල් බලාපොරොත්තු වෙනවා වට පිටාවේ කට්ටියකින්. එයාපෝට් එකට ගිහිල්ලා හරි අහගත්තොත් ඔන්න කමටහන් සුද්ධ වෙනවා. මෙන්න මේ තමුන් තමුන් කවුද කියලා දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මෙතෙන්ට. කවුරු හරි ඇවිල්ලා උදව්වක් කරන්න. කවුරු හරි ඇවිල්ලා පිහිට වෙන්න. ඉතින් ඒ වගේ ජීවිතයක් තමයි අපි කාට කාටත් තියෙන්නේ. අපි කවුද කියලා දන්නේ නැහැ. අපේ පදන මඳුරන්නේ නැහැ. ඒක නිසා ඉතින් වෙන කෙනෙක්ට උදව් කරන්න යනවා. වෙන කෙනෙක්ට අවවාද දෙන්න යනවා. වෙන කෙනෙක්ගේ ජීවිතයට ඇඟිලි ගහන්න යනවා. අර අර නොදැනීමම තමයි හේතු වෙන්නේ. වෙන මොකුත් නෙමෙයි. අන්න එහෙනම් කෙනෙක් උත්සාහ කරනවා නම් මගේ මගේ දිහා බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා. මොකද්ද මේ ක්‍රියාවලිය කියලා අඳුන ගන්න. තමන් තමන් හොයා ගන්න උත්සාහ කරන්. අන්න ඒ විදිහට කරගෙන කරගෙන යනකොට තේරෙනවා කොච්චරනම් මායාකාරීද මේ ක්‍රියාවලිය. මෙන්න මේ සංඥාවේ තියෙන විපර්යාසය දකින්නේ නැතුව ඒ කෙනා වෙන කෙනෙකුගේ ජීවිතේට ඇඟිලි ගහන්න ගිහිල්ලා වණ කරන එකම තමයි කරන්නේ. එහෙනම් තමන් ඇතුළත දැක්කොත් මේ යන විපර්යාසය කොච්චර වෙනස් වෙන සුළුද මේ ක්‍රියාවලිය කියලා අන්න ඒ කෙනාටම අඳුරන්න පුළුවන්. අපි හිතමු අපි ඇවිදිනකොට පියවර ගැන අවධානයෙන් කටයුතු කරන්න උත්සාහ ගන්නවා. වාඩි වෙලා ඉන්නකොට හුස්ම ගැන අවධානයෙන් කටයුතු කරන්න උත්සාහ ගන්නවා. ඔය විදිහට හුස්ම කිහිපයක් බලන්න පුළුවන් වෙච්ච කෙනෙක්, ඔය විදිහේ පියවර කිහිපයක් අත්දකින්න පුළුවන් වුණ කෙනෙක් මෙන්න මේ අරමුණේ 11 ආකාරයක් දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒතර ඕක තමයි විපරිණාමය. අර විදිහට සංඥාවේ වෙනස් වීමක් තියෙනවා. මේ ඇතුළත තියුණ හුස්ම පිටතින් වගේ දැනෙනවා. දැන් කෝකද සත්‍ය? නෑ ඇතුළත දෝෂම තියෙන පිටද දෝෂම තියෙන්නේ. අරකද මේකද? අරකද මේකද කියලා ලොකු ප්‍රශ්නයක් එනවා. අන්න ඒක ආකාරයක්. මේ ප්‍රණීතව තියෙන හුස්ම එපා කරපු ගතියකට එනවා. දැන් කෝකද සත්‍ය? අන්න මේ ප්‍රණීත එකද එපා කරපු එකද? මේ එකම හුස්ම. එකම හුස්ම වේලාවකට ප්‍රණීත වේලාවකට එපා කර. අන්න තව ආකාර දෙකක් විදිහට. පෙන්නුම් කරනවා. ඊට පස්සේ මේ හුස්ම නිකන් මේ බිල්ඩිමටත් වැඩිය ලොකුවට දැනෙනවා. මුළු ලෝකෙම හුස්ම තමයි. තව වෙලාවකට නිකන් ඈත කොහෙදෝ දුරක නිකන් ඉටිපන්දමක්පත් වෙනවා වගේ ලාවට චූටි තැනක හුස්ම තියෙනවා. අනේ දැන් කෝකද සත්‍ය? ඔන්න ඔය විදියට 11 ආකාරයක් පෙන්වනවා. අතීත අනාගත වර්තමාන විදියට පෙන්වනවා. දුර ළඟ විදියට පෙන්වනවා. මේ විදියට ඇතුළත පිටත විදියට පෙන්වනවා. ප්‍රණීත එපා කරපු විදියට පෙන්වනවා. මෙන්න මේ ආකාර 11 ආකාර විපරිණාමයක් මේ දේවල් තුල ඇත. හුස්මේ විතරක් නෙමෙයි සියලුම දේවල් වල තියෙනවා හුස්මෙන් පටන් ගන්න කියලා තමයි කියන්නේ. අන්නේ විපරිණාමය දකින්න නැත්නම් ඒ සංඥා විපල්ලාසය දකින්න නැත්නම් ඒ කෙනෙක් කවදාවත් සුදුසු නෑ වෙන කෙනෙක්ගේ ජීවිතයකට ඇඟිලි ගහන්න. වෙන කෙනෙක්ගේ ජීවිතයට ඒ උපදෙස් දෙන්න සුදුසු නෑ. මොකද එයා තමුන්ටවත් පිහිටක් නැති කෙනෙක්. තමුන්වත් අඳුන ගත නැති කෙනෙක්. ඉතින් කොහොමද වෙන කෙනෙක්ට සරණ වෙන්නේ? ඉතින් කොහොමද වෙන කෙනෙක්ට පිහිට වෙන්නේ? අන්න අර විපර්යාසය දකින්න. අර සංඥාව වෙනස් වෙන ආකාරය දකින් මේ සංඥාව මිරිඟුවකට උපමා කරේ ඇයි කියන එක දැන හඳුන ගන්න. අන්න එතකොට තේරෙනවා අම්මෝ වෙන කෙනෙකුගේ ජීවිතේට අත නොදා ඉන්න තරමට ලාභයි. වෙන කෙනෙක්ට උපදෙස් නොදෙන තරමට ලාභයි. මොකද දෙයියනේ මටවත් මේක පාලනයක් කරගන්න හැකියාවක් නැහැ. මටවත් මමම දීපු උපදෙස කරගන්න හැකියාවක් නැහැ. ඉතින් මොකද කරන්නේ? දැන් මේ බණ කියනවා කියලා නිකන් මේ රැස්සලා ඉන්න කට්ටිය හිතනවා ඒගොල්ලන්ට තමයි බණ කියන්නේ කියලා. නෑ නිකන් සමහර වෙලාවට මම මටම කියා ගන්නවා. මොකද බෑ කරන්න බෑ. ඊයේ කියපු බණේ අද වෙනකොට බොරු කළා මමම. ඊයේ කියපු උපදේශය අද වෙනකොට මමම ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මමම කියනවා. ඉතින් මටම බණ කියා ගන්නවා. හරි ලාභයි ඒ වැඩේ. ඉතින් කට්ටිය දන්නේ අපිට තමයි බණ කිව්වේ. පැයක් බණ කිව්වා. ඔබ වහන්සේ අපි ගැන අනුකම්පාවෙන් කියලා ඔන්න දැන් ලිස්ට් එකක් අහගන්න පුළුවන්. කියපු දේවල් ටික. අනේ බලනකොට මේ මටම කියාගෙන තියෙන්නේ. බෑ ඒක කරන්න බෑ. හරි අමාරුයි මේ කේස් එක. ඉතින් කියනවා අනේ ඉතින් මේම කරන්න ඕනේ. මේ විදිහට ඉන්න ඕනේ කියලා. ඉතින් මටම කියාගන්න. මෙතම කියා ගන්නවා ඈ මේ විදිහට කටයුතු කරන්න ඕනේ. කෙනෙක්ට මේම කරන්න ඕනේ කියලා. ඔය ඉතින් මටම කියා ගන්නවා. කියාගෙන කියාගෙන යනකොට මුනු මොනව හරි ඉතින් වෙයි ඔහොම යනකොට බලමු. එහෙම ටිකෙන් ටික කරගෙන යන වැඩක් ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. එතකොට තේරෙනවා මෙන්න මේ හුස්මේ 11 ආකාරයක් තියෙනවා. මේ හිතිරියල, මේ හැඟීම්වල, මේ දැනෙන විවිධ දැනීම්වල, මේ නොයෙකුත් දේවල් ඔන්න ඔය ආකාරයෙන් විවිධ පැතිකඩ පේන්න පටන් ගන්නවා. දැන් ඕක කියපු ගමන් කෙනෙක් කියනවා 11 ආකාරය. අන්න ලිස්ට් එක තියෙනවා මෙන්න කොලේ. කියලා ඔන්න ලියා ගන්න 11 ආකාරයෙන්. ඊට පස්සේ දැන් ඔන්න ගිහිල්ලා බලනවා අන්න හුස්ම. අන්න ප්‍රණීතයි. අන්න දැක්කා කියලා මොකද කරන්නේ? අරක ටික් කරනවා. දැස් දෙක අරනවා. අන්න හරියක් දැම්ම ප්‍රණීත. ඔන්න තව ටිකකින් ප්‍රණීත නැති වෙනවා. අන්න ප්‍රණීත නැහැ. ඔන්න අතීතේ. කියලා ඔය විදිහට 11 ටික් කරන කට්ටියක් ඉන්නවා. එහෙම එකක් නෙමෙයි දෙයියනේ මේ කියන්නේ. ඒ වෙනුවට වාඩි වෙලා ඉඳලා බලන්න. ඕකේ ඉබේ වෙන පරිවර්තනයක්. එළෝගෙන ගිහිල්ලා බලන්න දෙයක් නැහැ. 11 ආකාරයක්. ඒ වෙනුවට එයාම ඇවිල්ලා පෙන්නනවා මෙන්න බලන්න මගේ ආකාරය මේ අවලායේදී. මෙන්න මුළු ලෝකෙම මට හුස්ම වෙලා. මේ භාවනා කරන බිල්ලිමට ගෙදර දොරටත් වැඩිය ලොකුයි හුස්ම ඒ පමණකට දැනෙනවා. ඒ වෙලාවේදී ඒ ආකාරය බොහොම සත්‍යයි අපිට. ඒක බොහොම රියල්. ඒ ආකාරය බොහොම පහසුවෙන් බොහොම හොඳට ඒකම ජීවිතේ වෙලා දැනෙනවා. ඔන්න තව වේලාවකට මේ හුස්ම කෙටි වෙලා ඈත නිකන් දුර එහා මහද්වීපයක වගේ පොඩියට තියෙනවා. අන්න ඒ වෙලාවට මුළු ලෝකෙම ඒදී බොහොම සත්‍යයි ඒ අත්දැකීම. බලන්න මේ එකම හුස්ම කොහොමද මේ ආකාර 11 ආකාරයකින් විවිධ විදිහට පරිවර්තනය වෙමින් යන්නේ. අන්න ඒක දකිනවා නම් හිතවිලි වලත් ওই විදිහම පරිවර්තනයක් තියෙනවා. එකම පුද්ගලයා වේලාවකට ප්‍රියයි වේලාවකට අප්‍රියයි. කසාද බැන්දාම තනිකරම වෙන්නේ ඒක. මෙච්චර දවසක් නිකන් හංගෝගෙන ඉන්දියාද යම් යම් දේවල් ටිකක් අනේ ඔක්කොම සලු පිළි ගැලවිලා කකුල් දෙක ගාවම වැටෙන ගාව මොකද වෙන්නේ? අනේ මෙච්චර මේ ප්‍රියයි කියලා බැඳගත්ත කෙනා මෙන්න බලන්න කියලා ඉතින් අමුතු ප්‍රශ්න තමයි දා ඉඳලා අන්න තනිකර අර විවිධ පැතිකඩ පේන්න ගත්තා. අර නිකන් හුස්ම නිකන් ප්‍රියට දැනෙන හුස්ම අප්‍රිය විදියට දැනෙන්න ගත්තා. ප්‍රියට දැනෙන නෝන අප්‍රිය විදියට දැනෙන්න ගත්තා. අන්න දුර විදියට දැනුනොත් ඕන ළඟ විදියට දැනෙන්න ගත්තා. ඉතින් කාලා ඉන්න බෑ. හරි අමාරුයි. යැපිලා ඉන්න එක හරි අමාරුයි. ඉතින් අනේ ඉතින් බණ කියවෙනවා ඉබේ මෙයාටම. නෝනාගේ වුණත් ඔය 11 ආකාරය තියෙන්න පුළුවන්. මං කියන්නේ හවුස් මේ තියෙන 11 ආකාරය. ඒ ආකාරෙම තියෙන්න පුළුවන් බැලුවොත් පේනවා ඔන්න ප්‍රියයි ඔන්න අප්‍රියයි. ඔන්න ඒකම වැඩට යන්න කලින් ප්‍රියයි වැඩට ගිහිල්ලාම අප්‍රියයි ඈ කියලා දකින්න පුළුවන්. ඔන්න දුර කොහේ හරි ගියා නම් කාලයකට මාසයකට විතර අමුතු පහසුවක් තියෙනවා අර දුර දුරින් ඉන්නකොට. ළඟ ඉන්නකොට පොඩි අමාරුවක් අපහසුවක් තියෙනවා. ඉතින් ඔහොම තමයි ඉතින් ඔය ඒකත්. ඉතින් ඔන්න ඕනම අරමුණක ඒ විදිහේ 11 ආකාරයක් තියෙනවා. ඉතින් අපි මේ කෝකද ස්ථිරයි කියලා ගන්න. දැකපු දෙයම කෙලින්ම ලේබලයක් ගහලා සහතික කරන්න පුළුවන්ද? වීසා දාන්න පුළුවන්ද? ඒකම තමයි හරි කියලා. එහෙම බැරිය. ඒ වෙනුවට මේක දකින්න, විවිධ ආකාර දකින්න, මේ එකම දේ ප්‍රියාප්‍රිය වෙන විදිහ දකින්න, එකම ආහාරය ලෙඩ වෙලාවේදී නැති වෙලාවේදී කොහොමද ප්‍රිය ස්වභාවය කියලා දකින්න. එකම ආහාරය, කැමැතිම ආහාරය අන්න නිරෝගීව ඉන්නකොට හරි ප්‍රණීතයි. හරි ආකර්ෂණයක් දනවනවා. නමුත් ලෙඩ වුණාට ඒක තමයි පේන්න බැරි ආහාරය. අන්න ඒ විදිහේ පරිවර්තනයක් මේ අපි ගන්න ආහාරය උනත් තියෙනවා. අන්න ඒ විදිහට මෙන්න මේ සංඥාවේ තියෙන මිරිඟුක ස්වභාවය. මේ සංඥාව අපිව කොච්චර මුලා කරනවාද කියන එක දැකගත්තොත් ඒ තැනැත්තා. අන්න ඒ තැනැත්තා තමුන් තමුන්ට පිහිටක් හදාගත්ත කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ පිහිට මත පදනම් වෙලා යාට පුළුවනි වෙන කෙනෙක්ට අවශ්‍ය වෙලාවක අන්න වතුර ටිකක් දෙන්න. ලොකු ලොකු වැඩ කැලි දැමිලි කොහොම වෙතත් අන්න අවශ්‍ය වෙලාවක වතුර ටිකක් දෙන්න පුළුවන්. අවශ්‍ය දේට උදව්වක් කරන්න පුළුවන්. අර විදියට කෙනෙක් අසනීප වෙලා ඉන්නවා ඒක වඩ කිලෝමීටර් 50ක් ගෙවාගෙන එන්නේ නැහැ. හැබැයි ඔන්න ළමයි 100ක් ඉන්නවා කෝ සතිපාසලක් කරා. අන්න එනවා. පයින් හරි එනවා. මොකක්ද හේතුව? අන්න නියම අනුග්‍රහය. නියම කටයුතු සිද්ධ කරා. දැන් පහුගිය දවසකත් ගියා. අයියෝ 9 වසර. 9 වසර මගේ ඉතින් හිටපු ගමන් මට ඉතින් අර ප්‍රියාප්‍රිය දෙක ළඟ ළඟ මාරු වෙනවා ඉතින්. කෑ ගහලා විලාප තියාගෙන යනකොට ඉතින් හරි වෙහෙසයි. හරි වෙහෙසයි. මොකද ඒගොල්ලෝ ඉන්නේ අමුතු ලෝකෙකනේ. ඒගොල්ලන්ට මේවා ගෝචර වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඉස්කෝලේ බල කිරීමට හරි කොහොම හරි ඉතින් වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නවා. අන්න කොහොම කොහොම හරි ඉතින් කරා. මොන විදිහේ පාසුවකින්ද අන්න ඉතින් අර කළ යුතු අනුග්‍රහය සිද්ධ කරනවා. ඉතින් කට්ටිය ෆොටෝ එකක් දැක්කම කියන හරි ලස්සනයි ස්වාමීන් වහන්සේ බලන්න අර හාමුදුරුවෝ පිටිපස්සෙන් අර ළමයි ටික ඇවිදින විදිහ. මේ විදිහේ කොච්චර අලංකාරයක් දනවනවාද ඒක? කොච්චර දැක්කහම අපිටත් ආස හිතෙනවා කියලා කෙනෙක් කියනවා. අන්න ලස්සනට ඒ ළමයි ටික පිටණියේ අන්න හාමුදුරුව පිටිපස්සෙන් සක්මන් භාවනාවේ දෙනවා. හොඳ වෙලාවට ඕක පින්තූරයක් ඉඳ හොඳට ගියා. චලන චිත්‍රයක් එහෙම තියුණා නම් පෙනෙයි. අනේ ෆොටෝ එක ගන්න කලින් කොහමද මුන් ටික, ෆොටෝ එක ගත්තට පස්සේ කොහමද මුන් ටික කියලා දැක්කනම් ඒකම ඇති අන්න ඒ ප්‍රෝග්‍රෑම් එක පිටින් එපා වෙන්නේ. නමුත් ඊළඟ පාරත් යනවා. ඊළඟ පාරත් ඒ ආරාධනාව බාර ගන්නවා. මොකද සමහර විට ඔය 100 200 අතරින් ඉන්න පුළුවන් 10 දෙනෙක් විතර මේ පණිවිඩය දරාගත්ත. සාමාන්‍යයෙන් ඔය ප්‍රෝග්‍රෑම් එකක 100ක් ඉඳියොත් පහක්කගේ ගන්නවා ඇති. වටිනවා කියලා ඒගොල්ලන්ට දැනෙනවා ඇති. ඉතුරු පිරිස බාරගන්නේ නැහැ. නමුත් 100කින් 5ක් කියන්නේ ගොඩාක් ලොකු සක්සස් රේට් එකක්. සාමාන්‍ය මේ වගේ පණිවිඩයක් පස්සෙනෙක් ගත්තා කියන්නේ ලොකු ජයග්‍රහණයක් 100කින්. ඒකනේ දැන් මේ ප්‍රෝග්‍රෑම් වලට දෙන්නේ හැමදාම 10ක් විතර අලුතෙන් ගන්නවා. අනේ ඉතුරු වෙන්නේ නැහැ එකෙක්වත්. ආපහු ඊළඟ දවසේ 10ක් විතර අලුතෙන් ගන්නවා. තාම කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. ඕ මො 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 කීයක් නම් අලුතෙන් ඇඩ් කරන්නේ නැද්ද? 1000 ගානකට මේ ආරාධනාව යවන්නේ නැද්ද? මේ විදියට 35ක් එකතු කරගන්න Zoom එකේ මං කියන්නේ නේ. මොකද මේක ගෝචර නැහැ. ඒගොල්ලන්ට අදාළ නැහැ. මේක රස වැටෙන්නේ නැහැ. බොහෝ පාරමිතා විරලා තිබිය යුතුයි මේ වගේ දෙයක් රස වැටෙන්න. මේ කියන පණිවිඩය බාරගන්න බොහෝ පෙරකුන් පින් නැත්තෙක් විය යුතුයි. බුබ්බේත කත පුඤ්ඤතා කියන්නේ. නැත්තම් හැමෝටම තියෙන එකම පොටෙන්ෂල් එක. ආයි ඒකේ වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා. පොටෙන්ෂල් එක තියෙනවා. අපි කියන්නේ නිකන් සෝවාන් වෙනවා කියලා සෝවාන් වෙන්න පොටෙන්ෂල් එක තියෙනවා. ඒ සූදානම් කෙනා විතරයි ඒක බාරගන්නේ. එතකොට මේ වගේ පණිවිඩයක් අහන කෙනෙක් සමහර විට දොහොත් මුදුන් තියලා ඉස මුදුනේ තියාගෙන මේ සිහිය තරම් වටින දෙයක් නැහැ. බලන්න කොච්චර වටිනවාද කියලා කියලා මෙන්න මේ සිහිය කියන ගුණාංගය අගය කරනවා. අන්න එයා සුදුසුයි අර විදිහ පණිවිඩයක් බාර ගන්න. තව කෙනෙක්ටත් එයාටත් ඒ පොටෙන්ෂල් එකම තියෙනවා. නමුත් එයා කියනවා මොකද්ද අපෝගේ ඇති වැඩි. ඊට වැඩි බලන්න ඔය කණ්ණාඩියෙන් බැලුවම පේන දේ අන්න රිලෙවෙග්ගි මූණක් පේනවා. අන්න ඈත ලස්සන කන්දක් පේනවා. චිත්‍රයක් පේනවා. ලස්සන ගෑනු ගෑනු නමයේ මූණක් පේනවා. මේක කොච්චර ආකර්ෂණීයද කියලා අන්න අර කණ්ණාඩියෙන් පේන දේ අගය කරන්න පටන් ගන්නවා. එයා කණ්ණාඩිය අගය කරන්න කැමති නැහැ. පාරමී පිරිලා මදි. දෙදෙනාටම එකම පොටෙන්ෂල් එක ඇත. සාමාන්‍ය දැන් අර පහුගිය දවසක වැඩසටහනක 40 ගානක් ඉඳියා අන්න 44ක් 44ක් ඉඳි අලුත්ම පිරිස් කවදාවත් ඇවිල්ලා නැති පිරිස්. එතකොට 42ක්ද කොහෙද වාර්තා ලියවිලා තුන දවසක්. 40ක් විතර අලුත් කට්ටිය වෙන්නේ නැති කියලා. ඉතින් මමම නම්බරේ හදාගෙන මම කිව්වේ දැන් මේක දැන් හැමෝටම තේරෙනවා. දවස් 3යි යන්නේ හැමෝටම තේරෙනවා. හැමෝම දන්නවා මේක පුරුදු කරන්නේ කොහොමද කියලා. එක්කෙනෙක් මේක හිස මුදුනේ තියාගෙන යද්දී තව කෙනෙක් පාපිස්සර දාලා පාගල නික්මිලා යනවා. නිස්සාරණවනේම පාපිස්සර දාලා පාගල නික්මිලා යනවා. තව කෙනෙක් හිස මුදුනේ තියාගෙන යනවා. අන්න එක්කෙනෙක් මේ පණිවිඩය දරා ගන්න සූදානම්, තව කෙනෙක් මේක ප්‍රතික්ෂේප කරනවා. එකම පොටෙන්ෂල් එකේ වෙනස නෙමෙයි තියෙන්නේ. අන්න පාරමී පිරලා තියෙන කෙනා බාර ගන්නවා, පාරමී පිරලා නැති කෙනා ප්‍රතික්ෂේප කරනවා. පුබ්බේදගත පුඤ්ඤතා තියෙන කෙනා බාර ගන්නවා, නැති කෙනා ප්‍රතික්ෂේප කරනවා. සමහර විට ඉතින් පස්සේ කාලෙක මෙතේ බුදුන් හම්බුණ දවසක බාර ගන්න තරම් ශක්තියක් ගැලපිලා ඇවිල්ලා තියෙයි කියලා ප්‍රාර්ථනාවක් අවිත කරගන්න පුළුවන්. අනේ ඉතින් මහා මූඩ තරම් ලේ දන් දෙන්න වෙනවා. ඒකත් නිකන් ලේ නෙමෙයි, මීගොන් වෙලා මහමුද තරං ලේ දන් දුන්නා. එළුවෝ වෙලා මහමුද තරං ලේ දන් දුන්නා. අර එක එක සත්තුන්ගේ නම් කියලා කියන්නේ. කුකුල්ලු වෙලා කුකුල්ලුන්ගේ බෙල්ල ගවා මෙහෙම ලේ එන්නෙත් නෑනේ. ඒතර කොච්චර කුකුල්ලු වෙලා මැරෙන්න වෙනවද බලන්නකෝ. මහමුද තරං ලේ දන් දෙන්න අන්න කුකුල්ලු වෙලා කියලා ඒ විදිහට කියනවා. අන්න එච්චර කාලයක් ඉඳියොත් සමහර විට මෙතේ බුදුනුත් හම්බ වෙන්න පුළුවන් වෙයි. අර ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා මොකද්ද පොතක හරි ලස්සනයි, ඕගොල්ලන්ට මෙතේ බුදුන් හම්බෙන්න ඕන නම් මෙත්තේය බුද්ධ උත්පාදය දකින්න ඕන නම් මුකුත් නොකරින් තියෙන පව්කම් ඔක්කොම කරන් හොඳට කාලා බීලා ජොලි කරලා ඉන්න. එහෙම ඉඳියොත් ඒත් සමහර විට එච්චර කාලයක් ඔයා ඉන්න ඉඩ තියෙනවා. එච්චරට දිගයි කියලා මේ කියන්නේ. එච්චරට දිගයි මේ කියලා කියන්නේ පිස්සුම කැලගෙන ඉඳියත් සමහර විට ඉතුරු වෙලා ඉන්න ඉඩ තියෙනවලු. එච්චර දුර ගමනක් ගැන අපේක්ෂා තියාගෙන මේ ලැබිලා තියෙන දේ ප්‍රතික්ෂේප කරන විදිය බලන්න. මේ ලැබිලා තියෙන දේ කෙලින්ම පාපිස්සර දාන්නේ. එලින්ම ආයෙ ගෙදර ගිහිල්ලත් නෙමෙයි, නිස්සාරණ වනේම ඔෆිස් එකෙන් එළියට බහිනකොටම පාපිස්සර දාලා කකුල් දෙක පියදලා යනවා. තව කෙනෙක් කන්නේ ඉස මුදුනේ තියාගෙන කරඬුවක් වඩම්මනවා වගේ වඩම්මගෙන යනවා. අන්න එක්කෙනෙක් සූදානම් නැත. එකම විභවය පාරමී පිරිලා තව කෙනෙක්ට පාරමී පිරිලා නැහැ. පුබ්බේතගත පුඤ්ඤතා තියෙනවා, තව කෙනෙක්ට මදි. ඉතින් බලමුනේ මොකද කරන්නේ. කරන්න දෙයක් නැත. ඉතින් ওই විදිහට නැවත නැවත තව තව සිය ගානකට කියනවා. අනේ එකෙක් ඉතුරු වෙනවා යන්ත. 36 කරගන්න පුළුවන් එක්කෙනෙක් එකතු ඉතුරු වුණා 100කට කියලා. ආයි ලබන මාසෙත් ඒ විදිහටම තව 100කට කියනවා. අනේ 35 34 වුණා. තව 100කට කියලා. ඉතින් ඕක තමයි වැඩි. ඉතින් ওই විදිහට කරගෙන කරගෙන යනකොට මේ පණිවිඩය බාර ගන්න සුදුසු පිරිසක් වටපිටාවක් අපිට ගැළපිලා එනවා. තේවැනියු ඒ තමුන්ට පිටක් වෙන පණිවිඩයක් දරා ගැනීම සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මේ ස්වාමීන් වහන්සේ අතත් බොහොම වටින ධර්ම දේශනාවක් අපි හැම දෙනාම වෙනුවෙන්ම ඉදිරිපත් කළා. තමන්ට තමන්ව පිහිට කරගෙන තමන්ව දමනය කරගෙන තමන්ම තමන්ට පිහිටක් කරගන්න කියන එක තමයි ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවේ පදනම වුණේ. මේ අපි ලෝකේ අපි දකිනවා සමහර දෙමෝපිය දරුවන්ව හදන්න උත්සාහ කරනවා, නැත්නම් ස්වාමි පුරුෂයෝ බිරියන්ව හදන්න උත්සාහ කරනවා, ඒ වගේ වෙනත් පිටින් පිරිස් හදන්න උත්සාහ කළාට එහෙම අපිට වෙන පිට පුද්ගලයන් හදන්න පුළුවන් ලෝකෙක නෙවෙයි අපි ඉන්නේ කියන එක ස්වාමීන් වහන්සේ මතක් කළා. වගේම එහෙම වෙනත් පුද්ගලෙක් ගනුදෙනු කරනකොට දරුවෙක් ස්වාමියෙක් කියලා හිතනවා වෙනුවට අපි තවත් මනුෂ්‍යයෙක් ගනුදෙනු කරනවා කියලා හිතලා කටයුතු කරන්න කියලා ස්වාමීන් වහන්සේ මතක් කළා. ඒ වගේම මේ එහෙම තමන්ව දමනය කරගන්නේ නැති කෙනෙක්ට තමන්ට පිට වෙන්න බැරි නිසා ඒ වගේ කෙනෙක්ට පිට පුත්කලෙක්ට පිට වෙන්න බෑ කෙනෙක් තමයි ස්වාමීන් වහන්සේ මතක් කළේ. හරියට මේ අපේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා තමන්ට පිට වෙච්ච නිසා මුළු ලෝකෙටම පිට වෙන්න. ඒ ආදර්ශයට අරගෙන තමන්ව ඉස්සෙල්ලා දමනය කරගෙන අනිත් අයට පිට වෙන්න කෙනෙක් මතක් කරා. මේ ඒ විදිහට දැන් මේ අපි ප්‍රතිපදාව වඩනකොට තමන් වඳුර ගන්න මේ ප්‍රතිපදාව වඩනකොට අපිට මේ දැන් අපි කියන්නේ හුස්ම නම් අපේ මූලික අරමුණ වෙන්නේ, හුස්ම කොහොමද වෙනස් වෙන්නේ කියන එක දැක හුස්මේ ඒකලස ආකාරයක් තියෙනවා වගේ ආශ්වාසේ ඒ ඒකලස ආකාරය දකිනා වගේම ඒ වෙනස් වෙන වෙනස් වීම අපි තුලත් තියෙන බව දකින කෙනෙක්ට මේ සංඥාව කොයිතරම් මුලාවක්ද කියන එක පැහැදිලි වෙන බවත් ඒ වගේම ඇත්තටම මේක තියෙන සංතතියක් නිසා අපිට කොයි වෙලාවෙ තියෙන සංඥාවද අපි අල්ලගන්නේ, එහෙම අපිට අල්ලගන්න තැනක් නැති නිසා මේ ලෝකෙ කිසිම දෙයක අඩුගානේ තමන්ගේවත් එහෙම වෙනසක් නොවන තැනක් මේ නියත තත්ත්වයක් හොයාගන්න බෑ කියන එක සංඝහත් දේශනා කළා. ඒ වගේම මේ මේ මාර්ගය යන මේ පොටෙන්ෂියල් එක මේ හැකියාව හැම කෙනෙක්ටම තියෙනවා වුණත් කෙනෙක් ඒක හිස්මුදුනේ පිළිගන්න අතරේ තව කෙනෙක් ඒක පාපිස්සකට ගන්නවා වෙන්න පුළුවන්. ඒක නිසා වඩා වැදගත් වෙන්නේ අපි ඒකට දෙන වටිනාකම අනුව අපි මේ ප්‍රතිපදාව වෙනුවෙන් කොච්චර වටිනාකමක් දෙනවාද, කොච්චර උමනාවකින් ඒක කරගෙන යනවාද කියන එක තමයි මම හිතන්නේ වැදගත් වෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළේ. ඉතින් අපි පාද නමස්කාරයෙන් ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඒ හරවත් ධර්ම දේශනාව සම්බන්ධයෙන්. අපිට ඊළඟට තියෙන වැඩසටහනේ ආධුනික පිරිස සඳහා අපි උපදේශ පත්‍රික සකස් ගෞණීය ස්වාමීන් වහන්සේ විසින් උපදේශ පරිදි අපි සකස් කරපු උපදේශ පත්‍රිකාව පිරිසත් සමග බෙදා හදා ගන්න එක මම හිතන්නේ හැම කෙනෙක්ටම පේනවා ඇති. මම ඒක ෂෙයා කරලා තියෙනවා. මම හැමදාමත් මතක් කරනවා වගේ මේ සතිමත් බව නැත්නම් සිහිය මේ පවතින මොහොත ගැන සිහිය ඇති කරගන්න හැකියාව මිනිසෙක් වෙච්ච අපි හැම දෙනාටම තියෙනවා. ඒක මනුෂ්‍යත්වයේ ජන්ම දායාදයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි දැකලා තියෙනවා අවුරුදු 5ට වඩා වැඩි කුඩා දරුවෝ පවා මේ ප්‍රතිපදා වඩලා ඒ ප්‍රතිඵල ලබා ගන්න ආකාරය. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ම ඇවිදින්න සහ ඉඳගන්න පුළුවන් අය. ඉතින් ඒක නිසා මේ සතිමත් ඇවිදීම් සහ සතිමත් ඉඳ ගැනීම කරලා මේ වුමනාව තියෙන නිසා මේ මාර්ගයේ ඉදිරියට යන වුමනාවක් ඇති කරගෙන ඒකට අවශ්‍ය ශක්ති ධෛර්යය ඇති කරගන්න කියලා මතක් කරනවා. හැමදාමත් කියනා වගේ සතිමත් බව මූලිකව හඳුනා දීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම. නිසනවන ආශ්‍රයෙන් අපි වීඩියෝ කිහිපයක් මේ සම්බන්ධයෙන් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ අදාළ වීඩියෝ ලින්ක් වීඩියෝ දෙකක ලින්ක්ස් මම දැනට මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. මූලික උපදෙස් අලුත් කරගන්න කැමති කෙනෙක් හරි එහෙම නැත්නම් අද වැඩසටහන අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් ඒ ලින්ක්ස් වලට ගිහිල්ලා ඒ අදාළ උපදෙස් ලබා ගන්න. ඒ වගේම දැන් ස්වාමීන් වහන්සේත් මතක් කළා වගේ වැදගත් වෙන්නේ මේක අපි දිනපතා මේ ප්‍රතිපදාව වැඩි වීම. ඒක නිසා මේ මුලින්ම වුමනාවක් ඇති කරගත්තට පස්සේ ඒ කෙනෙක් දවසේ අපිට පැය 24ක් තියෙනවා. ඒත් අපි හැම දිනාටම බොහොම කාර්ය බහුල ජීවිතයක් ගත කරන්නේ විනාඩි 5කින් හරි මේක පටන් අරගෙන දවසින් දවස විනාඩිය වැඩි කළා හරි පැය භාගයක් පැයක් දක්වා කාලයක් දක්වා මේක දිනපතා තමන්ගේ චර්යාවේ එක කොටසක් බවට පත් කරගන්න කියලා මතක් කරනවා. ඒ විදිහට අවම වශයෙන් පැය දෙකක ඉඳ ගැනීමක් සහ පැය දෙකක ඇවිදීමක් ඇති සිදු කරාට පස්සේ ඒ තමන්ට ලැබෙන අත්දැකීම් තමන්ට හැකි ආකාරයෙන් ලියලා වார்த்தාවක් විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වார்த்தා අපිට ලබා දිය යුතු Google Form එක සහ email විස්තර මම අපි සඳහන් කරලා තියෙනවා මෙතන. ඒ වාර්තා ඔබ විසින් ඉදිරිපත් කළත් නැතත් හැම ඉරිදාසකම මේ වෙලාවට මේ වැඩසටහන සම්බන්ධ වෙන්න පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන් Google Zoom විසර සඳහන් කරලා තියෙනවා ලංකාවේ වෙලාවෙන් 7:00 7:00 ඉඳන් 8:00 වෙනකන් නැත්නම් මෙල්බන් වෙලාවෙන් දැනට 12:00 ඉඳන් වෙනකන් තමයි වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. අර මම කලින් සඳහන් කරා වගේ දිනපතා තමන්ගේ දිනචර්යාවේ කොටසක් විදිහට මේ සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම පුරුදු කරනවා වගේම අයකටදයක් තමයි මේ සතිමත් අත්දැකීම් නැත්නම් වාර්තා ඉදිරිපත් කරන එක. මොකද ඒ තමන් ගමන් කරන මාර්ගයේ හරි ප්‍රතිපදාවේ ගමන් කරන මාර්ගය නිවැරදි කියලා දැනගන්න වගේම මේ සම්බන්ධ වෙලා ඉන්න අනිත් පිරිසටත් තියෙන ගැටු සමහරට නිරාකරණය වෙන්න පුළුවන්. ඒ පිරිසත් මේ මාර්ගය සම්බන්ධයෙන් උත්ප්‍රේරණයක් ලැබෙන්න පුළුවන්. ඒක නිසා මම මේ සම්බන්ධ ලයින් හැම කෙනාටම මාදරෙන් මතක් කරනවා හැමදාම මේ සතිමත් ඇවිදීම් සතිමත් ඉඳ ගැනීම කරන එක තමන්ගේ චර්යාවේ දිනචර්යාවේ කොටසක් ඉදිරිපත් කරගන්න එකතු කරගන්නවා වගේම හැකි හැම වෙලාවකම වාර්තා ලියන්නත් හැමදාටම මතක් කරනවා. ඒ වගේම වාර්තා ලිව්ව නැතා මේ හැම දවසකම වැඩසටහන සම්බන්ධ වෙන්නත් කියලා මතක් කරමින් මගේ උපදෙස් පත්‍රිකාව ඉදිරිපත් කිරීමේ කොටස අවසන් කරනවා. දැන් අපිට ඊළඟට අපේ වැඩසටහනේ තියෙන්නේ අපිට අදට ලැබිලා තියෙන ලිඛිත වාර්තා ඉදිරිපත් කිරීම. ඒ සඳහා පාලි මාමට මම ආරාධනා කරනවා අද ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. ගෞරවනීය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ, මේ අපේ දමගුත ස්වාමින් වහන්සේ වැඩම කළ සිටනවාද නැත්නම් ඔබ වහන්සේ වැඩසටහන කරගෙන යනවාද කියලා දැනගන්න කැමතියි.
තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ පාද නමස්කාරයෙන් පිළිගන්නවා වැඩසටහනට. උපාලි මාමා
බොහොම පින් රාජිකා, සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. මා වෙත මේ වෙලා වෙනකොට ලිඛිත වාර්තා දෙකක් ලැබිලා තියෙනවා. ඒ පළවෙනි වාර්තාව ඉදිරිපත් කරන්න අවසරයි.
හොඳයි.
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. සතිය පුරුදු කිරීමට පටන්ගෙන සති කිහිපයක් පමණ කාලයක් ගත වී ඇත. සක්මනේදී මුල් විනාඩි කිහිපය තුළ සිතිවිලි ඇති වී නැති වී යයි. කයට සැහැල්ලුවක් දැනීමට සුළු වේලාවක් ගත වේ. පර්යංකයේදී හුස්ම බොහෝ දුරට ගෙවී ගොසිනි. පර්යංකයට හිඳගත්තේ රාත්‍රී කාලයේදී බැවින් නිදිමත ගතිය තදින් දැනුනි. එදිනෙදා සතිය ඇවිදින සෑම විටම සතියෙන් ඇවිදීමට නොහැකි විය. ඇතැම් විට සතිය අමතක වී සිතුවිලිවැල් ගොඩනැගුණු අවස්ථා ඇත. බොහෝ විට උදෑසන කාලය තුළ පහසුවෙන් පිටගිය සිහිය නැවත පහසුවෙන් ගෙන ආවෙමි. ඇතැම් කැමති සිතුවිලි තුළ ඇලීමක් සහ අකමැති වරහන් ඇතුළි අකුසල් සිතුවිලි සමග ගැටෙන දුර්වලතාව තවමත් පවතී. පින්වත් ස්වාමීන් වහන්ස, සුළු හෝ අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන්නමින් ඉල්ලා සිටිමි. සාදු සාදු සාදු.
හොඳයි. මේක සතියට සති කිහිපයක් ගියා කියලා කියනවා. ඉතින් මේ කාලේදී දැන් වාර්තා බලුවා, වාර්තා ගොඩාක් තියෙන්නේ අර බැරි තැන් ගැන තමයි විස්තර කියලා තියෙන්නේ. ඒ වෙනුවට පුළුවන් වෙච්ච දේවල් ගැන විස්තර කිව්වා නම් ඒක තමයි ගොඩක් වටින්නේ. දැන් හිත පිට යනවා කියලා තියෙනවා. හිත පිට යන්නේ ඉස්සෙල්ලා දැක්කේ මොනවද? සක්මන් කරද්දී නම් සක්මනේදී කොහොමද සක්මනට පිවිසුනේ? පිවිසුනාට පස්සේ මොනවද බලන්න හිතාගෙන ගියේ? මොනවද දකින්න දැනෙන්න දේවල් ගැන මොනවද මොනවා බලාපොරොත්තු වෙන්නේ ඒක දැනෙනවා කියලා බලාගෙනද ගියේ? ගියාට පස්සේ මොන වගේද දැනුනේ? වම දැනුණා නම් මොන විදියට වම දැනුණාද? දකුණ දැනුණා නම් මොන විදියටද දකුණ දැනුනේ? වමයි දකුණයි අතර වෙනසක් මොන හරි තියෙනවද? ඊළාට ඇවිදගෙන යනකොට ඒ දැනීමේ මොන හරි වෙනස්කම් සිද්ධ වෙනවා? ඔන්න ඔය ටික ඉස්සෙල්ලා කියලා ඊට පස්සේ ඔය හිත පිට යන්නේවා කිව්වට කමක් නැහැ. මුලින් අර හැකි සංඥාවෙන් හොඳ දේවල් ටික ඉස්සෙල්ලා කිව්වා නම් තමයි හොඳ. මේ සක්මනේදී විතරක් නෙවෙයි, පරයන්කයට ගියහමත් පරයන්කේ ඉඳගන්නේ මොන වගේ දෙයක් දකී කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඒ හිතාගෙන බලාගෙන ගියපු දේ මොන විදියටද දැක්කේ? හුස්ම දකින්නෝ නම් මොන විදියටද දැක්කේ? ඊළාට බඩ පිම්බීම හැකිලිම වගේ දෙයක් දැක්කනම් ඒක කොහොමද දැක්කේ? එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ටච් වෙලා තියෙන තැන් පස්ස පැත්ත එහෙම දැනුණාන් ඒව මොන විදියටද දැනුනේ? ඒ දැනීමත් එක කොච්චර විතර වෙලා ඉන්න පුළුවන් වුණාද? අන්න ඒ විස්තර තමයි ඉස්සෙල්ලම කියන්න ඕනේ. ඒ විස්තර කියලා ඉවර වෙලා ඊට සාපේක්ෂව ඒ දේ දැනෙන්නේ නැති මට්ටමට ඇවිල්ලා හිත පිට ගිහිල්ලා හරි මොකක් හරි දෙයක් වුණා නම් අන්න ඒ ටික පස්සේ කියන්න පුළුවන්. මුලදී අර හොඳ දේවල් ටික කියලා හිටියනම් තමයි හොඳ. දැන් ඊළඟ දවසේ වාර්තාව ලියනකොට සමහරට මේව හොඳට මේ දේවල් දකින්නත් ඇති, දැකලා මතකත් ඇති. උනාට වාර්තාව ලියනකොට ලියවිලා තියෙන්නේ අර නරක පැත්ත විතරයි. ඒක නිසා ඊළඟ දවසේ බලන්න ඉඳ ගන්නකොටම එහෙම නැත්නම් සක්මනට යනකොටම මොනවද දකින දේවල් ගැන දැනෙන දේවල් වලට වැඩි වටිනාකමක් දීලා ඒක දිහා බලන්න. එතකොට අපි වැඩි වටිනාකමක් දෙන එක තමයි අපිට ලැබෙන්නේ. දැන් හිත පිට යනවා කියන එකට ඒකට ඒ ගැන වැඩි වටිනාකමක් දෙන්න දෙන්න ඒකම තමයි ඉස්සරහට හම්බ වෙන්නේ. ඒ වෙනුවට මේ කරන්න යන දේ ගැන වැඩි වටිනාකමක් දුන්නාම ඒකත් එක්ක තව වැඩි කාලයක් ඉන්න පුළුවන්. ඊළාට ඒ දැනෙන දේ මගේ කරගන්නේ නැතුව දැනෙන දේ දිහා නිකන් අනුංගෙ දෙයක් විදියට බලාගෙන හිටියානම් තව ගොඩාක් විස්තර දැනෙන්න පුළුවන්. ඒ වගේම හිත පිට ගියාට පස්සේ ආයෙත් ඇතුළට එනවා කියලත් කියනවනේ. දැන් අන්නේ වෙලාවෙදිත් වාර්තා කරන්න පුරුදු වෙන්න, ඇතුළට ආවේ කොහොමද? මම වටපිට රවුංග ගහ ඉඳලා ඇතුළට එනකොට ආවේ කොතනින්ද කියන එකත් පොඩ්ඩක් බලන්න. බලලා ඒකත් ඊළඟ සතියේ වාර්තා කරනකොට එකතු කරගත්තනම් මීට වඩා ගොඩක් හොඳ වටිනාකමක් තියෙන පුළුවන් මේ වාර්තාවට. ඒක නිසා ඊළඟ දවසේ දැන් මේවා මේ පහුගිය සති ටිකේ මේවා කරලා ඇති. කරාට වාර්තාවේ තමයි පොඩි අඩුපාඩුවක් තියෙන්නේ. හොඳ පැත්ත නැතුව නරක පැත්ත විතරක් ඉදිරිපත් කරපු නිසා දැන් දන්නේ නැහැ මොකද්ද ඇත්තටම උනේ කියලා. සමහර විට මේකේන සබාවේ ඉන්නෝ නම් කතා කරන්නත් පුළුවන්.
ඒ වාර්තාව ඉදිරිපත් කරගෙන ඉන්නව නම් මේ වෙලාවේ අත උස්සලා ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙන්නේ නැති වැඩයි.
හොඳයි. එහෙනම් ඊළඟ සතිය ආයෙත් වාර්තා ඉදිරිපත් කරද්දී අර කියපු විදියට දකපු දේවල් හොඳ දේවල් ටික ඉස්සෙල්ලා ඉදිරිපත් කළා. ඊට පස්සේ සිත පිට යනවා නම් ඒ පිට යන විදිය ගැන ඒවත් බලන්න පුළුවන්. ඒ විස්තරත් ඉදිරිපත් කරන්න කියලා අපි මතක් කරනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දෙවනි ප්‍රශ්නේ වාර්තා ඉදිරිපත් කරන්න අවසරයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සිහි කල්පනාවෙන් ඇවිදීම මිනිත්තු 30ක් ඇවිදීම සිදු කරන ලදී. මගේ ඇවිදීමේ තීරුව අඩි 30ක් දිග ටයිල් බිම, සාමාන්‍ය බොරළු සහ කොන්ක්‍රීට් බිම. මම ඇවිදීම පුරාම කල්පනාවෙන් සිටියෙමි. පිරිත් දේශනාව ලවුඩ් ස්පීකරය මට බාධා කළේවත් මම ශබ්දයට බාධා කළේවත් නැහැ. මම මගේ අරමුණ වෙනස් වූ ශබ්දය ගැන පමණක් අවධානයෙන් සිටියෙමි. නමුත් මම සිහියෙන් සිටියෙමි. මම මගේ ඇවිදීම් ගන්න ගණන් කිරීමට පුරුදු වී සිටිමි. ඒ කියන්නේ වට 30කට පස්සේ මම ගණන් ගන්නේ විනාඩි 30ක් විදියට. චක්‍ර 30ක් ගණන් කිරීමෙන් පසු මම නවතිමි. මෙය හරිද? ඔබ වහන්සේගේ උපදෙස් වලට කෘතඥ වෙමි. සිහි කල්පනාවෙන් වාඩි වී සිටිමි. මිනිත්තු 15ක් සිදු කරන ලදී. මට විනාඩි 15ක් කල්පනාවෙන් ඉන්න පුළුවන් වුණා. මට මෙම සැසියට සවන් දිය යුතු බැවින් මම මොහොතකට නතර විය. මගේ දකුණු කකුල හිරිවැටිලා තිබුණා. මම මගේ සමාධිය හුස්මෙන් කකුලට වෙනස් කළා. හොඳ හෝ නරක නිරීක්ෂණයක් නොකළේ හැඟීම දෙස පමණි. එය ටික වේලාවකට පසු පහව ගියේ. මම ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ස්වාමීන් වහන්සේට බොහෝ පින් සහ සංවිධායකයන්ට පින් සිදු වේවා. වාර්තාවේ අවසානයේ තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. මේකේ සක්මනේ පොඩි වැඩක් කරලා තියෙනවනේ. ඇවිදිනවට අමතරව ඇවිදිනකොට දැනෙන දේට බලනවට අමතරව තව වෙන වැඩකුත් කරලා තියෙනවා. අන්න ඒ වැඩේ අපි කරන්න ඕනේ. සක්මනේ ඇවිදිනකොට නිකම්ම පය ගැටෙන දිහා බලන් ඉඳගෙන ඇවිදින්නකොට හිත පිට යනෝනම් හිත තියාගන්නම බැරි නම් තමයි ওই වගේ දේවල් කරන්න ඕනේ. අපි කියමු සක්මනේ අපි නිකන් කෙළවරට ගිහිල්ලා හිටගෙන ඉඳලා ඇඟට හිත දාලා ඔන්න වම තියෙන ඉස්සරහට. වම තියෙනකොට දැනෙන දේ දිහා බලන්න පුළුවන්. ඊළඟට ඊළඟ දකුණ තියෙන. ඒත් ඊළඟට ඒකට දැනෙන දේ දිහා බලන්න පුළුවන්. ওই විදිහට වම දකුණ නිකම් තියතිය ඒ දැනෙන දේ දිහා බලාගෙන ඉන්නකොට හිත ආයෙත් මේකට ගන්න බැරි තරමට නිතරම පිට යනවා කියමු. මේක ලේසියෙන් මේක තියාගන්න අමාරු නම් හිත පිට යනවා නම් නිතරම ඔන්න ඔය වගේ ගණන් කිරීමක් ඒ වගේ දෙයකට යන එක හොඳයි. එහෙම නැතුව අනිවාර්යයෙන්ම මේ විදිහට ගණන් කරනවා මෙතන මෙච්චර දුරක් යනකම් මං ගණන් කරනවා ඊළඟ පිටිපස්සට ගණන් කරනවා එහෙම එහෙම ওই චක්‍ර කරකන වගේ මොකක් හරි හිතට වැඩක් දීලා නැති වෙන්නේ. හිතට වැඩක් දෙන්නේ මෙයාට නිකන් ඉන්න බැරි නම් තමයි වැඩක් දීලා හරි මෙයා ගැට ගහලා තියාගන්න හදන්නේ. නිකන් ඉන්න බැරි වෙනකොට තමයි වැඩක් දීලා ගැට ගහලා තියාගන්න ඕනේ. එහෙම නැත්නම් මෙයා වැඩක් නොදුන්නත් මෙයා එක තැනකට වෙලා ඉන්නෝ නම් බලෙන් ওই වගේ දේවල් වැඩ දෙන්න ඕනේ නැහනේ. මේක තමයි මතක තියාගන්න ඕනේ. අපි මොකක් හරි දෙයකට හිතට හරි මිනිස්සෙකුට උනත් කියමු එයාට වැඩක් දීලා එයා ගැට ගහලා තියාගන්න එයා නිකන් ඉන්න බැරි නම් විතරයි. එයාට නිකන් තමයි ඒ වෙලාවේ තියෙන දේ දිහා බලන් ඉන්න පුළුවන් නම් මේ මොහොතේ තමන් එක තමන් ඉන්න පුළුවන් නම් වෙන විශේෂයෙන් වැඩක් දීලා එයාට අලුතෙන් මෙතන බලෙන් නවත්තගෙන ඉන්න උවමනාවක් නැහැ. හිතටත් කරන්න ඕන ඕකම තමයි. හිතට වැඩක් දීලා ওই විදිහට ගණන් කරන්න හරි එහෙම නැත්නම් වම දකුණ කියන්න හරි මොන හරි දෙයක් කරන්න බල එයාට වැඩක් දෙන්නේ. එහෙම වැඩක් නොදුන්න ගමන් එයා කැලේ පනින්න ගන්න ඕන. කැලේ පනින්න නැතු එයා ඒ තියෙන නිකම් හරි එතනට වෙලා ඉන්න ඕන නම් තමන්ගේ ඒ මොහොතේ තියෙන දේ දිහා බලාගෙන ඉන්න ඕන විශේෂයෙන් වැඩ දෙන්න උවමනාවක් නැහැ. ඒක නිසා ওই ගණන් කරන එක මහා ලොකු වැරද්දක් නෙවෙයි. ওই වැඩේ කරන්න උවමනා වෙන්නේ අර විදිහට හිත එළියට පනිනෝ නම් මෙයා තියාගන්න අමාරුම නම් විතරයි. ඒක නිසා බලන්න ඊළඟ දවසේ සක්මනට යනකොට ওই වගේ මුකුත්ම නැතුව නිකම් මොහේ දැනෙන දේ දිහා විතරක් බලාගෙන ඉන්න බලන්න. ඒ වෙලාවට ටික වෙලාවක් අපි කියමු පියවර දෙක තුනක් හරි දැනෙන දේ දිහා බලාගෙන යන්න පුළුවන් නම් අන්න ඒක වටිනවා ওই විදිහට ගණන් කර කර පියවර 100ක් යනවට වඩා. එතකොට මේ මම බලන්නේ නිකම්ම වෙන දේ දිහා බලන් ඉන්නනේ. එතකොට වෙන දේ දිහා මේ මොහොතේ මොකක්ද දැනෙන්නේ කියලා මේ මොහොතේ මොකක්ද කියලා මටම තේරුම් ගන්න පුළුවන්. අර වගේ වැඩක් දුන්නාම ඒ වැඩෙටත් එක්කනේ අපේ හිතේ ප්‍රොසෙස් එකක් යනවා ඒ වැඩේ ගණන් කරන්න. දැන් එකට පස්සේ දෙක කියන ඉලක්කම අපි මතක තියාගන්න ඕන. දැන් ඔක සාමාන්‍ය අපි මේ ජීවිතේ පොඩි කාලේ අවුරුදු 3 4 ඉඳලා කරපු නිසා එකට පස්සේ ඊළඟ ඉලක්කම දෙක කියලා අපි දන්නවා. දෙකට පස්සේ 3 එහෙම එහෙම කියලා 10ට පස්සේ 11 කියලා හොමම 30 වෙනකන් ගියාට පස්සේ අනිත් පැත්තට එන්න ඔක හිතට වෙන ප්‍රොසෙස් එකක් තියෙනවානේ. එහෙම කිසියම් ප්‍රොසෙස් එකක් නැතුව නිකම්ම වෙන දේ දිහා බලන් ඉන්න පුළුවන් නම් මෙයාට පුළුවන් නිකන් උනත් මේ තමන්ගේ පාඩුවේ ඉන්න. මේ තමන්ගේ පාඩුවේ නිකන් ඉන්න බැරි නිසා තමයි අර වගේ වැඩ දෙන්න උවමනාවක් තියෙන්නේ. ඒක නිසා බලන්න ඉස්සෙල්ලා ඔහොම දැන් මෙච්චර කාල පුරුදු වෙච්ච එක හොඳයි. කියන්නේ නිකන් වෙන මුකුත් කරනවට සාපේක්ෂව ගණන් කර කර හරි ඔහොම සක්මන් කරන එක ගොඩාක් හොඳයි. අපිට එතන ඉඳලා ඊළඟ ස්ටෙප් එකට යන්න නම් ඔහොම ගණන් කරන්නේ නැතුව පියවර දෙක තුනක් හරි ගිහිල්ලා බලන්න ඒ වෙලාවේදී මොකක්ද වෙන්නේ කියලා. ඊට පස්සේ හිත හොඳටම පිටපයින්න ආයෙ ටිකක් ගණන් කර කර ගියාට කමන්නේ. ආයෙසරයක් හිත කාම් ඩවුන් වෙනකොට අපිට පුළුවන් ආයෙසරයක් මේ නිකම්ම වෙන දේ දිහා බලන් ඉන්න පුළුවන්. එතකොට අපේ අර වෙන පැත්තකින් වෙන මේ මොහොතේ නිකම්ම ඉන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. මේ මොහොතේ නිකම්ම මේ අර නිදි කිරා වැටෙනව නෙවෙයි මේ මොහොතේ හොඳට ඇලර්ට් එකේ වෙන දේ දිහා බලාගෙන ඉන්න තියෙන්නේ. ඔය වගේ ගණන් කරනකොට වෙන දේ දිහා බලන් ඉන්නවට අමතරව තව දෙයක්ත් වැඩකුත් කරනවනේ හිතට. එහෙම වැඩක් මුකුත්ම නොකර වෙන දේ දිහා හොඳට ඇලර්ට් එකේ හොඳට බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. අර වැඩක් කරන්න දුන්නාම හිතට වෙන අමතරව දෙයක් කරන්න තියෙන නිසා මේ මොහොතේ වෙන දේ දිහා බලන් ඉන්න තියෙන හැකියාව තව පොඩ්ඩක් අඩු වෙනවා. ඒක නිසා ඔය වගේ තියෙනවා ඉලක්කම් ගණන් කරන්න. එහෙම නැත්නම් තව එක එක විදි තියෙනවා. ඉතාර පිට යනවට විරුද්ධව ඇතුළට කොහොම හරි මේක ගැට ගහලා තියාගන්න තමයි ඔය වගේ දේවල් කරන්නේ. ඉතින් ඕක හොඳයි. මුලදී ඔය වගේ දේවල් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වුණාට ඕක අත්‍යවශ්‍යයි කියලා ඕකෙම ඉන්නේ නැතුව ටිකක් අර මෙයාට නිදහසේ වෙන දේ දිහා බලන්නත් පොඩ්ඩක් ඉඩ දීලා ආයසරයක් බේරගන්න බැරි තරමට මෙයා කැලේ පයින්නෝ නම් ඔන්න ඔය වගේ දෙයක් අයි පොඩි වෙලාවකට දාලා බල. ආයෙත් මෙයා කාම් ඩවුන් වුණාට පස්සේ ආයෙත් අර වැඩේටම යන්න පුළුවන් නම් හඳ. ඒක තමයි සක්මනේදී කියන්න තියෙන. ඒක නිසා පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. ඔය වගේ ගණන් කරන හරි මොන හරි වෙන අමතර වැඩක් කරන්න නැතුව නිකම්ම බෙයා ඇටෙන්ෂන් කියන්නේ. නිකම්ම හොය බලාගෙන ඉන්න තමයි තියෙන්නේ වෙන දේ දිහා. ඊළාට පරයන්කෙත් ඉතින් ඔය විදිහටම පරයන්කේ වුණත් හුස්ම වැටෙන දේ දිහා හරි එහෙම නැත්නම් ඇඟේ දැනෙන දෙයක් හරි නිකම්ම ඒ වෙලාවේ වෙන දේ දිහා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. වෙන දේ දිහා බලන් ඉඳලා ඒක කාලයත් එක්ක වෙනස් වෙන හැටි, මේකට තියෙන කැමැත්ත අකමැත්ත සමහර ටික වෙලාවක් යනකොට වෙනස් වෙන හැටි, ওই වගේ දේවලුත් එක්ක බලන්න පුළුවන්. ඉතින් මේ කරපු වැඩේ මෙහෙම නරකය කියලා මහා අපරාධයක් කළා නෙවෙයි, අර මීට වඩා ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. දැන් මෙතන පටන්ගෙනම ගොඩක් හොඳයි, මෙහෙම ගණන් කරලා හරි වම දකුණ කියලා හරි මොකක් හරි විදිහට පටන්ගෙන තියෙන එක ගොඩක් හොඳයි. එතනින් නවතින්නේ නැතුව මේකම අල්ලගෙන ඉන්න නැතුව අපිට පුළුවන් මෙහෙම මේ පටන් ගත්ත එක තවත් පොඩ්ඩක් ඉස්සරහට අඩියක් තියන්න. අඩියක් තියලා බලන්න මේකෙන් කව කොච්චර ඉස්සරහට යන්න පුළුවන්ද කියලා. හොඳයි.
සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, මේ වෙනකොට ලැබිලා තියෙන ලිඛිත වාර්තා එපමණයි සහභාගී වෙලා ඉන්න පිරිසට අවස්ථාවක් ලබා දෙමු. මේ කරගන්න අවස්ථාව කරගන්නද?
හොඳයි.
එහෙමනම් මේ සම්බන්ධ වෙලා ඉන්න කාට හරි ප්‍රශ්නයක් හරි උපදේශයක් හරි ලබා ගන්න අවශ්‍ය නම් අත උසලා ඒ ඉදිරිපත් කරන්න මේක අවස්ථාව කරගන්න මම ඉල්ලා සිටිනවා. ඔව්, ධනංජය ධර්මරත් මහත්තයා අත උසලා තියෙනවා. මේ වෙලාවේ අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපේ ධම්මකුසල සහ ධම්මසාගර ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. මම තමයි අර දෙවනි වார்த்தාව ඉදිරිපත් කරුවේ. ස්වාමින් වහන්සේ මට තියෙන ගැටලුව මම ඇයි ගණන් කරන්නේ කියන එක, මගේ වார்த்தාවේ පොඩි වැරද්දකුත් තිබුණා. එක වටයක් යනකොට විනාඩියයි විනාඩි 30ක් කියලා තමයි මම සඳහන් කරලා තිබුණේ. මට තියෙන ප්‍රශ්නේ මම උදේට තමයි මේ වැඩේ කරන්නේ, උදේ 4:00 වගේ. ඉතින් මට පොඩි චකිතයක් තියෙනවා. මම මේ සක්මන් භාවනාව කරගෙන යනකොට අර කාලය පණීදෝ කියලා කියනවා. විනාඩි 45ක් වගේ ගියා මට. ඊට පස්සේ ඉතුරු වැඩ ටික කරගෙන කාර්යාලයට යන්න පරක්කු වෙන ප්‍රශ්නේ හිතේ දුවන නිසා තමයි මම ඒ අර ගණන් කිරීම සිදු කරන්නේ. මේ පාරයන්කේදී මට පුළුවන් මම විනාඩි 20ක් වාඩි වෙලා ඉන්නවා කියලා වාඩි වුණාම හරියට විනාඩි 20ක් 25ක් යනකොට මගේ කාලේ අර කකුල හිරවැටිගෙන එනකොට මම දන්නවා දැන් විනාඩි 20ක් වගේ ගිහිල්ලා කියලා. ඉතින් ඒක නිසා තමයි මම අර චක්ක අර ගණන් කිරීම සිදු කරන්නේ. දෙවනුව මේ ධම්ම කුසල ස්වාමින් වහන්සේ මේකට සමන් දෙනවා නම් මම ගොඩාක් ඒ ස්වාමින් වහන්සේ විශේෂයෙන් අර උදේ වරුවේ කරන පර්ල් බේ FM එකත් එක්ක කරන සාකච්ඡාවට සමන් දෙනවා. ස්වාමින් වහන්සේ දැන් මම ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේ අපිට උපදෙස් දුන්නා වගේ මේ වං අතින් තමයි දත් පදින්නේ, වං අතින් තමයි කොණ්ඩේ පීරන්නේ. ඉතින් ඒකෙන් මට ලොකු අර අවධානය පිළිබඳ දෙයක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට අවසාන ප්‍රශ්නය මං ධම්ම කුසල ස්වාමින් වහන්සේගෙන් අහන්න කැමති.
ස්වාමින් වහන්සේ කුසල ස්වාමින් වහන්සේ නම් මෙතන නෑ නෙමෙයි.
නෑ, කමක් නෑ. ධම්මසාගර ස්වාමින් වහන්සේ මේ ඒ ස්වාමීන් වහන්සේ අපිට කිව්වා අර වැඩි ප්‍රශ්න අහනකොට ක්ලබ් එකක් ගන්නවා කියලා. ඒ කියන්නේ පොල්ලක් අරගෙන අපිට මේ හොඳ පහරක් දෙනවා වගේ. ඒ පහර මට හම්බ වෙන්න විදියක් නැහැ, මොකද මම ටිකක් දුර ඉන්න නිසා. මගේ ප්‍රශ්නය මගේ මේ බිරිඳ හැමතිස්සෙම කෑම අනුභව කරන්නේ ටීවී එක ඉස්සරහා වාඩි වෙලා. ඉතින් මම කොච්චර කිව්වත් ඒක පිළිගන්නේ නැහැ. ඉතින් අර ස්වාමීන් වහන්සේ කිව්වා ඉස්සෙල්ලා අපි හැදිලා ඉන්න ඕනේ අනුන් හදන්න කියන එක තමයි අද ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවේ පැහැදිලි වුණේ. ඒක මං කොහොමද කල්මනාකරණය කරන්නේ කියන එකත් මට ගැටලුවක්. සිරු දෙනාටම තෙරුවන් සරණයි. බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට.
හොඳයි, අපි ඉස්සෙල්ලා මුලටම ගියාමු. දැන් මේකෙදි කියනවා මේ පරයන්කේදී නම් විනාඩි 20ක් ගියාට පස්සේ කකුල හිරිවැටෙන දව දන්න නිසා ඔන්න එතකොට දන්නවා විනාඩි 20ක් ගියපු බව. දැන් සක්මනේදී ওই විනාඩි 20ක් හරි කොච්චර හරි කාලය මැනගන්න බැරි නිසා තමයි ওই විදියට හිතට වෙන ওই ගණන් කරන වගේ වැඩක් දෙන්නේ කියලා කියනෝනේ. ඉතින් අපිට බැරිද පරයන්කේදී විනාඩි 20ක් මැනගන්න ওই හිරිවැටෙන එක බලාගත්තා. ඉතින් සක්මනටත් ওই වගේ මේ ওই වගේ වෙන මොකක් හරි එකක් පිට තියෙනවනේ. අපි ළඟ මැෂින් තියෙනවනේ, ඔරලෝසුවක් එලාම් එකක් තියෙන ඔරලෝසුවක් පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ ලෝකේ ඕනතරම් ওই වගේ දේවල් පාවිච්චි කරනවනේ. එලාම් එකක් තියාගත්තනම් වෙලාව බලා ගන්න පුළුවන් නේද? ඒ වෙලාව බලා ගන්න එක වෙනුවට තමයි මේ හිතට ගොඩක් වෙන වැඩක් දීලා තියෙන්නේ. දැන් ඉස්සර කාලේ මැෂින් අරම යා නොතිබුණ කාලේ නම් ওই වගේ දෙයක් බලා මේ කරන එක හොඳයි. දැන් අපිට ඕන තරම් ඔය වගේ දේවල් තියෙනවානේ. ඔරලෝසුවක් එලාම් එකක් තියෙන එකක් ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙන නිසා ඒ වෙලාවේ හිතට පුළුවන් තරම් නිදහසේ ඉන්න දෙන්න. දැන් අපි ඕන තරම් මේ අනිත් පැය 24 න් අනිත් හැමතිස්සෙම හිතට ඕන තරම් වැඩ දීලානේ තියෙන්නේ. මේ වෙලාවේදී බලන්න ඒ වෙලාවේදීත් ඔය වගේ ගණන් කරන එකක් හරි මොකක් හරි කර කර හිතට තව වැඩක් දෙනව වෙනුවට මෙයාට නිදහසේ ඉඳගෙන නිදහසේ බලන්න දෙන්න ඒ අවස්ථාවේ මොකද්ද වෙන්නේ කියන. ඒ අවස්ථාව අපි ලබා දෙන්න ඕනේ යාට. ඒක ලබා දෙන්න අපිට ඔරලෝසුවක් පාවිච්චි කරන එක මහ දෙයක් නෙවෙයිනේ. අපේ ජීවිතේ කොච්චර දේවල් අපි එක එක ඒවාට එකක් ලබා ගන්න කොච්චර කැප කළා තියෙනවද? ඒ වෙනුවෙන් එලාම් එකක් තියාගෙන ඒක ලබා දුන්නා නම් හිතට ඒ වෙලාවේ තියෙන හොඳ නිදහසක් දීලා තියෙන වෙලාවක් කිසිම බලාපොරොත්තුවක් නැහැ, වැඩට යනවද කියලා බලාපොරොත්තුවක් නැහැ. මේ මොහොතේ මේ දැනෙන දේ එක විතරයි ආ ඉන්නේ. මේ මොහොතේ යටිපතුලේ මොකක් හරි දැනෙනවා අන්න එක විතරයි ආ ඉන්නේ. එතකොට එයාට හෙට වැඩට යනවද ඊළඟට කොච්චර වෙලා ගිහිල්ලාද මොකක්වත් නැහැ. මේ වැඩේ අපි ඔරලෝසුවට බාර දීලා තියෙන්නේ අවශ්‍ය වෙලාවහම එලාම් එක මේ ඕන් කරන්න. අන්න මේ වැඩේ දීලා අපේ වැඩේ අපි මේ වෙලාවේ කරගත්තනම් අපිට මේ තමන්ගේ වැඩ හොඳට පාඩුවේ කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුරුදුනා නම් හරි. ඒ වෙනුවට ඔහොම ගණන් කරන්න ගිහිල්ලා වෙලාවක් ගිහිල්ලා ඒ වගේ දේවල් බලන්න ගියහම අර හිතට තියෙන නිදහස නැතර නැති වෙලා යනවා. අපි ජීවිත කාලෙම කරලා තියෙන්නේ මේ තමන්ට තියෙන මේ මමත් එක්ක මම ඉන්න තියෙන නිදහස නැති කරගත්තු දේනේ අපි හැමදාම කරලා තියෙන්නේ. මොන හරි රස්සාවක් කරනවා හරි මේ විවාහ වෙලා හරි මොකක් හරි හැමදේම කරන්නේ මොකක් හරි එකක් අපි බලාපොරොත්තු වුණාම ඒකත් එක්ක අපිට තියෙන නිදහස නැති කරගෙන ගත්ත එක තමයි. ඒකෙම තව අවස්ථාවක් තමයි ওই මේකත් වෙලා තියෙන්නේ. දැන් මේ මම මේ කියන කාරණාට දොස් කියනවා නෙවෙයි, අපි හැමෝම කරන්නේ ඕකම තමයි. නිදහසේ ඉන්න අවස්ථාව නැති කරගන්න මොකක් හරි එකක් කරගන්නවා. ඕක තමයි අපේ පුරුද්ද. මේ සංසාරයේ අපි පුරුද්ද වෙලා තියෙන්නේ ඕක තමයි. ඒ පුරුද්ද වෙවි නිදහසක් දෙන්න යන වෙලාවෙදිත් කොහොම හරි මොකක් හරි එකක් දාලා ඒක ටිකක් අර කක්ක ටිකක් ගා ගන්නම ඕන තියෙනවා. ඕක තමයි අපි ජීවිතේ කාලෙම කරන්නේ ඕක. ඉතින් කමන්නේ ඉතින් ඔබ දැනගන්න දැනගත්තට පස්සේ ඊළඟ දවසේ පුළුවන් එලාම් එකක් වගේ එකක් පාවිච්චි කරලා එතකන් හොඳට නිදහසේ ඉන්න. ඒ වෙලාවේ අවස්ථාව දෙන්න යාට හොඳට නිදහසේ වෙන දේ දිහා බලන්න. දැන් ඒක තමයි පළවෙනි එක. ඊළාට මේ සක්මනේදී මේ සක්මනෙන් පස්සේ පරයන්කට ආවම ඒ කකුල හිරිවැටෙන එකෙන් හරි වෙලා බලාගෙන තියෙන. එතකොට ඒ විනාඩි 20 යනකම් වුණත් හිතට කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ඒ වෙලාවේ යා හොඳට වෙන දේ දිහා බලාගෙන ඉන්නවා. ඒකම අපිට පුළුවන් අරකටත් පාවිච්චි කරන්න. ඊළාට දැන් තව ප්‍රශ්නයක් කිව්වනේ මේ වයිෆ් මේ ටීවී බලන ගමන් කෑම කනවා කියලා. දැන් ඒක ලෝකේ ඉන්න සාමාන්‍ය අපි බලමු ගෑනු කට්ටිය ලෝකේ මිනිස්සු ඉන්නෝනේ කෝටි 800 ගාන. ඔයින් අපි ගත්තොත් ගෑනු කෝටි අඩුම ගානේ 200ක්වත් ටීවී බලන ගමන් කෑම කනවා නේද? අඩුම තරමේ. ඉතින් ওই කෝටි 200 ගැන මගේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ. මේ මගේ කියලා අල්ලගත්ත එක්කෙනා මට ඕන විදියට කෑම කන්නේ නැති එකනේ ප්‍රශ්න දෙන්නේ. ඉතින් අනිත් කෝටි 200ක විතර මිනිස්සු ඔහොම දේවල් කරනව නම් ඒ කිසිම ප්‍රශ්නයක් මට නැහැ. මේ මගේ කල් අල්ලගෙන මට ඕන විදිහට මේ මිනිස්සයා ඉන්නවා ඕන කියලා අල්ලගත්ත එකනේ ඔගේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ නේද? දැන් අපි හුස්ම දිහා බලන් ඉන්නව නම් එහෙම නැත්තම් යටිපතුලේ වෙන දේ දිහා සක්මනේ වෙන දේ දිහා හොඳට බලන් හිටියොත් මේකත් මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒකත් බෑ මට ඕන විදිහට. මේ හිතව මේ හුස්ම දිහා බලන් ඉන්නකොට එයා දන්නේම නැතුව පැනලා යනවා. ඉතින් මගේම කියලා හිතන් ඉන්න මේ හිතත් මට ඕන විදිහට පාලනය කරන්න බැරි නම් මගේම කියලා හිතන් ඉන්න මේ ඇඟත් මට ඕන විදිහට පාලනය කරන්න බැරි නම් මේ මගේම කියලා පොතක අසං කළා අර මොකද්ද පෝරකේ තියලා නග්ගලා මේ මොකද්ද මාලවලු හැම් බැඳලා ගෙනල්ලා මේ මිනිස්සුන්ට සක් මේ අසං කළා ගෙනාපු මගේ වයිෆ් මේ මට ඕන විදිහට වැඩ කරන්න කන්නේ. ඒ මනුස්සයන්ට කියලා බලන්න මෙහෙම දෙයක් තිබුණත් හොඳයි කියලා. එහෙම කිසිම බලාපොරොත්තුවක් නැතුව එයා ඒක බාරගත්තොත් හොඳයි. බාරගත්තේ නැතත් ඉතින් කරන්න දෙයක් නැහැ. සැරයක් දෙයක් කියලා බලනවා. ඊට පස්සේ ඒ මනුස්සයා එහෙම කරන්නේ නැත්නම් ඉතින් ඒක යාගේ වැඩක්. තමන්ගේ බිස්නස් එකක් තමන් බලා ගන්න එක තමයි තියෙන්නේ. දැන් මෙහෙම නැතුව අපි මේ ලෝකෙම ඉන්න මේවල් හදන්න ගියොත් කවදාවත් කෙලවරක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ වැඩේ බලාගෙන ඉන්න එක තමයි හොඳම දේ තියෙන්නේ. එහෙම බලන් ඉන්න වෙන්නේ මේ මගේ කියලා අල්ලගත්තු මේ මගේම කියලා හිතවත් මගේම කියලා මේ ඇඟවත් මට පාලනය කරගන්න බැරි එකේ අනිත් ඒවා පාලනය කරන්නේ අනේකෙන් වෙන්නේ වෙහසක් විතරයි. මේ හිත පාලනය කරන්න ගියත් වෙන්නේ වෙහසක් විතරයිනේ. ඒ වෙනුවට යාට යම්කිසි ඉඩක් දීලා දැන් මුලදී අපි මේ අර වගේ ඉලක්කම් ගණන් කරලා හරි වම දකුණ කියලා හරි ආස්වාස ප්‍රස්වාස කියලා හරි මොකක් හරි කියලා මේ හිත යම්කිසි මට්ටමකට පාලනය කරගෙන එයා කාම් ඩවුන් කරගන්න ඕනේ. කාම් ඩවුන් කරගෙන පුරුදුනාට පස්සේ අර වගේ නිකම්ම යාට ඉඩ දීලා එයාගේ හැටි නිරීක්ෂණය කරන එක තමයි අපි කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ තමන්ගෙම කියලා වෙන් කරගත්තු බිරිඳ වුණත් මං කියන දේ අහන්න උවමනාම නැහැ. එයාට කියන්න පුළුවන් මෙහෙම දෙයක් කරොත් හොඳයි මේක නරකයි කියලා. එයා බාර ගන්න නැත්තම් ඉතින් ඒක එයාගේ වැඩ. මං හිතන මේ උත්තරේට කොහොම සැටිස්ෆයි වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වුණාට ඒක තමයි කියන්න තියෙන්නේ. හොඳයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ පොඩි එකතු කිරීමක් කරන්න අවසරයි. මේ ඔබ වහන්සේ හිතලා කිව්වද නැද්ද දන්නේ අර තැලිපිලි බඳලා ගේන්නේ පෝරකේ කියලා කිව්වේ පෝරුවේ. මේ හිතලා කිව්වද වන්දා අතේ
නෑ. දැන් මට ලොකු සයන්සෙත් ওই කතාව කියලා දැන් මට නිතරම කියවෙන්නෙත් ඕකම තමයි. ඒ වෙනසක් නෑ හැබැයි.
එහෙමයි එහෙමයි, මට හිතුණා ඒක වෙනසක් නැති නිසා එහෙම අදහස්.
ඒ නිකමට කියවෙනවා දැන්.
එහෙමයි සාංකාන්ත. උපාලි මාමා අනදි ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
බොහොම ස්තුතියි. අවසරයි ස්වාමීන් වහන්සේ, තිරුවන් සරණයි.
තිරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ. මම මේ ඉස්සර ලොකු ස්වාමීන් වහන්සේට මේක සමාන ගැටලුවක් ඉදිරිපත් කළා තිබුණා ස්වාමීන් වහන්සේ. ඒ සැරේදී මම සක්මන් භාවනාවේදී ඔය බාධ වෙන දේවල් සම්බන්ධයෙන් හරි ඔය ගෙදරට පොඩි දෙන්න හරි ඉතින් එහෙට මේ තියනකොට ඔය වෙලාවට ඉතින් එදා ලොකු ස්වාමීන් වහන්සේ දීපු උත්තරේ තමයි ඔබ ඉතින් කී දෙනකොට බාධ කරලා ඇද්ද ඔය සක්මන් භාවනාවට බුදුවරු රහතන් වහන්සේලා සත්පුරුෂයෝ ඔය කී දෙනකොට බාධ කරලා ඇද්ද කියලා. එදා ඉතින් මම එකත් හිතර ගත්තා ස්වාමීන් වහන්සේ පරියන්කෙදී හුස්මත් නොදැනි ගිහිල්ලා කයත් නොදැනි ගිහිල්ලා කයේ දැනෙන වේදනාවක් බොහොම නැති ගිහිල්ලා දැනෙන වේදනාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක මම දන්නේ නැහැ මං කොහො ඒක අර දැන් ඔක අර මොහොකට හරි හේතු කරලා අර අර්ථ දැක්වීමක් කරොත් ඒක වැරදි කියලාත් මම දන්නවා. ඒ දැනෙන වේදනාව සමයිනස ඉකනට විස්තර කරොත් එහෙම අපි හිතමු ඔය මේ කුරුලෑවක් ඇවිල්ලා ඕක අර පොඩි කරලා අපි හදන්නේ අර මේ ඒක අයින් කරගන්න. නමුත් අර ඇතුලේ වේදනාවක් තියෙන අන්න ඊට සමාන වේදනාවක් තමයි නැති එක කියන්නේ. අර නැති කරන්න උත්සාහ කරන්නෙත් නෑ. දැන් ඕක පේනවා සමයිනස දැන් ඒක පෙනිලා. නමුත් මට අර දැන් සමහරලාට මතක් වෙනවා හරි මේ කාට හරි හිතරදි වීමක් මොකක් හරි කරපු අපුසලයක් ඕවා තමයි ඉතින් කාගෙනම ඉඳපන් කියලා ඉතින් මටම කියා ගන්නවා මගේ වෙලාවටත්. හැබැයි ස්වාමීන් වහන්සේ ඊට පස්සෙත් ඉතින් ඕක ගිහිල්ලා ඉවරලා සමහරලාට ඉතින් දීන්ත කාලයක් තියෙනවා. සමහරට ඉතයික් මරිම්ම නැති වෙලා යනවා. දන්නවා දැන් මේක දැන් මේ ඇවිල්ලා මේක කලිනුත් ආපු දෙයක්. ඊට පස්සේ බොහොම කාම් මොකක්වත් ඊට පස්සේ වේදනාවක්වත් නැහැ මොනවත්වත් නැහැ හරි සනීපයි. ඇත්තටම සාමාන්‍යයෙන් ප්‍රශ්නේ අර ඊට පස්සේ දැන් ඔය පරියන්කෙන් ආවට පස්සෙත් අර ප්‍රශ්නේ තියෙනවා මොකද්ද මේ වේදනාව කියලා. අර මම ඉතින් ප්‍රශ්න කරනවා. ඉතින් ප්‍රශ්න කළා ඉතින් මටම උත්තරේ මන් දී ගන්නවා. ඒක කාට හරි දීපු මොකක් හරි හිතරදෙවීමක් හරි අකුසලයක් හරි ඕකක්ම වෙන්නේ නැති කියලා. ඉතින් මොකද්ද කියලා ඕක ඇත්තටම ස්වාමීන් වහන්සේ මං මොකද්ද කියලා ස්වාමීන් වහන්සේගේ අදහසක් දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ.
හොඳයි. ඕක ඉතින් මෙහෙමයි, දැන් අපිට මොකක් හරි දෙයක් තියෙනකොට අර ලොකු දුකක් තියෙනකොට ඊට සාපේක්ෂව අනිත් ඒවා දැනෙන්නේ නැහැ. ඒ මොකක් හරි ලොකුම දෙන්නේ අපි අල්ලගන්නේ. දැන් පහුගිය කාලේ ලංකාවේ ගත්තාම මේ ලංකාවට දැන් ලොකුම ප්‍රශ්නේ තමයි ඔය කියන එක එක දේශපාලඥයෝ ජනාධිපති වෙලා අගමැති වෙලා ඉන්න එක. දැන් ඒගොල්ලෝ ගියා කියලා ඒ කාලේ තියෙන ලොකුම ප්‍රශ්නයකනේ. දැන් ඒගොල්ලෝ ගියා කියලා ඊළඟට තියෙන ප්‍රශ්න නැති වුණේ නැහැනේ. දැන් තියෙන තව මොකක් හරි ප්‍රශ්න. එලාට ওই ප්‍රශ්න නැති වුණා කියමු. ඊට පස්සේ තියෙන තව මොකක් හරි ප්‍රශ්න. අපිට මේ වෙලාවේ තියෙන දේ තමයි අපි ලොකුම දේ කියලා අල්ලගෙන ඉන්නේ. දැන් මේ ප්‍රශ්නේ නැත්තම් ඊළඟට තියෙන මොකක් හරි එකක් අපි අල්ල ගන්නවා. ඊළඟට තියෙන ඊළඟ දේ මොකක් හරි ඒක තමයි මේ වෙලාවේ තියෙන ලොකුම දේ. දැන් මිනිස්සු එක්ක කතා කරලා බලන්න. ඒ දවස්වල තියෙන දේ හරි ලොකු ප්‍රශ්නයක් කියලා අල්ල ගන්න. ඊළඟට ඒ ප්‍රශ්නේ නැති වුණාට පස්සේ මෙන්න මේ වෙන එකක් අල්ලගෙන කියනවා ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒ අර කලින් තිබුණ එක අමතකම වෙලා. තව ටික කලක් ගිහිල්ලා බලුවම වෙන තවත් එකක් අල්ලගෙන. ඔහොම තමයි අද අපිට මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒක තමයි ලොකුම දේ කියලා අල්ලගෙන ඉන්නවා. ඒකට ඒක අතෑරලා 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 යනකොට අන්න ওই වේදනාවල් එන්න පුළුවන්. තව මොකක් කමනවර හරි ඇවිල්ලා මොකක් හරි දෙයක් නැති වෙනකොට ඔන්න පේන යට යටින් මේ නිකම්ම ගලාගෙන යෑමක් තියෙනවනේ. ওই ගලාගෙන යෑමෙත් මොකක් හරි 1000ක් පරිලාහයක් තියෙනවා. අර ලොකු ප්‍රශ්න වල විතර නෙවෙයි චූටි 1000ක් පරිලාහයක් තියෙනවා. ඒක තමයි මේ මොහොතේ තියෙන මේ දුක්ඛ සත්‍ය කියන්නේ ඕක තමයි. දැන් අපි එදිනදා ජීවිතේ වැඩ කර කර ලෝකෙත් එක්ක දුවනකොට ඒ ලෝකේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ මෙහෙම අර මේ මොහොතේ තියෙන 1000 පරිලාහය අපිට බලන්නවත් වෙලාවක් නෑ. ඒ ප්‍රශ්න පොඩ්ඩකට අවසන් කරලා අපි ඇඟට හිත දැම්ම කියමු එහෙම නැත්නම් ඒ ප්‍රශ්න ලෝකේම ප්‍රශ්න අමතක කරලා ආරණ්‍යට ආවා කියමු. එතකොට ආරණ්‍ය ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නත් අමතක කළා කොහොම හරි ඇඟට හිත දැම්ම ඔන්න ඇඟේ ප්‍රශ්න තියෙනවා. ඔය වගේ වේදනාවල්. ඒකත් අමතක කළා කොහොම හරි නහය අගට වගේ හිත දැම්ම ඔන්න එතනත් ප්‍රශ්න තියෙනවා. දැන් ඔකත් ටික ටික නැවතිලා යනකොට මේ මොහොතේ මොකක් හරි චූටි දැනීමක් තියෙනවනේ මමයා කියන. ඒ මමයා ඉන්නවා කියන දැනීම හරහත් ඒකෙත් යම්කිසි චූටි හරි 1000ක් පරිලාහයක් තියෙනවා. ඉතින් ඕක තමයි දුක්ඛ සත්‍ය කියලා බාර ගන්න තියෙන්නේ. මේකට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දුක කියලා නෙවෙයි වේදනාවක් කියලා මේක ප්‍රමෝදයක් ප්‍රීතියක් විදිහට මේක බාරගෙන මෙන්න මේකෙත් ස්වභාවය බලාගෙන ඉන්න. ඉතින් මේක නැති කරන්න බෑ ලෝකේ කවදාවත්. බුදුරජාණන් වහන්සේට බුදු වුණාට පස්සෙත් මේ දුක කියන එක තියෙනවා. මේ පංචස්කන්ධය පවත්ගෙන යනකොට ඒකටත් දුක තියෙනවා. පිරිනිවන් පෑවට පස්සේ තමයි ඒක සම්පූර්ණ නැතර නැති වෙන්නේ. ඉතින් ඒක තමයි මේ අපිට ලෝකයේ දේවල් ඔක්කොම අමතක කරලා ඇඟට හිත දැම්මත් ඔන්න වේදනාවල් වගේ දේවල් චූටි චූටි දේවල් තියෙන්න පුළුවන්. ඒවා අරවට වඩා ගොඩක් සාපේක්ෂව ගොඩක් අඩුයි. ඊළාට ඒවත් නැති වෙනකොට මොකක් හරි චූටි දැනීමක් එක තව චූටි හරි වේදනාවක් තියෙනවා. ඒක වේදනාවක් කියලා මේක නැතුව අපේ ගෙදර එදිනෙදා වැඩ කරන්න ගියොත් වෙන්නේ අර දේ දිහා බලන් ඉන්න තියෙන ඒක මොකක්ද කියලා ලෝකයේ මේ දුක්ඛ සත්‍ය කියන එක අවබෝධ කරගන්න තියෙන අවස්ථාව නැත්තටම නැති වෙන එක තමයි වෙන්නේ. ඒක නිසා ඔය අවස්ථාවේදී බලන්න මේක ප්‍රීතිය ප්‍රමෝදය කියලා මේකට වෙන අපි අලුතෙන් නමක් දාලා ඕක තමයි දුක්ඛ සත්‍ය මේ ලෝකේ ස්වභාවය කාටත් මේක තියෙනවා කියන එක තේරුම් අරගෙන මේකෙන් ගැලවෙන්න අවස්ථාවක් කරගන්න එක තමයි තියෙන්නේ. ඉතින් එතකොට දැන් ඊළඟට දැන් ඔයා කියනෝනේ මේක මං කවදක හරි කරපු පවක් කියලා ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ නැති කියලා ඒකට මොකක් හරි ඒකට හේතු කරනෝනේ. ඕම හේතු කරන්න යද්දී මම කවදක හරි කරපු පවක් තමයි මේක වෙලා. එතකොට මම යටත් අනිත් පැත්තේ මෙයා වටිනාකමක් දීලා. මම තමයි මේකට වග කියන්නේ මම කවදක හරි කරපු පවක ප්‍රතිඵලයක් තමයි මේක ලැබුණේ කියලා. එතකොට අර දන්නේම නැතුව මේ වේදනාව හරි මේ වෙලාවේ දෙන මේ දැනීමට අමතරව ඒකට මම පොඩ්ඩක් හේතු වෙන වෙයිමක් වෙනවා. ඒ වෙනකොට එහෙම මම කරපු පවක් වෙන්න පුළුවන්. එහෙම නැතු මේ අපි කරන හැම දෙයක්ම කර්මයටම දාන්නත් බෑනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ සියල්ල කර්මය කියලා. ඉතින් මේක මම කරපු පවක් වෙන්නත් පුළුවන් වෙන මොකක් හරි හේතුවකින් වෙන්නත් පුළුවන්. කොහොමරි මේ දේ වෙලා ඉවරයිද? ඒකට මේ මමයත් තව පොඩ්ඩක් ගා ගන්න නැතුව මං කරපු පවක් කියලා ඒකට මමයට වටිනාකමක් දෙන්න නැතුව නිකම් මේක දිහා බලන් ඉන්න පුළුවන් නම් එතකොට අර චූටි හරි මමයට වටිනාකමක් දෙන එක නැති වෙලා යනවා. ඒ විදිහට මේ අරම වෙන කෙනෙක් වැරද්දක් කරත් අපි කියව වෙන කෙනෙක් කවුරු හරි ගැහුවා කියලා. ඔන්න ඒ වෙලාවේ ඒ මනුස්සයාට වරද්ද පටවන්නේ නැතුව මේක මං කවදක හරි කරූපාවක් තමයි මට පළ දෙන්නේ කියලා අන්න ඒ වගේ වෙලාවෙදී මමගේ පැත්තට දාගත්තට කමන්නේ නැහැ. උනට ওই විදිහට චූටි චූටි දේවල් තියෙනවනේ පරයන්ගෙන් ඉඳගත්තාම වේදනාවක් දැනෙන වගේ දේවල්. ඒ වගේ දේ වෙලාවදී අර විදිහට මම මට වටිනාකමක් දෙන්න ගියාම අර මමයා නැත්තරම නැති වෙගෙන යන අවස්ථාවට ආයිසර චුට්ට මමයා පටලවා ගන්න යාමක් තමයි ওই වගේ වෙලාවදී වෙන්නේ. එතකොට මේ අවස්ථා දෙක පොඩ්ඩක් තේරුම් අරගෙන පිට කෙනෙක් සම්බන්ධ වෙන වෙලාවදී අපිට පුළුවන් මේක මගේ පවක් කියලා ඔන්න අතුල් පැත්තට හැරෙන්න. උනට මේ වගේ අවස්ථාවවලදී ඒ මගේ පවක් කියන එක දාගෙන මමයාට වටිනාකමක් දෙනව වෙනුවට ඒක දිහා නිකම්ම බලන් ඉන්නත් පුළුවන්. මං හිතනවා අවස්ථා දෙක තේරුණා කියලා.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම පැහැදිලි ස්වාමීන් වහන්ස. අර දෙවැනි අවස්ථාවේ ස්වාමීන් වහන්සේ අර පැහැදිලි කරේ මමයට අවස්ථාවක් නොදී මේක දුක් සත්‍ය තමයි කියලා අර තේරුම් ගන්නවයි කියලා. ඒ වෙලාවටත් ස්වාමීන් වහන්සේ දැන් ඔය ප්‍රතිඵලය හැබැයි මට මම දන්නේ හරිද කියලා ප්‍රතිඵලය නිකන් එකම වගේ දැන් මේක තමයි දුක්ඛ සත්‍ය මේක මගේ කන්ට්‍රෝල් එකේ නෑ ඒක විසින්ම ඇති වෙලා නැති වෙලා යනවා කියලා එහෙමත් අර හැබැයි ස්වාමීන් වහන්සේ හිතනවා ඒ වෙලාවට ඒක පොඩි සිතිවිල්ලක් ඇති වෙනවා අර දැන් ඒක මගේ account එකට දාගන්න කොටත් ඒකත් ඉතින් සිතිවිල්ලම තමයි නමුත් ස්වාමීන් වහන්සේ පසු ප්‍රතිඵලය හරි ශාන්තියක් තමයි තියෙන්නේ ඉතින් අතනත් පොඩි ගැටලුවක් තියෙනවා අවස්ථා දෙකේම ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අර මම යට චුට්ටි පැට් එකක් දීලා අර පොඩි තට්ටුවක් දීලා වගේ කියලා තමයි ස්වාමීන් වහන්සේ මට නම් හිතෙන්නේ
ඔව් අවස්ථා දෙකේමද calm down වීමක් වෙනවා ඒ වුණාට දෙවැනි අවස්ථාවේදී අර calm down වීමට අමතරව ඉතින් අපි මොකක් හරි දෙයක් ලබා ගන්නකොට තව චූටි දෙයක් හරි වැය කරන්න වෙනවනේ අන්නේ වැය කරන එක මම යාට තමයි පොඩ්ඩක් වටිනාකමක් දීලා තියෙන්නේ ඒකත් නැතුව කරගන්න පුළුවන් නම් ඒක හරියටත් වඩා හොඳයි.
එහෙමයි සාරණා. බොහොම තුති ස්තුතියි. සාරණා සතුටුවන් තරණ. සාදු සාදු සාදු.
වෙනත් ප්‍රශ්නවත්
උපාලිනම මේ ප්‍රිමාලි කියන කෙනා අත උසලා හිටියා අපි පොඩ්ඩක් මේ මන් දන්නේ යා අත මේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ අර ඔබ වහන්සේ කලින් නදීප දීපු උත්තරෙත් එක්ක මට පොඩි දෙයක් කියන්න හිතුණා. මේ මම ප්‍රිමාලි කතා කරනකම් චුට්ටක් ඒක ඉදිරිපත් කරන්න හිතුව අවසරයි ඒකට. දැන් ඔබ වහන්සේ කියපු දේ මම තුලින් 100% එක්ස්පීරියන්ස් කරපු දෙයක්. ඒක මම ළඟ මෑත කාලෙදි දැකපු දෙයක්. දැන් මම හොඳට දන්නවා මම එක මොහොතකට එක දෙයක් අල්ලගෙන ඒක ගැන නිකන් දුක් වෙන වොරි වෙන ස්වභාවයක් මගේ තියෙනවා. හැබැයි දැන් ඒක ඒක දැන් ඒ වෙලාව මට වොරි වෙන්න නැත්නම් ඊට වඩා අඩු දෙයක් අරගෙන ඒක ප්‍රොමිනන්ට් කරගෙන මම වොරි වෙනවා. එහෙම එහෙම රහය රාක් එකක් තියෙනවා මගේ කියන මට මම නොටිස් කරපු දෙයක් මම නිරීක්ෂණය කරපු දෙයක්. එහෙම මේ එකක් නැති වුණොත් එකක් අරගෙන එහෙම ඒක අල්ලගෙන දුක් වෙන ස්වභාවයක් තියෙනවා. දැන් මට ඇත්තටම පරයන්ක සක්මනේදී දැනෙන දේවල් ගැන ඒ ඇති වෙන ඩිස්ට්‍රැක්ෂන්ස් ගැන මම එහෙම ලොකුවට අල්ලගන්න ස්වභාවයක් දැකලා නැහැ. හැබැයි මම මේ මගේ තියෙන්නේ ගොඩක් වෙලාවට මම මානව සම්බන්ධතා හරියට ඒ දේවල් වගේ දේවල් නිසා මේ ඇති වෙන මොකද කියන්නේ ඒව නිසා ඇති වෙන හිත්‍රිදීම් හරි මොනවා හරි දෙයක් අරගෙන දුක් වෙන ස්වභාවයක් මම දකින. එතකොට ඔය ඔබවහන්සේ කිව්වා වගේ මම දැන් අද මොකක් හරි දුක් වෙනකොට මම කල්පනා කරනවා දැන් ගිය මාසේ මොකද්ද මට තිබිච්ච වැදගත්ම දේ නැත්නම් ප්‍රොමිනන්ට්ම දේ මොකද්ද ඒක දැන් බැලුවාම ඒක දැන් කිසිම වටිනාකමක් නැහැ නේද? ඒ වගේ මේකත් තව මාසයක් යනකොට මේකේ වටිනාකමක් නැති වෙනවා මේක නිසා මේකට බොරි වෙලා වැඩක් නැහැ වගේ කියලා හිතන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඒ කොහොම හිතුවත් අර වෙලාවේ මට ඒ දැනෙන මේ අන්තිකනේ පේන් එක හරි වේදනාව හරි ඒක මේ හරි ප්‍රොමිනන්ට් විදියට බොහොම බරපතල විදියට දැනෙන. ඉතින් ගොඩක් වෙලාවට මම උත්සාහ කරනවා අර නදීප්ක වගේ මේකත් ඉතින් මට වෙන්න තියෙන දෙයක් වෙන්නේ නැති කියලා මේක තමයි දුක්ඛ සත්‍ය කියලා එහෙම ඉවසගෙන උත්සාහ කරනවා. ඒනවාට මේ මම දන්නේ ඉතින් ඒක කොච්චර දුරට සාර්ථකද කියලා. ඉතින් මට අදහසක් විදියට මට ඒක මේ ඔබ වහන්සේ කියපු නිසා අපි එක වෙලාවකදී අල්ලගන්න එකයි කියන එක මම හරියට නිරීක්ෂණය කරලා තියෙනවා කියන එක ඉදිරිපත් කරන්න හිතුණා. ඉතින් ඔබ වහන්සේට මොනවා හරි මගේ ප්‍රතිපදාව දිනු කරගන්න උපදේශයක් ලබා දෙන්න පුළුවන් නම් ඒ වගේ වෙලාවට මම කල යුත්තේයක් ගැන මේ බොහොම පාද නමස්කාරයෙන් ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්ස.
ඔව් ඒකෙදි දැන් ඕක අඳුරගත්ත එක ගොඩක් හොඳයි. දැන් මම හැමෝම කරන්නේ ඕක. ඒ වුණාට ගොඩක් අයට ඕක අඳුරගන්න බෑ. අඳුරගන්න බැරි නිසා අපි කරන්නේ අර එකක් අතහැරලා එකක් තව එකක් අල්ලගන්නවා. දැන් අපි ජොබ් කරන කාලේ සිකුරාද වෙනකම් බලන් ඉන්නේ මොකක් හරි එකක් පටලවා ගන්න ට්‍රිප් එකක් යන මොකක් හරි එකක් කරන්න බලන්නේ. ඒකක් මේ දැන් තියෙන එකට ප්‍රශ්නයක් නිසා ඒකට විසඳුමක් විදිහට තව මොකක් හරි එකක් අල්ලනවා. ඒකට විසඳුමක් විදිහට තව එකක් අල්ලගන්න. ඕක තමයි අපි ජීවිතේදිම කරන්නේ. මේ වෙලාවේ තියෙන එක වෙනුවට වෙන මොකක් හරි එකක් අල්ලගන්නවා. ඒ අල්ලගන්න මේ වෙලාවේ තියෙන එක බාර ගන්න අමාරුකම නිසා. ඉතින් ඕක තමයි අපි මේ හැමතිස්සෙම මේ වෙලාවේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ ලොකුම ප්‍රශ්නේ කියලා අල්ලගෙන ඒකෙන් ගැලවුමක් විදියට අපි අල්ලගා වෙන මොකක් හරි එකක් අල්ලගන්න යනවා. අන්න ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ වෙලාවේ තියෙනක හරි ලොකුම ප්‍රශ්නේ තමයි මේ වෙලාවේ තියෙන්නේ. හරි ඒක මේ වෙලාවේ අපි කොහොම හරි මේක දරාගෙන ඉන්න පුළුවන් නම් එතකොට වෙන ප්‍රශ්නයකට යන්නේ නැහැ. ඒක අත්හැරලා අපි වෙන දෙයක් ඒ වෙනුවට විසඳුමක් විදියට තව මොකක් හරි එකක් අල්ලගන්න යනවා කියන්නේ ඒකත් මීට වඩා ප්‍රශ්න දෙක තුනක් වෙන්න පුළුවන්. සමහරට මේ ප්‍රශ්නෙට වඩා අන්ත ප්‍රශ්නයකට ඊළඟ දවසේ එන්න පුළුවන් මේකට විසඳුම විදියට. ඒක නිසා අපිට පුළුවන් නම් මෙන්න මේ වෙලාවේ මට ප්‍රශ්නයක් තියෙනවා. මේක තමයි මට දැනෙන ලොකුම ප්‍රශ්නේ මේ වෙලාවේ. කොහොම හරි මේක දරාගෙන ඉන්න පුළුවන් නම් වෙන විසඳුම හොයාගෙන යන වෙනුවට මේක අල්ලගෙන ඉන්න පුළුවන් නම් එතකොට මේ ඒක කොහොම හරි කාලා ඉවර කරන්න පුළුවන් ගතියක් වගේ. අපි වේදනාවක් එනකොට පරියන්කයක ඉන්නකොට වේදනාව දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් එතකොට අපිට මේ ඒක එතනින් ඉවර කරගන්න වගේ පුළුවන්. ඒක වේදනාව මේ ඉක්මවා යන්න පුළුවන් වගේ ගතියක් එනවනේ. එහෙම නැතු ඒ වෙනුවට නැගිටලා ගිහිල්ලා වෙන මොකක් හරි එකක් කරන්න ගත්තොත් ඒකත් තව අලුතෙන් ප්‍රශ්න ගොඩකට එකතුවක් වෙන්නත් පුළුවන්. ඒක නිසා හොඳම වැඩේ තියෙන්නේ හරි මේ වෙලාවේ මට ප්‍රශ්නයක් තියෙනවා. මට තියෙන ලොකුම ප්‍රශ්න මේ වෙනකොට මට ලැබිච්ච ලොකුම ප්‍රශ්න මේක තමයි කියලා කමන්න නැහැ කියලා එක දිහා බලන් ඉන්න පුළුවන්. ඒකත් එක්ක දැනෙන වේදනාව පරිලාහය ඔකත් බලන් ඉන්න පුළුවන් නම් ඊළාට නිදහසක් ලැබිච්ච හැම මොහොතෙම මොකද කරන්නේ? තව දේවල් වලට ඇඟිලි ගහන්න යනව වෙනකොට මේ වෙලාවේ තියෙන දේ දිහා බලන් ඉන්න පෙළඹෙන ගතිය වැඩි වෙනවා. මොන දේ කරන්න ගියත් ওই වගේ වේදනාවක් එනවනේ. ඒක නිසා පුළුවන් තරම් මේ වෙලාවේ වෙන දේ දිහා බලන් ඉන්න පුළුවන් නම් ඒ වෙනුවට අලුතෙන් විසඳුම් හොයන්න යන්න යන්නේ වයින් එක වෙන්නේ තව මොකක් හරි අලුතෙන් තව ප්‍රශ්නයක් විතරයි එන්නේ. පුළුවන් තරම් මේ වෙලාවේ තියෙන ප්‍රශ්නෙත් එක්ක ගැටෙන්නවත් ඒකට ඇලෙන්නවත් නැතුව ඒක දිහා බලන් ඉන්න පුළුවන් නම් ඒක තමයි හොඳම විසඳුම වෙන්නේ. ඉතින් ඔක මං කියන පළියටම එකපාරටම කරන්නත් අමාරුයි. පුළුවන් තරම් ටික ටික ඒක දෙහ කරන්න ට්‍රයි කරනවා නම් ඒ හැකියාව ටික ටික වර්ධනය වෙනවා. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම දැන් ඔබ වහන්සේ ඒ උපදේශ දෙනකොට මට තේරෙනවා සමහර වෙලාවට මම මේ දේ කරනවා. මේ දේ කරනවා කියන්නේ මේ දැන් මේක අමාරු නිසා මම කරන්නේ මේකෙන් ස්කිප් කරන්න වෙන එකක් අල්ලගන්න ස්වභාවයක් මගේ තියෙනවා තමයි. ඒකත් මම මේ ළඟදී නිරීක්ෂණය කරපු දෙයක්. එතකොට අරකේ තියෙන වටිනාකම වෙනුවට මම ඒ වටිනාකම වෙන දෙයකට දෙනවා. එතකොට ඒ වටිනාකමේ ගිහිල්ලා තව ටික දවසක් ගිහිල්ලා ඒකෙන් තව හිත අමාරුවක් ඇති කරගන්න බවත් මම දැකලා තියෙනවා. දැන් එතකොට ඔබ වහන්සේ කියන්නේ මම වෙන එකක් අල්ලගන්නේ නැතුව අරකේම කොහොම හරි ඉඳලා එක ඉවර කරන එක තමයි කරන්න ඕනේ. එහෙමයි ස්වාමීන්
වහන්සේ. ඒක පුළුවන් තරම් කාගෙන ඉන්න පුළුවන් නම් එතකොට ඒක ඉවර වෙනවා. ඉවර වෙනවා කියන්නේ එදාට හරි එතනින් ඉවරයිනේ. දැන් වෙන එකකට අපි යනවා කියන්නේ අපි වෙන බලාපොරොත්තුවක් ඇතුව යන්නේ. හරි අලුත් දෙයක් මට දෙන ප්‍රශ්න නැති වෙයි කියලා බලාපොරොත්තු එක්කනේ යන්නේ. ඒතර ඒකෙදිත් වෙන්නේ ওই වගේම දෙයක් තමයි. සමහරට ඔගේ අඩු වැඩි වීම වෙනසක් වෙන්න පුළුවන්. ඒ වුණාට මොකක් හරි මේකට විසඳුමක් විදියට තව එකක් කරන්න යනවා කියලා අපි බලාපොරොත්තුවකින් යන්නේ. ওই බලාපොරොත්තුවම තමයි අපි මේ කෙලවරක් නැතුව මේ තව ප්‍රශ්න ගොඩකට එකතුවක් වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම ඒ කියන විදිහට උත්සාහ කරන්න ස්වාමීන් වහන්සේ. ඒ වුණාට දැන් මගේ තියෙන වැඩේ තමයි මම මේ දවස්වල ගොඩක් වෙලාවට හිතුවිලිත් එක්ක තමයි මට තේරෙන විදිහට මම ගනුදෙනු කරන්නේ. එතකොට අර මොකක් හරි එක දෙයක් අල්ලගත්තාම මම ඒක ප්‍රපංච කරන ගතියක් මම දැකලා තියෙනවා. එතකොට අර අන්න එතන තමයි මට ගැටලුව තියෙන්නේ කොහොමද ඒක එතන ඉඳගෙනම ඒක ප්‍රපංච කරන්නේ. මොකද ප්‍රපංච කරනවා කියන්නේ ස්වාමීන් වහන්සේ මම තාම ඒක කතා ගොත ගොත ගිහිලා තව නිකන් මොකද කියන්නේ ඒකේ මට ද්වේෂයක් නම් තියෙන්නේ ද්වේෂය වැඩි වෙන ගතියක්. එහෙම නැත්නම් එතකොට අර ඒ හිත අමාරු වැඩි වෙන ගතිය. මට හිතෙන්නේ ඒකත් සුදුසු නෑ කියලා මට හිතෙලා දැන් එතකොට මට ඒක කරන්න තේරෙන්නේ නැහැ. මොකද ඒක අතාරින්නේ මං අන්නේ ඒ තරහවත් අරිනව. එහෙම නැත්නම් ඒක ප්‍රපංච වෙන ගතිය අතාරින්න තමයි ඒක අතාරලා වෙන එකකට යන්නේ කියන එක තමයි මගේ නිරීක්ෂණය. මම දන්නේ හරියටම හරිද කියන්න. එතකොට ඒක ඉඳගෙනම ඒක ප්‍රපංච නොකර ඉන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? අත ප්‍රපංච කරාට කමක් නැද්ද? මොකද්ද එතනට මං ගන්න ඕනේ මේ උපදේශක් දෙන්න පුළුවන් ඔබ වහන්සේට බොහොම තින්ස.
එතකොට මෙහෙමයි ප්‍රපංච කරන එක කොහොමුණත් හොඳ නැහැ. ওই වගේ වෙලාවට කරන්න පුළුවන් අර වෙන ටැක්ටික් තියෙනවනේ. දැන් බුදුරජාණන් වහන්සේ ওই භාවනා කරද්දී ওই වගේ හොඳටම අපි මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ඒකත් එක්ක අපි තරහමක්ම යන අවස්ථාවක් ආවොත් ඒ වෙනුවට අපිට වෙන දෙයක් දිහා හිතන්න පුළුවන්. කියමු බුදුගුණ සිහි කරනවා වගේ. ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම කලින් කරපු හොඳ වැඩක් ගැන සිහි කරන්න පුළුවන්. එහෙම නැත්නම් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, චාගානුස්සතිය, දේවතානුස්සතිය ඔය වගේ දෙයක් කරන්න පුළුවන්. මෛත්‍රිය වගේ. ඒ කියන්නේ මේක කරන්න ඕන කියලා දෙයක් නෙවෙයි. මං කියන්නේ අර ප්‍රපංච කර කර මේක ගොඩ දාන්නම් බැරි අවස්ථාවක් ආවොත් අන්න ඒ අවස්ථාවේදී ওই වගේ විනාඩියක් දෙකක් හරි පොඩි අවස්ථාවක් මෙයාට ලබා දෙනවා. ඒ අර පොඩ්ඩක් calm down වෙන්න. මේක හැමදාම කරන එකක් නෙවෙයි මං කියන්නේ. අර අපි කියන්නේ අර ගමනක් යනකොට අපේ ගමන් මල්ලේ මොකක් හරි ටූල් ටිකක් තියෙනවා කියලා. දැන් සිරිපාදේ යනකොට අපි අග්ගල මල්ලක් අරන් යනවා. අපි අග්ගලක කයින් එක නෙවෙයි කරන්නේ, අපි සිරිපාදේ නගිනක ඉන්නේ කරන්නේ. ඒ වුණාට මහන්සියක් දැනුනහම පොඩ්ඩක් නැවතිලා පැත්තකින් වාඩි වෙලා අග්ගල ටිකක් අරනවා. සීතලක් දැනුනහම ඔන්න සිද්ධාලේප ටිකක් වින්ටර් ඩිනර් ටිකක් ගා ගන්නවා නැවතිලා. වැස්සක් ආවා නම් ඒ වෙලාවට රේන් කෝට් එකක් දාගන්න. ওই ගමන් මල්ලේ ওই ටික පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවනේ අපි ළඟ. ආ ගමන් මල්ලේ තියෙන දේවල් අපිට ඒ වගේ අවස්ථාවක් ආවහම අන්න ඒ අවස්ථාවේදී ඒ ගමන් මල්ලෙන් එළියට අරගෙන ඒක පාවිච්චි කරලා ආයෙත් වැඩේ ඉවරනාට පස්සේ ඒක ආයෙත් අකුලල බෑග් එක ඇතුළට දාගත්ත අපේ ගමන යනවා. අපේ ගමන මොකද්ද මේ වෙලාවේ වෙන දේ දිහා බලන් ඉන්නකනේ අපේ ගමන තියෙන්නේ. හුස්ම හරි ඇඟට දැනෙන දෙයක් හරි අඩිපතුල දැනෙන දෙයක් හරි මොකක් හරි මේ වෙලාවේ දැනෙන දේ එක්ක අපි ඉන්න එක තමයි අපේ ගමන කියන්නේ. ඒ ගමනට බාධා වෙන කරන්න බැරි විදිහට ওই වගේ මොකක් හරි අවස්ථාවක් ආවහම ඒ වගේ අපිට අර ටූල් ටිකක් තියෙන අපේ ගමන් මල්ලේ. බුද්ධානුස්සතිය තියෙනවා, මෛත්‍රිය තියෙනවා, එන අසුභය තියෙනවා, ඊළඟට මේ මරණානුස්සතිය ওই වගේ චූටි මොකක් හරි දෙයක් අපි ටැක්ටික් එකක් දාලා ඒ අවස්ථාවේදී මේ හිත කාම් ඩවුන් කරගන්නවා. කාම් ඩවුන් කරගත්තට පස්සේ අපිට පුළුවන් ආයසරයක් අපේ ඒක අකුලල බෑග් එකට දාගත්තා අපේ ගමන යන ආයසරය. ඒ වගේ දේවල් ටිකුත් පුළුවන් නම් පාවිච්චි කරන්න බලන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පින් ඔබ වහන්සේගේ උපදෙස් වලට බොහොම පාද නමස්කාරයෙන් මම බොහොම ගෞරවයෙන්ම පිළි අරගන්නවා. මේ විදිහට කරගෙන යන උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ. ඔම් ප්‍රියා ප්‍රිමාලිව මම බොහොම අමාරුවෙන් මැසේජ් දාලා ගෙන්න ගත්ත ස්වාමීන් වහන්සේ. අපි ප්‍රිමාලට අවස්ථාව දීලා බලා දෙමු මේ එයාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. උපාලි මාමා, ඊට පස්සේ මාමා ඉදිරියට.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
සම්මත ගොඩක් සමා වෙනවා සංඝාස කීප විටක් මම කතා කරන්න උත්සාහ කරා. මගේ පැත්තෙන් තියෙන තාක්ෂණික දෝෂණයක් නිසා මට කතා කරන්න බැරි වුණා. සමා වෙන්න ඕනේ ස්වාමීන් වහන්ස. මුලින්ම සමා වෙන්න ඕනේ ස්වාමීන් වහන්ස. පොඩි හරි මගේ පළවෙනි කමතහන් වාර්තාවේ අඩුපාඩුවක් වුණා නම් මම ඇත්තට හිතේ දැන් සත්‍ය පුහුණු කරදි මට ටිකක් බැරි වෙච්ච තැන තමයි මම ඇත්තටම සඳහන් කරේ ස්වාමීන් වහන්ස. මම හිතපු ඉඩ වැරදි වෙන්න පුළුවන්. මම හිතුවේ දැන් එතනින් මට තව ඒක හරි පැත්තට හදාගන්න එක රුකුලක් වෙයි කියලා මම හිතුවා ස්වාමීන් වහන්ස. ඒක මගේ ඒකට ගොඩක් සමා වෙන ස්වාමින් වහන්ස. මේ ටිකක් අර සමහරලා ටිකක් අර දැන් මං ඒ වගේ දැන් සත්‍ය නැති වෙලා හිටුණා. අනේ මේ වෙලාවත් මට සත්‍යයෙන් ඉන්න තිබුණා නම් ඒ වගේ ටිකක් හැංගිර ස්වභාවයක් තියෙන ස්වාමින් වහන්ස. ඒකෙන් දැන් සත්‍යයෙන් අඩි තිබ්බට සමහරලා දන්නේම නැතු ඔන්න වෙනම හිතවිලි වගේක් ඇවිල්ලා අනේ මං ඇත්තට මේ වෙලාව සත්‍යයෙන් ඉන්න තිබ්බා නම් කියලා හිතෙච්ච නිසා ස්වාමින් වහන්ස. මේ ඊළඟ පාර අනිවාර්යෙන් ලැබෙන සතිය ලියනකොට සම්මාස හොඳ පැත්ත මුලින් සඳහන් කළා, අඩු වැරදිච්ච තැන් ඊට පස්සේ සඳහන් කරන්නම් ස්වාමින් වහන්සේ.
ඔව් ඒක හොඳයි. ඒ වගේම ඉතින් ඔය සතිය තියෙන ඕනමයි කියලා බලාපොරොත්තුෙන් ගියත් ඒකත් 10ක් පරිලාහයක් වෙන්න පුළුවන්. සතියත් කියන්නේ තව එකක් විතරයි. ඉතින් අපි මුලදි කියන්නේ සතියෙම ඉන්න ඕන මේකමයි හරි කියලා මුලදි දෙනවා. උනාට ඕක කරගෙන යනකොට තේරෙන්න පුළුවන් සමහරට සතියත් මේ අපිට ඕන විදිහට සතියක් තියෙන්නේ නැහැ. ඒකත් අපිට කියන්නම නැතුව පැනලා යනවා. ඉතින් සතිමත් භවෙන් පිට ගිහිල්ලා හිත වෙන කොහේ හරි රවුම් ගහලා එද්දී ඒ ගැන වරි වෙන්නේ නැතුව දැන් මගේ හිත ආවා නෙමෙතෙන්ට. හරි දැන් මේ මොහොතේ ඉඳලා මට ආයෙත් කරගෙන යන්න පුළුවන් කියලා හරි සතුටෙන් ඊළඟ මොහොතේ ඉඳලා කරගෙන යනවනම් එතකොට කලින් මේ හිත පිට ගියාට වරි වෙන්නේ නැහැ. ඒක මේ බාධාවක් කරගන්නේ නැහැ. ඒකත් එක්කම ඊළඟ දවසේ හොඳට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ අඩුපාඩු හදාගෙන මම ඉදිරියට යන්න ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
නාමන්ත මහත්තයත් අත උස්සලා තියෙනවා. බන්දුල සොයිස මහත්තයත් අත උස්සලා තියෙනවා. නාමන්ත මහත්තයම හිතන්නේ ඉස්සෙල්ලා අත උස්සලා තියෙන නිසා ඉදිරිපත් කරන්න පුළුවන්.
බොහොම කින්න පරිමාව තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. සියලු දෙනාට කින්න අවසරයි. මට මේ අර නදී දුක්ඛ සත්‍ය ගැන ප්‍රකාශ කරා. ඊට පස්සේ රාජකීය සම්බන්ධ විගත ප්‍රකාශයක් ඉදිරිපත් කරා. ඉතලදී අර ස්වාමීන් වහන්සේ කිව්වා දැන් රාජකීය කියන ප්‍රපංචය විතර්කය අතර මේ කොහොමද සියුම්ම එක බලන්නේ කියලා. මේ මමත් ඔබ මේ පහුගිය සති දෙකේ විතර කල්පනා කරා අධික ප්‍රපංචන වලවක. එතකොට මට තේරෙනවා මේ ප්‍රපංච නිකන් එක සීමාවක එක පැත්තක තියෙනවා විතර්ක අනිත් පැත්තේ තියෙනවා අතර මැද තියෙනවා වගේ හිස් තැනක් වගේ එක. ඒ කියන්නේ හිතන දැන් කවුරු හරි මම ඔෆිස් එකේ වැඩ කරාම ඒකට කෙනෙක් කියනවා මේක මේ හරියට කරලා නැහැ නේ කියලා කියනවා. අපි තුන් මම දැන් ගොඩක් නම්බුවෙන් කරා මට හිතන්නේ 100 110ක් වන්දර කරලා තියෙනවා. අර කියනවා නැහැ මේක මෙහෙමමදි කියලා. දැන් මට ඒත් එක කියන් කියනවා මම අනිවාර්යෙන් කියන් කියනවා. ඒ තත්ත්වෙදි. එතකොට මේ මුලින්ම හිසින් මේක මම කරාට එයාට ඒකට යන ලිහිසි ගැන අවබෝධයක් නැහැ කියලා වගේ කරුණු කරුණු ගොඩ නැගිලා හිතේ එනවා මම උදාහරණයක් කියන්නේ. එතකොට මම කරන්නේ බලනා හිතලා බලනා දැන් ආ මේ ටික ප්‍රපංච ඊට පස්සේ තව එකක් තියෙනවා දැන් විතක්ක මට්ටමේ ද්වේෂයක් තියෙනවා පේනවා. එතකොට මම කරන්නේ ප්‍රපංච දිහා බලන එකට වඩා ඒ ඔස්සේ යනවට වඩා කරුණු ගොඩ නැගුණ එකට ඉඩ දෙන්නේ නැහැ. ඒක බ්ලොක් කරලා වගේ බයිෆෝස් බ්ලොක් කරලා වගේ බලනවා මේ විතර්ක මට්ටමේ ඒ කියන්නේ කරුණුගොඩ නොනැගී හිතේ එක තැනක කොටසක තියෙනවා මේ දේශයක්. ඒක නිකන් ගිනි පුඩිඟුවක් වගේ. ඒක මේ අර නිලාවක් පත්තු ප්‍රපංච නිකන් නිලාවක් පත්තු කරලා කරකවනවා වගේ කැරක් කැර කියනවනම් අරක තියෙනවා සැර මේ ගෑස් දැල්ලක් වගේ හරි ගිනි පුඩිඟුවක් වගේ විතර්ක වලක් තියෙනවා මේ පොඩි දේශයක් මම දැකලා තියෙනවා. ඒ කියන්නේ ඒක ස්ටේෂන් ෆික්ස් තියෙනවා. ඒ අතරේ තියෙනවා හිස්සනක් ඒකෙ මුකුත් නැහැ. මම කල්පනා කරලා කරේ මේ ඔය හිස්තැනට ෆෝකස් කරලා බලන්න. එතකොට අර යාළුවෝ කීප එකේ ඒ වැඩ කරන කෙනා කීප එකේ මේ සිතුවිලි එක එයා හිතනවා ගැන මගේ සම්බන්ධිත අඩු වෙනවා. මගේ මේතේ අර ගිනි පිළිඟුවක් වගේ කැත් එක ගේන් තියලා තියෙන එකත් බැලෙන්නේ නැහැ. අර මැද තියෙනවා නිකන් පිළිසිදු නිකන් රිදී පටියක් තිබ්බ වගේ නිකන් නිම්නයක් වගේ කොටසක්. අන්න ඒකින්ද මට පුළුවන් දෙපැත්ත බලන්න විතර්කයි මේ ප්‍රපංචයි බලන්න. මම මේ කියන එක කොච්චර සාර්ථකව කන්වේ වෙනවද කමියුනිකේට් කරනවද කියලා දන්නේ නැහැ. මම මේ ළඟකදී මේ පෞගේ සති දෙකේ වගේ ඔක් කරලා බැලුවා. ඒක මේ එක හරි ගියා. මේක මේ කේන් කියලා නෙමෙයි හිත වේදනාවකට මගේ ප්‍රශ්නයකදී හෝ වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයකදී හෝ හිත වේදනාවක් ආවමත් ඕක කරාම පැහැදිලිව බලන්න පුළුවන්. මෙහෙමයි මෙතනදී හිතන්න ඕන මෙහෙමයි මෙතන සොලියුෂන් එක තියෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. අනිත් එක දැන් තව එකක් අර හිතේ ප්‍රබලව ද්වේෂයක් ආවම මම කරන්නේ ද්වේෂේ නිකන් හිතෙන් ඉරක් මේ ඇඳලා බලන පරිමිතිය කොයි වගේ පොට්ටාසවලද මේ ද්වේෂේ තියෙනවා. හිතෙන් නිකන් 3D මැප් එකක් වගේ ඇඳලා බලනවා. දැන් අපි තුමා ඔෆිස් එකේ යාළුවා මෙහෙම කිව්ව ප්‍රකාශ කියන තරහක් ආවම සමහරට මට යත් එක්කත් කියනවා, යාගේ බොස් එක්කත් කියනවා, මගේ බොස් එක්කත් කියනවා. සමහරට ඒලාට වෙන කෙනෙක් කතා කරලා තිබ්බනම් පැයක් ඇතුළත ටෙලිෆෝන් එකකින් කෝල් එකක් කරන් මට ටිකක් මේ ටිකක් සැරෙන් හරි ගොඩක් වෙලාවක් හරි කතා කරලා තිබ්බනම් යත් එක්ක ද්වේෂත් තොර මම මැප් කරගන්න හරි මේ වෙලාවේ දේශේ මේ දේවල් එක තියෙනවා කියලා ඒකත් මැප් කරගන්න. මැප් කරාට පස්සෙත් ඒකෙන් එළිය ටිකක් පේන ගන්න ආපහු විදියට දිලිසෙනවා වගේ අර හිතේ මේ දේශේ නැති කොටස් ටිකක් තියෙන හැමතිස්සෙම ඒ ටික පේන ගන්නවා. එතකොට ඒකෙන් අර දේශේ තියෙන ටික ඒ අර දේශේ නැති ටිකේ ගන්න දේශේ තියෙන ටිකට බලන්න පුළුවන්. එහෙම එකකුත් තියෙනවා. ඊට පස්සේ දැන් අර කිව්ව තව එකක් හොඳ ලස්සන දෙයක් කියනවා මේ වේදනාවක් ආවම ඔටෝමැටිකලි ගියර් ෂිෆ්ට් වෙනවා වගේ අර ඔටෝ ගියර් වල හැටි වේදනාව අඩු වෙවට ටක්ටක් ගාලා පණින් යනවා කියලා. මම පොඩි මේ උපක්‍රමයක් කරා. එහෙම තද වේදනාවක් ආවම මේ අපිටම අර හයියෙන් එන රැල්ලක උඩට නැගලා ඒකේ උඩේ සර්ෆින් කරන කෙනෙක් වගේ ඒ වේදනාවෙම කොහොම හරි ඉන්නවා අල්ලගෙන. එතකොට සමහරට ඇඟ පිච්චෙනවා වගේ දැනන ගතියක් කියන කායන පස්සනාවට යන්න බෑ. ඇඟත් ගිනියම් වෙනවා ඒ වෙලාවට. ඒ වෙලාවට මම කරන්නේ මේ අර යංකී චිවිත්තන් ඉදවා උරන්වා කියලා රතන සූත්‍රයේ පළවෙනි ගාථාව තියෙන බුදු ගුණ ගැන මම ওই ගාථාව ගොඩක් වාර වල කියලා දෙනවා. අවුරුදු 20ක් විතර ওই ගාථාව මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඕක තමයි මම සීප්පන්නේ. ඉතින් මේ ගාථාව හිතින් කියන හිතින් කියලා දැනන් කට අඳින් ශබ්ද නගල කියලා මම අහලා තියෙනවා. ඒ කැපිටිකුල වීර කැපිටිකුල තුමාත් ඔය වගේ ධම්මපදයේ ගාථාවක් එහෙම විතර ගුරු කරලා පුරුදු කරලා මේ භාවිතා කරලා තියෙනවා කියලා. ඉතින් එයාට හොඳ නම් මටත් හොඳයි කියලා මාත් එහෙමත් කරා නම් එතකොට වෙන්නේ අර ඇඟේ ගිනියම් තියෙන ගතිය අඩු වෙනවා. ඊට පස්සේ ඇඟට ආයි මේ සිහිය පිටවන්න පුළුවන්. හිතත් ටිකක් නිශ්චල වෙනවා ආයි සිහිය පිටවන්න පුළුවන්. අන්න එතකොට මම කරන්නේ ප්‍රබල වේදනාවදී ආපහු බලනවා. මොකද ඒකට යන්න දෙන්නේ ඔය හැම වේදනාවකම ඇතුලේ කුට්ටියක් වගේ තියෙන ලොකු මේ මානසිකාර ස්කන්ධයක් කියලා මම විශ්වාස කරනවා. ඒ හැම වේදනාවකම අපේ සංසාරේ එකතු වෙච්ච පිරිසිදු නෝනු කමඨහනක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ කමඨාන්‍ය මේ නැවත ඒකෙන් ගන්න ඕන පරිචය සති පරිචය හෝ ප්‍රඥාව හෝ ඇදලා ගන්න නම් ඒක හොඳට අංශු මාත්‍රමින් බලන්න ඕන. ඒක එකපාරට බලන්න බැරි නම් ඒක බලන්න පුළුවන් විදිහට පොඩ්ඩක් අර සයින්වාසි කිව්වා වගේ ටූල් කිට් එකක් හදාගෙන ටූල් කිට් එක ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් මේ හිතේ විඩා අඩු කරගෙන පොඩ්ඩක් සංසුන් කරගෙන ඇවිල්ලා ආයි බලන්න පුළුවන්. ඒක ප්‍රත්‍යවස්තුවගේ ක්‍රියාවක් විදිහට මම කරනවා. කරනකොට අර වේදනාවේ තියෙන උසුලා ගන්න බැරි ගතිය 5%ක් හරි අඩු වෙනවා. සතිය කොච්චර දිනු කරත් අඩු වෙන්නේ නැති වේදනාවක් තියෙනවා. මේ 100%ක් අඩු වෙන්නේ නැහැ. නමුත් 10%ක් 15%ක් අඩු වුණාම සමාජයට මැනේජබල්. ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්. අන්න මේ වගේ මට්ටමක් තියෙනවා. ඒක එකක්. ඉතින් ඒ ඒ දේවල් ටිකම සම්මාස ප්‍රකාශ කරන කැමැති විශේෂයෙන්ම අර එක දිගට කමඨාන් ප්‍රකාශ කීපයක් කරගෙන යනකොට කිසියම් ගැඹුරකට ආවහම මට හිතුණා මේ මාත්මි සම්බන්ධව දේවල් හිතේ හිටපු නිසා මේක ඉදිරිපත් කළ යුතුයි කියලා. අනිත් එක තව එකක් ඔය හැම දේවල් වෙද්දිම කායනුපස්සනාව අමතක කරන්න හොඳ නැහැ. මොකද කායනුපස්සනාව කියන්නේ මේ හිතේම හිතිවලම ප්‍රතිබිම්බයක්නේ කය කියලා. අපි කය කියලා ඍජුව අද්දකින් නැහැනේ. කය මෙහෙම තිබ්බට මේ කය කියලා අපි හිතින් දැනෙන රූපෙනේ මේ හිතින් මානසිකාර කරන්නේ. කය අනුව බැලීමක් මේ පේන කායනුපස්සනාව කියන වචනෙත් මට හිතෙන හැටියට හින්ද මේ කායනුපස්සනාව කරද්දී එතන චිත්තානුපස්සනාවක් තියෙනවා කියලා මට හිතෙනවා. එහෙනම් මම කායනුපස්සනාවත් අත්හරින්නේ නැතුව ඉන්නවා. ඒකට උපකාරයි අර නිකන් මේ වතුර ගිලින් නැතුව මේ නහය උඩින් තියාගන්න උපකාරව තියෙනවා කායනුපස්සනාවට. දැනක් හැමදෙස්ම දෙන එකකින් කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. මේක තමයි මගේ ප්‍රකාශය. සියලු දෙනාටම බොහොම පින්. ධර්මස්සමයි ස්වාමීන්
හොඳයි. ගොඩක් විස්තරයක් කිව්වදී ඔය එක එක අවස්ථාවලදී එක එක විදිහට අපිට ওই වගේ ප්‍රශ්නවලදී උත්තර හොයාගන්න පුළුවන්. ඉතින් මේ හැම එකක්ම මෙහෙමයි සත්‍ය අනිත් ඔක්කොම බොරුයි කියලා යන්නේ නැතුව ඒ අවස්ථාවේ හැටියට එක එක උත්තර තියෙනවා. දැන් මේක නදීප්ට මෙයාට හරි ගියපු එකම නෙවෙයි අනිත් කෙනෙකුට හරියන්නේ. මීට වඩා ටිකක් වෙනස් විදිහට හරියන්න පුළුවන්. මේකම කියලා නැතුව එක එක කෙනාට ගැළපෙන විදිහට තමන් මේ සිහියෙන් ඉන්නවනම් ඔය විදිහට තමන්ට ගැළපෙන දේවල් හොයාගන්න පුළුවන්. ඔය සිහියෙන් හිටපු නිසානේ මෙහෙම දෙයක් කරාම මේ විදිහට විසඳුමක් ආවා, මේ වගේ වෙලාවෙදි මෙහෙම විසඳුමක් ආවා කියලා තේරුම් ගත්තේ. සිහියම තමයි මේ වගේ විසඳුම් තමන්ටම තෝරගන්න හොයාගන්න අවස්ථාව ලබා දෙන්නේ. ප්‍රශ්නයක් ආවම ඒක ප්‍රශ්නෙට මේ ඒකත් එක්ක නටනව වෙනකොට ඒක දිහා පොඩ්ඩක් අපිට හැරිලා බලන්න පුළුවන් නම් ඒකත් එක්කම විසඳුමක් අපිට තියෙනවා. ඔන්න විදිහට සිහියෙන් ඉන්නෝ නම් ওই වගේ එක එක අපිට කෝටියක් විසඳුම් අපිටම හොයාගන්න පුළුවන්. වෙන පිටින් ප්‍රශ්න වලට උත්තර හොයනව වෙනකොට තමන්ගේ ඇතුළෙම ප්‍රශ්න වලට උත්තර තියෙනවා. ඒක ඒ වෙලාවේදී calm down වෙලා ඒ උත්තරේ හොයාගන්න එක තමයි මේ අමාරුම වැඩේ. ඒක තමයි ඉතින් කරලා යුත්තේත් වෙන්නේ මේ ඇතුල් පැත්තෙන්ම තමන්ගේ උත්තරේ හොයාගන්න එක තමයි හොඳම වැඩේ වෙන්නේ. ඉතින් හොඳයි මේ මෙයා ගොඩක් විස්තරයක් කිව්වා ඒ අවස්ථාවවලදී ඒ කරන විදි කියලා. ඉතින් මේක අනිත් අයටත් ගොඩක් වටිනව වෙන්න පුළුවන්. අපි බලමු ඊළඟට බන්දුල සොයිතටත් අවස්ථාව දෙලා.
අවසරයි සයිනාස මේ මම කිසිම වෙලෙදී අදහස් කරන්නේ මම කරන විදිහ හරි අනිත් කෙනෙක් කරන විදිහ අඩුපාඩුවක් තියෙනවා කියලා. අර අනිත් අයත් උත්සාහ සම්පන්න වැඩ කරද්දී මේ අපි ඔක්කොම ගෲප් එකක් විදිහට අන්තිමට මාරයටයි මාර සේනාවටයි විරුද්ධව වැඩ කරන එක සේනාවක් විදිහට අනිත් අයටත් උපකාරයක් ඒවා කියලා කිව්ව මිසක් සයිනාස මේ මම කරපු විදිහම හරි කියලා එහෙම කියමක් මගේ කවදාවත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම නදී ප්‍රාජිකා කියන අය මේ වැඩසටහන මුලින්ම මේ ප්‍රකාශ කරමින් ඉන අය මේ මගේ ප්‍රකාශය අර ඒගොල්ලන්ට අනුග්‍රහයක් ඇඩිෂන් එකක් විතරයි සමින්නස්.
ඔව් මං කිව්වේ එහෙම එකක් නෙවෙයි. දැන් මේකම කෙලින්ම කියලා හැමෝම මේකම බාර ගන්න ඕන කියලා නෙවෙයි. Tamanට ගැළපෙන දෙයක් මේකෙන් මේක ට්‍රයි කරලා බලලා මේ තමන්ට ගැළපෙන දේවල් ටිකක් ගන්න පුළුවන්. මීට වඩා වෙනස් විදිය දේවල් වෙන කෙනෙකුට වෙන්න පුළුවන්, මේ අවස්ථාව වෙන්න පුළුවන්. තව කෙනෙකුට මේකම නැතුව මීට වඩා වෙනස් විදියක උත්තර තියෙන්න පුළුවන්. අන්න ඒ විදියට
මේ මං කියපු එක වෙන කෙනෙක් සම්පූර්ණයෙන් වරදින්නත්
පුළුවන්. ඒක තමයි. ඒක කියන කොහොම හරි මොන දේ වුණත් මේ එන ප්‍රශ්නේ දිහා ඒ වෙලාවේ එබෙලෙම උත්තර හොයන වෙනකොට ඒකේ දිහා ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් නම් සතියෙන් එතකොට තමන්ටම උත්තරයක් හම්බ වෙනවා. මීට වඩා වෙනස් උත්තරයක් තමන්ට හම්බ වෙන්නේ. දැන් අපිට ප්‍රශ්න පත්‍රය හම්බ වෙන්නේ එක එක්කෙනාට හම්බ වෙන එක එක යුනික් ප්‍රශ්න පත්‍රයක් අපිට ජීවිතේ හම්බ වෙන්නේ. අනිත් එක්කෙනා කරපු එකම මට කරන්න බෑ. ඒ වෙනකොට මට හම්බ වෙච්ච ප්‍රශ්නෙට අදාළ මම උත්තරයක් හොයන්න ඕනේ. ඒකත් අද හම්බ වෙන ප්‍රශ්නෙට වඩා සම්පූර්ණ වෙනස් ප්‍රශ්නයක් හෙට හම්බ වෙන්නේ. අද දීපු උත්තරේම හෙට දීලා හරියන්නේ නැත්නම් ඉතින් මෙන්න මේ විදිහට සිහියෙන් ඉන්න ඕන නම් ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න ඕන නම් ප්‍රශ්නෙට උත්තරේ තමන් ළඟම එවෙලෙම තියෙන ඕන තරම් උත්තර තියෙනවා. එකක් නෙවෙයි උත්තර 1000ක් තියෙනවා. අන්න ඒ අතරින් හරි උත්තරේ වෙලාවට තෝරගන්න එකට තෝරගන්න නම් ඒ වෙලාවේ හරියට ප්‍රශ්නේ තේරුම් ගන්න එක තමයි කරන්න ඕනේ. ඒක තමයි ඉතින් අමාරුම වැඩේ. අපි නොකරන්නේත් ඒකම තමයි. හොඳයි.
එහෙමයි සාරස්. බොහොම පිං තේරුම් ගන්න.
ආශ්‍රයි ස්වාමීන් වහන්සේ අද මේ හුඟක් සාකච්ඡාව කරන්නේ දුක්ඛ සත්‍ය ගැන. සොයනාසේ මේ මට කියන්න තියෙන්නේ මේ දුක්ඛ සත්‍යටම අදාළ දෙයක් තමයි. හැබැයි ඔබ වහන්සේ මේ නාමන්තට කරපු ප්‍රකාශනයේ මගේ ප්‍රශ්නයටත් ඇත්තටම ලොකු මේ පිටුවහලක් වුණා. සොයනාස මේ මට මම හිතන්නේ කාලෙක ඉඳලා තිබිච්ච ප්‍රශ්නයක් මේ මගේ මගේ ඔළුවේ ටිකක් සමහරක් වෙලාවට දේශගුණේ වෙනස් වීමත් එක්ක ආතතියක් ඇති වෙනවා. ඉතින් විවිධ ප්‍රතිකාරත් කරා මේ මට මේක අමතක වෙලා තුණා. මේ පාරසවනස මෙහි දේශගුණේ හුඟක් වෙනස් වුණා. එකපාරටම වැස්ස එහෙම තිබිලා වෙනකොට මේ ආතති වෙච්ච ගතිය ආවා. ඉතින් මේ ඒකාම සවනසක යංග උණ ගතියක් වගේ විසිරීමක් ඒ වගේ දෙයක් එනවා. අබැයි මට තේරුන්නේ නැහැ සවන්නාස මොකද්ද කියලා ලෙටේ. ඉතින් එක එක ඉතින් කොවිඩ් කියලා කිව්වා එක එක නොයෙකුත් දේශාන්ත මම බොහොම නිෂ්කලංකව මුල දිනම් මේ වේදනානාශක වගේ දේවලුත් ගත්තා. සවන්නාස ඉතින් ඒක දිහා පොඩ පොඩ සමීපව බලන්න මට තේරුණා මේ ඔළුව තදවීම හරහා මනසේ ඇති වෙනවා කියලා යම්කිසි ආතතියක්. ඒ ආතතිය නිකන් හරියට ස්ට්‍රෙස් කියන එක වගේ දෙයක් කියලා. දැන් අද ඇත්තටම සාහනස් මේ වැඩසටහනට අහගෙන ඉන්නකොට තමයි මට මේක ආවේ. මට මීට කලිනුත් මේක හැදිලා තියෙනවා මෙහෙම දෙයක්. ඒකම මේ මේක කියන්නේ ඒ ආතතිය නාම ගරිදිනවා නොයෙකුත් ප්‍රශ්න එනවා. නමුත් ඒක මේ යම් කිසි හේතුවකින් ඇති වෙච්ච දෙයක් කියලා. ඉතින් මේක මේ හේත් මේක හේතුව මේ ආතති ගතිය හින්දා මෙහෙම දෙයක් වුණා කියලා එක වැටහෙනකොට සවනවාස මට හිතෙනවා මේ ලෙඩේ හොඳ වුණා කියලා. ඉතින් මේ වහන්සේ කිව්ව ප්‍රකාශනයේ හරියටම සත්‍යයක්. මේ ඒ ලෙඩේට හේතුව තේරුම් ගත්තම මේ මම හිතනවා ලෙඩේ හොඳ වුණා කියලා. ඉතින් සවනස මට ඒකක් කියන්න හිතුනේ දෙවෙනි කාරණේ සවනස මේ වර්තමාන මොහොත මම ඔය අතරතුරත් එක ටික සතිය පුහුණු කිරීම යෙදුනා. වර්තමාන මොහොතට සවනස එනකොට තවත් වැටහිච්ච දෙයක් තමයි ඇත්තට මේ වර්තමාන මොහොතට පැමිණෙනකොට තේරුනේ අපි මේ වැඩක් කර කර ඉන්න ගමන් නැත්නම් විශේෂයෙන් මොක් ටිකක් එදින්දා වැඩ කටයුත්තකදී එනකොට තියෙන්නේ වෙහෙස කර ගතියක් තමයි ඒක තේරෙන්නේ. ඒ වෙහෙස හරහා ඉන්නකොට එතනත් පොඩ්ඩක් ඒ වෙහෙස ගතිය ගෙවි යනකොට තමයි සතුටක් තියෙනවා. මට ඒක තමයි සවන්නාසි කරන්න තියෙන ප්‍රකාශනය. ඔබ වහන්සේකින් අදහසක් බලාපොරොත්තු වෙනවා. මොහොමත් නුපින් තෙරුවන් සරණයි.
හොඳයි. ඉතින් ඔය වගේ දැන් අපිට ජීවිතයේ මොකක් හරි ලෙඩක් වුණත් එම නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් වුණත් මේ හැම අවස්ථාවෙදිම අපිට උදව්වක් වෙන්නේ මේ ලෝකයේ ස්වභාවය තේරුම් ගන්න. මේ හැම අවස්ථාවකම අපිට ලබල් දීලා තියෙන මේක තේරුම් ගන්න. ඉතින් සිහියෙන් ඉන්නවනම් මේ වෙලාවේ දැනෙන එකත් එක්ක ඉන්නවනම් අපිට ඒක අවස්ථාවක් කරගන්න පුළුවන්. මේක තමයි ලෝකයේ ස්වභාවය කියලා තේරුම් ගන්න. ඉතින් ඔකට මේ බෙහෙත් නොගෙනම ඉන්නවන කියලා උමනාවකුත් නැහැ. යම්කිසි අපේ දරා ගැනීම හැකියාවක් තියෙනවනේ. ඒකත් තියෙනවා. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේත් සමහර වෙලාවල්දී බෙහෙත් අරගෙන තියෙනවනේ. බෙහෙත් නොගෙනම ඉන්නවා කියලා එක අන්තයකට යන්නෙත් නැතුව බෙහෙත්ම අරගෙන ඒකෙන්ම මේක සම්පූර්ණයෙන්ම 100%ක් හොඳ කරනවා කියලා ඒ අන්තයට යන්නෙත් නැතුව අපිට පුළුවන් මේ අතරමැද ඉඳගෙන කොහොම වුණත් මේක තියෙනවනේ. මේ දුකක් තමයි මේ ලෝකේ හැම මොහොතේම තියෙන්නේ. එකක් අතාරිනකොට තව ඊළඟට තව එකක් එනවා. ඉතින් ඔය අපිට ඕනෝක දිහා බලන් ඉන්න පුළුවන් නะ. ඒ වගේම මේ දුකේ වුණත් නැතිවීමක් දකින්න පුළුවන් නะ. එක දුකක් නැති වෙලා තමයි තව දුකක් ආයෙත් එන්නේ. ওই හැම එකේම දුකක් වුණත් ආවොත් ඒක යනවාමයි. ඔන්න ඔය විදිහට අපිට හැම එකක් දිහාම මේ නිකම බලන් ඉන්න පුළුවන් නම් ඒක හරහා අපිට මේ හැම මොහොතේම නිවන් දකින්න අවස්ථාවක් ලබා දීලා තියෙන්නේ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තමයි තියෙන්නේ. හොඳයි.
එමා සවනස බොහොමත්ම පින්. සවනස එකට පොඩි දෙයක් කියන්නම තුනයි. ඇත්තටම සවනස දුක දිහා බලන් ඉන්නකොට දැන් මම මීට කලින් ඇත්තටම මුගක් වෙලාවට හිත විසිරෙන ගති මොක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් එතකොට ඇත්තටම බැලුවම හිතෙනවා මේ දුකේ ඉන්නකොට ආයි හිත විසිරෙන්නේ නැහැ නේද කියලා. ඒ ස්වාමීන් වහන්සේ ඒ පැත්තත් හොඳයි කියලා ඒ වගේ වෙලාවකට හිතුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ කොහොමද?
ඒක තමයි දැන් අපිට මේ වේදනාවක් තියෙනකොට වේදනාවත් එක්ක හොඳටම මේ මොහොතේ සිහියෙන් ඉන්න පුළුවන්. අර අනිත් ඒවාට වඩා හොඳට තදින් බැඳගෙන ඉන්න වේදනාවත් එක්ක. ඒක හොඳ අවස්ථාවක් වෙනවා. ඒ අවස්ථාවක් වෙනවා කියන එක අපිට හිතින් මේ සතුටෙන් ඒක බාර ගන්න නැහැ තියෙන්නේ. දැන් අපි වෙනද කරේ ඕක බාරගත්තේ නැති ගමනේ අන්න ඒක බාර ගන්න පුළුවන් නම් වේදනාව ආවත් ඒකත් හොඳයි තව එකක් විතරයි කියලා ඒකෙන් අපිට අර ඒකෙන් වැඩක් ගන්න තමයි තියෙන්නේ. හොඳ.
එහෙමයි සමහරවිට බොහොමත් ලොකුයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. තවත් නම් කවුරුත් අතු උස්සලා නැහැ. රාජිකා දුව එනං ඉදිරි කටයුතු කරගෙන යන්න ආරාධනා කරනවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තිරුවන් සරණයි.
හොඳයි බොහොමත්ම පින් පාලි මාමා අද අපේ වැඩසටහන අවසන් කරන්න මෛත්‍රී වේලාවත් අපේ දැනගෙන ගිහලා තියෙන්නේ මේ නදීප්ට මම ආරාධනා කරන පුණ්‍යෝන්මෝදනාව ඉදිරිපත් කර අද වැඩසටහන අවසන් කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පින් රාජිකා බොහොමත්ම පින් පාලි මාමා අද දිනේත් අප සියලු දෙනාම සතිමත් බව සම්බන්ධ ධර්ම දේශනාවකට සම්බන්ධ වුණා. සත්‍ය පිළිබඳ අපේ ගැටලු निराකරණය කරගෙන අප්‍රමාණ කුසල් සම්භාරයක් රැස් කරගත්තා. ඒ වෙනුවෙන් අප සඳහා කාලය මිඩංගු කළ නිස්සරණ වාසී හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේටත් අක්මීමන ධම්මගුප්ත ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදනා කරනවා. ඒ වගේම මේ කටයුතු සම්බන්ධයෙන් පෙනෙන නොපෙනෙන සත්පුරුෂ මණ්ඩල සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපගේ මළගිය ඥාතීන් ඇතුළු පින් කැමති සියලු සත්ත්වයන්ටත් මේ පින් අනුමෝදන් කරමු. එලෙසම මේ පින් අපගේ කල්‍යාණ මිත්‍ර සේවනයටත් නිර්වාණ ශාන්තිය පිණිසත් මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු සියලු දෙනාම. එත්තාවතාච අම්මෙහි සම්පදාම් පුඤ්ඤ සම්පදාම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.